තෙරුවන් සරණයි පින්වත් සිරි දෙනාටම. අදත් මේ සදහවතුන් ප්‍රායෝගික නිවන් මාර්ග දේශනා මාලාවට සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙමින් ඉන්නේ නිවන දැකගෙන නිවන අත් දකින්න වැඩසටහනට ආංගික ක්‍රමවේදයට අනුගත වෙලා තමන්ට මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මේ දෙහෝරාව හෝ උපරිම ඕනකමකින් උනන්දුවෙන් කැපකිරීමෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා. ආනේ උක්ත කාරණාවට සහයෝගය ලබා දෙන්න තමයි පින්වතුනි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවා ඔබට මේ අවස්ථාව ලබා දෙන්න බොහෝ දෙනෙක් තිරේ පිටිපස්සේ ඔබ දන්න ඔබ නොදන්න ඔබට පෙනෙන ඔබට නොපෙනෙන පිරිසක් සම්බන්ධලා ඉන්න වග නිරන්තරයෙන් අපේ හිත්වලේ හැමෝම ගැන පුදුමාකාර කෙලෙහි ගුණයක් තියෙන ඕන කියන කාරණාවත් මතක් කරගන්න ඕන. මොකද කෙලෙහි ගුණය දන්න සුදු ගති තියෙන සුදු මිනිස්සු තමයි නිවන කියන එක කවදා හරි දවසක ස්පර්ශ කරන්නේ. තමන්ට උදව් කරපු තමන් වෙනුවෙන් කාලය කැප කරපු තමන් වෙනුවෙන් ලේ දහදිය කඳුළු හෙලපු තමන් වෙනුවෙන් තමන්ගේ ඇඟේ ලේ කිරි කරලා පොවපු ඒ සියලු දෙනා කෙරෙහි බින්දු මාත්‍රයක තරම්වත් කෙලෙහි ගුණයක් නැති කෙනෙක් පින්වතුනි කවදාකවත් නිවනට යනවා කියන කාරණාව සිද්ධ වෙන විදිහක් නෑ. ඒක බොහොම තාර්කානුකූලයි. මේ අපි කියන නිසා ඔබ විශ්වාස කරන්න ඕනේ නෑ ඒක. අපි කියන නිසා කිසිම දෙයක් විශ්වාස කරන්න ඕනේ නෑ. මොකද හැම එකක් පිටිපස්සෙම තියෙන පින්වතුනි හේතුඵල ධර්ම. මේ ලෝකේ හේතුඵල ධර්මෙන් තොර කිසිම දෙයක් තියෙන විදිහක් නෑ. හැම දෙයක්ම හේතුඵල ධර්මයට යටත්. එහෙනම් ඔය කියන කරුණුත් හේතුඵල ධර්මයට යටත්. ඔබ දන්නවා මේ දේශනා මාලාව තුළ අපි ඔය වගේ එකින් එක කරුණු අරගෙන ඉතාමත් තර්කානුකූලව විද්‍යාත්මක ඇහැකින් බැලුවත් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මෝඩ භෞතිකවාදියෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ පින්වතුනි. ඥානවන්ත බුද්ධිමත් ප්‍රඥාගෝචර ධර්මයක් මේ දේශනා කරන්නේ. තර්ක කර කර ඉන්න නෙමෙයි. නමුත් තර්කයට ගෝචර වෙන බුද්ධිමත් මිනිසුන්ට තේරෙන කොටසක් අන්නේ ඒ වගේ වැඩපිළිවෙලක් තුළ ඔය හැම එකක් පිටිපස්සෙම තියෙන හේතු යුක්ති ඔබට ගලපලා අපි ඉදිරිපත් කරනවා. දුන්නහම ලැබෙන්නේ කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා. ඇයි දෙන එක ගැන අපි මෙච්චර වර්ණනා කරන්න කියලා? ඇයි අනික අය ගැන හිතන්න කියන එක ගැන මෙච්චර වර්ණනා කරන්න කියලා? එහෙනම් පින්දුනේ කෙලෙහි ගුණය දකින්න කියලා කියන්නේ ඒ වගේම දෙයක්. මොකද හිතකට බැරි නම් ගුණයක් දකින්න කොහොමද ඒ ගුණයට පත් වෙන්නේ? ඔබ නොදකපු තැනකට යන්න බෑ නේද? නිවන කියලා කියන්නේ පින්දුනේ මේ ලෝකයේ තියෙන උත්තරීතරම ගුණ කඳක්. එකට කැටි කරලා ගත් කල ආන්ගේ තැනට හිතපත් වූ කල්හි ලැබෙන සහතිකයට කියනවා නිවන කියලා. සූවිසි අනන්ත මහා ගුණ එකට කැටි කරලා ගත්තහම පින්වතුනි ඔය ඔක්කොගෙම එකතුවට කියනවා නිවන කියලා. බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ තුල තියෙන්නේ නිවනට පත් වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේදය. හෙවත් හිතක් නිවන් දකින්න ඕන නම් ඒ හිත තුල ගුණ වෙන්න ඕන දේවල්. ගුණ කිරීම කියලා එකක් අපි ඉගෙන ගත්තා ඉස්කෝලේ යන කාලේ. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියලා. අන්න එහෙම ගුණ වෙන්න ඕන දේවල් තමයි පින්දු නොවේ තියෙන්නේ. තවත් අර්ථයකින් ගත්තොත් ඒකෙන් ගුණවත් වෙනවා. ඒ කියන්නේ යහපතක් වෙනවා. සුවපත් වෙනවා. එහෙම කර්තේකුත් තියෙනවා. එහෙනම් නිවන අත්දකින්න කියලා කියන්නේ පින්දුනේ බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ ආන්නේ ගුණයන්ට මේ හිත නැඹුරු වෙලා කටයුතු කරනකොට හිත තුල ඒ ගුණ පිහිටනවා. බුදුගුණ තිහා බලන් හිටියටවත් හෝ බුදුගුණ කීකී හිටියටවත් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඉතකෙනෙක්ට ප්‍රශ්නයක් කියන්න පුළුවන් එහෙනම් ඇයි අපි බුදුගුණ සජ්ජහනාවක් කරන්න කියලා. ඒවට තමයි උත්තර මම මේ ඔබට ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේ හැම එකක්ම හේතු යුක්ති සහගතයි. හැම එකක් තුළම තියෙනවා හේතුඵල ධම. මොකද හේතුව තථාගතයන් වහන්සේලා තමයි පින්දුනේ හේතුඵල වාදය මේ ලෝකෙට ඉදිරිපත් කරන්නේ. එහෙනම් උන්වහන්සේ දේශනා කරන හැම දෙයක් තුළම තියෙන්න ඕන හේතුඵල වාදය. හේතුඵල වාදයේ හේතුඵල ධමයේ පියා කවුද? ඒ තමයි බුදු පියා. උන්වහන්සේගේ මනස තුර තමයි සියල්ලෙන් සියල්ලක්ම හේතුඵලව ගලප ගන්න ආකාරය. කිසිම කෙනෙක්ගේ උදව්වකින් තොරව අවබෝධයටපත් වෙන්නේ. එතනින් මෙහා පැත්තේ, එතනින් එහාට නෙමෙයි, එතනින් මෙහාට එක එක කාලවලදී විද්‍යාඥවරු මේ ලෝකෙට පහළ වෙලා එක එක දේවල් හේතුඵල වලින් ගලපලා ඉදිරිපත් කරනවා. මම අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ ළඟදී කරපු සාකච්ඡාවකදී මතුවෙච්ච බොහොම වැදගත් කාරණාවක් වෙනතනේ. ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියා වැස්ස වස්සන්නේ දෙවිවරු කියලා. ගිනි කඳු පුපුරවන්නේ දෙවිවරු කියලා. මොකද මිනිස්සුන්ට ඒක සිද්ධ වෙන විදිහ තේරෙන්නේ නැතිකොට කවුරු හරි කරනවා ඇති, නමුත් අපිට පේන්නේ නැහැ. ඔන්න ඔය කියන තැනට ටග්ගල් හිතපත් වෙනවා. මොකද මිනිස්සු හැමෝම දන්නේ කවුරු හරි කරන දේවල්නේ. ඇවිද්දත් පින්වතුනේ මම කරනවා කියලා හිතෙන්. ඒක හේතුඵල ධම තේරෙන්නේ නැහැ. ඇවිද්දත් මං ඇවිදිනවා. කතා කරනකොටත් මං කතා කරනවා. ඒ කියන්නේ කරන කෙනෙක් හැම වෙලාවෙම ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි බලන් හිටියොත් අහන්නේ මොකෝ බලන් ඉන්නේ කියලා. කරන කෙනෙක් හැම වෙලාවෙම ඉන්න නිසා පින්වතුනේ හැම වෙලාවෙම මොකක් හරි මේ ලෝකයේ සිදුවෙන දේවල් වලට කෙනාලා පත් කරනවා. අ르ක කරන්නේ අහවල් කෙනා, මේක කරන්නේ අහවල් කෙනා. ඔබ දන්නෝ ඒ ග්‍රීක ශිෂ්ටාචාරවල තමාර ඉගෙනගෙනත් ඇති ඉතිහාසයේ එක එක දේවල් වලට පත් කරපු දෙවිවරු ඉන්නවා. ලෝකපාලක දෙවිවරු. එතකොට අකුණු ගැසීමට දෙවි කෙනෙක් ඉන්නවා. වැස්සට දෙවි කෙනෙක් ඉන්නවා. ඊරට හඳට දෙවි කෙනෙක් ඉන්නවා. එක එක ග්‍රහලෝකවලට දෙවිවරු ඉන්නවා. මහ මුහුදට දෙවි කෙනෙක් ඉන්නවා. ගහකොළට දෙවි කෙනෙක් ඉන්නවා. මේ මහ පොළොවේ පස්වලට දෙවි කෙනෙක් ඉන්නවා. හැම කෙනෙකුටම හැම දෙයකටම දෙවි කෙනෙක් ඉන්නවා. ඒතකොට මේ හැම දෙයක්ම අන්තිමට කරලා තියෙන කෙනාලා. ඉතින් ඔන්න ඔය මානසිකත්වයක් තුළ ජීවත් වෙන කොට පින්තුනේ ඒවට වෙනම ওই පුරාවෘත එහෙම තියෙනවා පින්තුනේ වෙනම හදලා ග්‍රීක මිතොලොජි කියලා සමහර ඔබ අහලා ඇති, කියවලා ඇති, අධ්‍යයනය කරලා ඇති. ඒක වෙනමම විශේෂ ශාස්ත්‍රයක්. විශ්වවිද්‍යාලවල වෙනම ඒකට පාඨමාලාවක් තියෙනවා. එකෙන් මේ ලෝකේ නැති දේවල් ගැන උගන්වන්න. මොන හරි ඉගෙන ගන්න බෑ මන්නේක. මොන හරි කර කර ඉන්න බෑ. ඉතින් ඔන්නඔහම මිනිස්සු හිතන කාලෙක පින්වතුනේ තථාගතවරු මේ ලෝකෙට පහළ වෙලා හේතුඵලවාදී ඉදිරිපත් කරනවා. නමුත් ඊට කලින් විද්‍යාඥයෝ එයාගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන ක්‍රමවේදය පාවිච්චි කරලා ওই කලින් කියපු දේවල් වෙන්නේ කොහොමද කියලා ඒකලොත් ඉගෙන ගන්නවා. තොර වැස්ස වස්සන්නේ දෙවි කෙනෙක් කියලා හිතන් හිටපු මිනිස්සු පහුකාලිනව තේරුම් ගන්නවා නෑ ඒක ක්‍රියාවලියක් කියලා. අවුව පායන වෙලාවට මහ මූද දෙන වතුර ටික වාෂ්ප වෙලා ආකාශයට නැගලා ඉහළ ස්තරවලට යද්දී ඒවා සීතලට ඝනීභවනය වෙලා වලාකුළු හැදිලා හුළඟට ඒවා මහ ගොඩබිම දෙසට හමාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒවා බර වෙන පටන් ගත්තට පස්සේ අහසේ රැඳිලා ඉන්න තරම් වැඩි බරකින් යුක්ත වුණාට පස්සේ ආන් ඒ වතුර මහ පොළොවට කඩාහැලනවා. ඉතින් ওই ටික තේරුම් ගත්තට පස්සේ පිටින් ඔබ විද්‍යාව ඉගෙන ගත්තා ජල චක්‍රය ගැන. ජල චක්‍රය කාගේද කියලා ඔබ කවදාකවත් ඉගෙන ගත්තේ නෑ නේද විද්‍යාවට? වැස්ස වලාහක දෙවිවරු විසින් තමයි ඒක කරන්න කියලා විද්‍යාවට කවදාකවත් ඉගෙන ගත්තේ නෑ. ඒක තිබ්බේ තනිකර ක්‍රමවේදයක්. එහෙනම් වැස්ස වස්සන්නේ දෙවිවරු කියලා හිතන් හිටපු පිරිස පසුකාලීනව පින්වතුනි මේක ක්‍රියාවලියකට සිද්ධ වෙන්න කියලා තේරුම් ගත්තට පස්සේ දැන් වැස්ස හේතුඵල ධර්මයට අනුකූලයි කියලා ඒගොල්ලෝ කියනවා. ගිනි කඳු පුපුරවන්නේ දෙවිවරු කියලා හිතන් හිටපු මිනිස්සු ඉන්නේ බයෙන් යාඥා කර කර හිටියේ කාලේ. ඒවල හැබැයි යහපතක් සිද්ධ වුණා නෑ නෙමෙයි. ඒ වගේ හැම එකක් තුලම පින්වතුනි තියෙන ලොකු කතන්දරයක්. බොහොම හරිම ඉන්ට්‍රෙස්ටිං. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු වැස්ස වස්සන්න කියලා සමහර යාඥා කරන් වැස්ස වහිනවා. එදා හිට මිනිස්සු හිතාගෙන හිටියේ දෙවිවරු සතුට වෙච්ච නිසා කියලා. අද අපිට තේරෙනවා පින්වතුනි කොහොමද ඒක වෙනුනේ කියලා. වතුර නැති වෙන්නේ, පායන්නේ, ඉඩෝරයක් එන්නේ, මිනිස්සුන්ගේ හිතවල තියෙන ಗುಣ පහ වෙලා ගියාම. මොකද මේ හිතකින් තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා දෙන්නේ. එහෙනම් පිදීයුත්තන් පිදීම හෙවත් ගුණේකර නැඹුරුලා කටයුතු කිරීම කියන කාරණාව සිද්ධ වෙන පටන් ගත්තාම දෙවිවරුන්ට යාඥා කරනවා කියලා පින්වතුනි අන්තිමට උනේ යන්නේ ඒක. දෙවිවරුන්ට යාඥා කරනවා කියලා මිනිස්සුන්ගේ අන්තිමට හිත්වලින් කරේ මොකක් හරි පිදීයුත්තන් පිදීම කියන කාරණාව සිද්ධ වුණා. ගුණේකට එය පුදන්න පටන් ගත්තා. මිනිස්සු යහපත් විදිහට ජීවත් වෙන්න උත්සාහ ගත්තා. නැත්තම් දෙවිවරු කෝප වෙයි කියලා. මිනිස්සු ඊට පස්සේ දෙවිවරුන්ව සතුටු කරන්න එක එක දේවල් දන් දෙන්න පටන් ගත්තා. සමහරට ඒ ගමේ තිබ්බ සිද්ධාස්ථානයකට වෙන්න පුළුවන්. ආගමික සිද්ධාස්ථානයකට වෙන්න පුළුවන්. සමහරට ඒ දෙවි කෙනාට හදපු සිද්ධාස්ථානයකට වෙන්න පුළුවන්. ඒක පල්ලියක්, කෝවිලක්, පන්සලක් මොකක් හරි. දේවාලයක්. නමුත් එතනදී පින්වතුනි දෙවි කෙනෙක් සතුරු වුණාට වඩා සිද්ධ වුණේ ඒ මිනිසුන්ගේ හිත්වල ගුණේ වැඩෙන්න පටන් ගත්තා. ආන්නේ ගුණේ වැඩෙන පටන් ගන්නකොට දැන් ඒකට අනුකූලව මෙතුවක් කාලයක් ಗುಣ නැතිකම නිසා හෝ ಗುಣ මදිකම නිසා ಗುಣ මදකම නිසා සිදුවලා තිබ්බ විනාශය සිදුවලා තිබ්බ අහේනිය නැතිවලා තිබ්බ දේ හිතේ ගුණේ වැඩෙන පටන් ගත්තට පස්සේ නැතිලා ගියා. ඊට පස්සේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච ඒ ශාස්ත්‍රීයකත්වය ඒ මිනිසුන්ට ලැබෙන්න පටන් ගත්තා. දැන් බලන්න ඕක තුල නැද්ද කියලා විද්‍යාත්මක පසුබිමක්. ඒක මං කිය මොඩ විද්‍යාඥයන්ට නෙමෙයි පින්දනේ මේ හේතුඵල ධර්ම තියෙන්නේ. ඒ නිසා මිනිස්සු බලන් ඉඳලා කිව්වොත් මේ මොඩ මිනිස්සු අර දෙවියොන්ට වැරැඳ ඉන්නවා පිස්සුද බන්ද මේකොන්ට. එහෙම කියන මනුස්සයත් පින්වතුනේ පොඩ්ඩක් තේරුම් ගන්න මේ Tamanටත් මේක වැටහිලා නැති නිසායි ඔය කතා කරන්න කියලා. ඒ නිසා කවුරු හරි දෙවි කෙනෙක්ට යාඥා කරා කියලා දෙවිවරුන්ට වන්දනා කරා කියලා පින්දනේ අපි කවදාකවත් ඒකේ වරදක් කියන්න හොඳ නැහැ. මොකද ඒ මිනිස්සු ඒ අය දන්න තරමින් කරන්නේ තමන්ගේ හිත තුළ ගුණේ වඩා ගන්න එක. මොකද දෙවිවරුන්ට පින්දනේ වන්දනා කරනවා කියලා හරි යාඥා කරනවා කියලා හරි දෙවිවරු ගාවට ගිහිල්ලා තොට හැඳි ගෑවියන් කියලා කියන්නේ නැන්නේ. දෙවිවරුන්ගේ ಗುಣ වයනවා. ඒ දෙවි කෙනා හිටිය නැතහ පින්හතුනි ගුණයක් නේද ඔය වයන්නේ. ಗುಣ සජ්ජහනා කරනවා. බුදු ගුණ නෙවෙයි වෙන්න පුළුවන්. ಗುಣ සජ්ජහනා කරනවා. අපි ගැන අනුකම්පාවෙන්. දැන් බලන්න අනුකම්පාවෙන් කියලා කියද්දී පින්හතුනි ඔය වචනේ ඔබේ හිතේ නැගෙද්දී හිතට නැගෙන්නේ මොකද්ද? තරහද්ද? ද්වේෂයද? වෛරයද්ද? ක්‍රෝධයද්ද? මොකද ඒ වචනවලම පින්හතුනි තියෙනවා ගති හඬක්. ඒ වචනේ උච්චාරණය කරද්දිම ඒ වචනේ මේ කටින් නැගිලා එනකොටම පින්වතුනි ඒ වචනේට අනුකූල වෙච්ච ගතියක් හිතේ නැගිලා එනවා. දැන් අනුකම්පාව කියන වචනේ කියද්දිම පින්වතුනි අනුකම්පාව කියන ගතිය ඒ හිතට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අනේ මට අනුකම්පා කරන්න කියලා බගෑපැත් වෙලා දෙවියෝ ඉස්සරහ ඉල්ලන මනුස්සයර පින්වතුනි බඩගිනින් ඉන්න බැලියක් දැක්කට පස්සේ Tamanට හම්බෙච්ච කෑමක් බීමක් හරි පින්වතුනි ඒ බැලියට හරි දෙන්න හිතෙනවා. ඒ වෙලාවේ ආන්නේ ගතියට පත් වුණාට පස්සේ පින්න අන්නේ මනුස්සයා දෙන්න පටන් ගන්නවා. දුන්නාම මොකද වෙන්නේ? ලැබෙනවා. ඒකයි මෝඩ විද්‍යාඥයන්ට නෙමෙයි පින්තුනේ මේ හේතුඵලවාදය තියෙන්නේ. නමුත් අද ගොඩක් විද්‍යාඥයෝ හිතන් ඉන්නේ හරියට මම ඉස්සර හිතන් හිටියා වගේ ඔය මිනිස්සු කරන්නේ මහා මෝඩ වැඩ, තේරුමක් නැති වැඩ. දෙවිවරුන්ට වන්දනා කරන ඒවා, දෙවිවරුන්ට යාඥා කරන ඒවා, ඒවා කිසිත් තේරුමක් නැති වැඩ. කිසිම ඥානයක් බුද්ධියක් නැති මිනිස්සු කරන වැඩ ඒවා. ඒවා කොහොමද විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ? ඒවල කිසි විද්‍යාත්මක පසුබිමක් නැහැ නේද? ආදි වශයෙන් පින්නේ තර්ක ඉදිරිපත් කර කර, කේස් පැලෙන තර්ක ඉදිරිපත් කර කර, දිනනවා නම් පේන්නේ නැපයි, ඉන්නවා නම් ඇහෙන්නේ නැපයි. ඔන්න ඔය වගේ තර්ක ඉදිරිපත් කර කර ඒ මිනිස්සු මොකද කරන්නේ ඊට පස්සේ? දැන් එහෙම කියන්නේ බොහොම අනුකම්පාවෙන්. ඒ මොඩ විද්‍යාඥයෝ අනුකම්පාවෙන්ද ඔය කියන්නේ? නැහැ පින්නේ, මේ මිනිස්සුන්ට දිරවන්නේ නැහැ. මොකද තමන් දරන් ඉන්නේ මතයට වඩා වෙනස් මතයක් ක්‍රියාත්මක වෙනවා දැක්කහම මේ මිනිස්සුන්ට ඒක කාලා ඉන්න බෑ. තමන් විශ්වාස කරන්නේ නැත්නම්, අදහන්නේ නැත්නම් දෙවිවරුන්ව, දෙවිවරුන්ව අදහන මනුස්සයෙක් දැක්කට පස්සේ අර මනුස්සයා දැඩි මතධාරියෙක් නම් එයාට ඒක කාලා ඉන්න බෑ. මේ මෝඩ මිනිස්සු කියලා කියන්නේ අනුකම්පාවට නෙමෙයි. හිතේ නුරුස්සම් ගතියක් ඇති වෙලා දැන් මිනිස්සු අහන්නේ පින්වතුනි, ඉතින් මැටි පිළිමයක් ඉස්සරහට මොකටද බත් තියන්නේ? කනවද මැටි පිළිමේ? අපරාධනේ. මොකද මැටි මැටි පිළිමයක් ඉස්සරහට කියලා වඳින්නේ? මොන මෝඩ වැඩද ඔව්වා? ඇයි මැටි පිළිමයක් ඉස්සරහට, මැටි ගොඩක් ඉස්සරහට කියලා මල් තියන්නේ? ඇයි පහන් පත්තු කරන්නේ? මොන මෝඩ වැඩද ඔව්වා? ඒ මිනිසුන්ට මමත කළා පින්වතුනි, අද විද්‍යාවෙන් නෑ හෝ දන්නේ කියන දේවල් හෙට විද්‍යාවෙන් කියනවා තියනවා කියලා. අද විද්‍යාවෙන් තියනවා කියන දේවල් හෙට කියනවා නෑ, එහෙම නෑ කියලා. විද්‍යාවෙන් කවදද පින්වතුනි තක්කෙට උත්තරයක් දුන්නේ? හැමදාම කියන එක වෙනස් කරන එක නෙවෙයි කරන්නේ. අදට සත්‍ය විතරයි විද්‍යාවෙන් කියන්නේ. කවදාකවත් පරම සත්‍ය කියන්නේ නෑ විද්‍යාවෙන්. ඒක කියන්න නම් මහ විද්‍යාඥයා මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ. ඉතින් ඔන්නඔහම කරුණු වගයක් තියෙනවා පින්දා, අපි තේරුම් ගන්න ඕනේ. මං කතා කරේ කෙලෙහුණේ ගැන. ඉතින් ඔබට මේ දේශනාව අහන්න ඔබ හිතන්න එපා මේ මෙතන වාඩිලා ඉන්න ස්වාමීන් වහන්සේ විතරයි අපිට මේ යහපත කරලා දෙන්නේ කියලා. මොකද සමහර ඔබ කමෙන්ට් එහෙම දානවා ඇති. YouTube එකේ හරි, වෙබ්සයිට් එකේ හරි, කොයි කොයි හරි මේවා යන තැන්වල දේශනාව කරන ස්වාමීන් වහන්සේ අනේ අපිට මහා යහපතක් නෙමේ කරලා දෙන්නේ. උන්වහන්සේලාට වහ වහ නිවන සාක්ෂාත් වෙන්න ඕනේ. එදිනේ සාදු සාදු. අපිත් අනුමෝදන් වෙනවා ඒවා. ඔබ එහෙම දානවනම් මං කියන්නේ පින්තුනේ, ඔබ ඒ වෙලාවට පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ, දේශනාව කරන ස්වාමීන් වහන්සේ විතරක් නෙමේ ඔබට මේ ටික ගෙනත් දෙන්න කියලා. ඉතින් මම මෙතෙන් වඩිද්දී මේ ධර්මාසනේ මෙතන තිබ්බා. මම මෙතන වඩනකම පිටේ බැඳගෙන ආවේ නෑ මේක. මේ මයික් එක මෙතන ගහලා තිබ්බේ. මං ගැහුවේ නෑ. මේ පෑන් කෝප්පෙත් මෙතන ලෑස්ති කරලා තිබ්බේ. දේශනාව කරගෙන යද්දි උගුර වේලුනොත්, කැස්සක් ආවොත් පෑන් පහසුව සලස ගන්න. මං වඩි දිබින්ද මේ ලයිට් ගහලා තිබ්බේ. ඔය කැමරාව ඔතන අටවලා තිබ්බේ. මං ඔය එකක් අතයිල කරපු ඒවා නෙමෙයි. එහෙනම් මේ ඔක්කොම මෙතනට ආපු ක්‍රමයක් තියෙනවා. ඇයි ඔබ හිතන්නේ මෙතන මේ ඩෙකරේෂන් එකක් තියෙනවා කියලා? මම දන්නේ නැහැ ඔබට පේනවද කියලා. තියෙන්නේ ඇයි? මට නෙමෙයි. මට හොඳට පේනවා ඒක ඔන්න. ඒක තියෙන්නේ පින්වතනේ බලන් ඉන්න ඔබේ හිත පැහැදෙන්න. මොකද කෙනෙක්ගේ හිතේ ප්‍රසාදය නැගෙනකොට තමයි ඒ මනුස්සයාගේ හිතේ නිවන වැඩෙන්නේ. මේ හැම එකක්ම ඔබ හිතලා බලන්න තියෙන ඔබ ගැන කොච්චර හිතනවද කියලා. මෙතන මේ පහන් ආලෝකේ දැල්වලා තියෙන පින් ඔබේ හිතේ ප්‍රසාදේ නම් වත් බලන්න, ඔබව දකින්නවත් නැති කවුරු හරි අනගාරික මහත්තයෙක් වෙන්න පුළුවන්, ස්වාමින් වහන්සලා පිරිසක් වෙන්න පුළුවන්, අනගාරිකා මහත්මියක් වෙන්න පුළුවන්, කවුරු හරි කවද හරි කොයි වෙලාවක හරි පින් උතුනේ මේ දේවල් කරා. ඔබ මේවා පූජ කරා. ඇයි ඔබ මේක පූජ කරේ? මං ගෙදර ගෙනකොට අරන් ආවෙ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ ලා අරන් ආවෙත් නැහැ. කවුද මේක පූජා කරේ? ඔබම තමයි පූජා කරේ. ඇයි පූජා කරේ? කෙනෙක්ගේ හිතේ ප්‍රසාදේ නම් වන්. ඒකනේ පින්දුන ඔබ වගේ අය තමයි ඔබට දේශනා වස්වන්න. ඔබේ හිතේ ප්‍රසාදය නංවන්න. මේ හැම විදිහකින් දායක වෙලා තියෙනවා. මං ගෙදරින් එනකොට කැමරා වරන් ආවේ නැහැ. තියා මේ වටාත්තවත් අරන් ආවේ නැහැ. මේ ලයිට් අරන් ආවේ නැහැ. ඔය හැම එකක් පිටිපස්සෙම පිංගුදනේ තියෙනවා ලොකු කතන්දරයක්. කතන්දරේ අපිට වැදගත් නැති වුණාට ඒ හැම හිතකම නැගුණ එක චේතනාවක්. සියලු සතසිත ගිනි නිවන මම වතුර වෙමි කියලා. ආන්නේ චේතනාව තුලින් නැగిලාපු දේවල් තමයි පිටින් ඔබට මේ පේන්න තියෙන්නේ. ආන්නේ කෙලෙහි ගුණය අපේ ගාව තියෙන්න ඕන. මොනතරම් ගුණයක්ද ඒක? ඒකයි මං කියන්නේ ඔබ දේශනාව. මං කියන්නේ මේ දේශනාව විතරක් නෙමෙයි. කොයි දේශනාවක් තියෙනුතනේ. කොහේ හරි ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. උපාසක මහත්තයෙක් වෙන්න පුළුවන්. ඔබට නිවන දීම පිණිස නම් පින්තුනි මේ වැඩසටහන කරන්නේ. දේශනා කරන කෙනා සෙල්ෆි ස්ටික් එකක් අරගෙන දේශනාව කරනෝ නෙමෙයි පින්තුනි. කැමරාව කවුරු හරි තියලා තියෙනවා එතන. ඒක රෙකෝඩ් බටන් එක ඔබන්න ඕනේ කවුරු හරි. ඒක එඩිට් කරන්න ඕනේ කවුරු හරි. අප්ලෝඩ් කරන්න ඕනේ කවුරු හරි. ඔය අපි දන්න ටික විතරයි. අප්ලෝඩ් කරාට පස්සේ පින්තුනි ඒවා ඔබට පේන්න සලස්වන්නේ අපි නෙමෙයි. ඒවට අදාළ කරන මේ ලෝකේ විවිධ පුද්ගල පිරිස් කටයුතු කරන ඒකයි විද්‍යාඥයන්ට පවා අපි පින් දෙන්නේ. ඒවා හදපු අය, ඒවා ක්‍රියාත්මක කරන අය. ඔය හැම එකේම පින්තුනේ ලොකු මෙහෙවරක් කරනවා. ඔබට ඇත්තටම හිතා ගන්නවත් බෑ එක බණ පදයක්. ඔච්චර ඕනේ නැහැ ඔබට අද පන්සිල් ගන්න පුළුවන් වෙන්නේ. කී දෙනෙක්ගේ සහයෝගය නිසාද? හාඳුරුවට පන්සිල් ටික දෙයි. නැවත ඒ ටික ඔබට ඇහෙන්න. කී දෙනෙක් ඔබට උදව් කරනවා? ඕනෝ හැම කෙනාම ගැන ඔබේ හිතේ තියෙනනේ අපමණ කෙලෙහි ගුණයක්. ඇයි ඒ ගුණේ දකින්න කියලා කියන්නේ? හැමතැන වැඳ වැඳ යන්න නෙමෙයි. ඒ ගුණේ දැක්කොත් විතරයි පිළිදී ඔබට පුළුවන් ඒ ගුණයට ඔබේ හිතපත් කරගන්න. ඒකයි මම කිව්වේ සූවිසි මහ ගුණේ තියෙන්නේ ඔබේ හිතේ ආන් ඒ ගුණ වගා කරගන්න. එහෙනම් කෙලෙහි ගුණයක් පිළිදී ඔබේ හිතේ වගා කරගත්තොත් තමයි ඔබට පුළුවන් නිදහස් වෙන්න. කෙලෙහි ගුණ කියලා කියන්නේ මොකද්ද? කළ දෙෙහි ගුණේ. මොකද ඒ දේ කරලා තියෙන්නේ ඇයි? ඔබට මේ බණ ටික අහන්න කවුරුනේ මේ පසුබිම සලසලා තියෙන්නේ ඇයි පින්වතුනි? ඔය තියෙන්නේ මෙත්තා සහගත. කාය කර්මයක්, වචී කර්මයක් හෝ මනෝ කර්මයක්. එහෙනම් මෙත්තාව නේද ඔය තියෙන්නේ? දැන් ඔබට මෙත්තාව ඒ මෙත් ගුණේ දකින්න පුළුවන් නම් පිංගුදනේ කරලා ඔබේ හිතේ ප්‍රසාදයක් නැගෙනවා නම් ඒක ගැන ඔබේ හිතේ සාදුකාරයක් නැගෙනවා නම් ඒක ගැන දැන් ඔබේ හිත පත් වෙනෝ නේද මේ මෙත් ගුණයට? දැකලා පත් නොවී ඉන්න බෑනේ. දැන් නිවනත් එහෙමනේ පිංගුදනේ. ඔබ දකින්න තරම කොච්චරද ඒ තරමට ඔබට අවබෝධ වෙනවා. නිවන දැකලා අවබෝධ නොකර ඉන්න පුළුවන්. ගබ යම් දවසක තේරුම් ගත්තා මේක වටාත්තක් කියලා. ආයික අවබෝධ නොකර ඉන්න බෑ. අවබෝධ කරන්නේ එහෙම නෑ මේක වටාත්තක් කියලා. බෑනේ යමක් දැක්කොත් පින්නේ දැක්කා. ඒක එහෙම නෙමෙයි කියලා හිතා ගන්න බෑනේ දැන්. ආන් ඒ වගේ ගුණයක් දැක්කනම් පින්නේ ආන් ඒ ගුණේ දැකපු මට්ටමට ඔබේ හිතේ ගුණයටපත් වුණා. මොකද ඒ නිසා ඔබ ගුණයක් දැක්ක වෙන්නේ. නැත්නම් ඒක ගුණයක් නෙමෙයි දැකලා තියෙන්නේ. නැත්තම් දැකලා තියෙන්නේ නිකන් සිදුවීමක් එච්චරයි. අපි තුමු මිනිස්සෙක් තව මිනිස්සෙට බත් එකක් බෙදලා දෙනවා. නැත්තම් අපි තුමු මිනිස්සෙක් සතෙට කෑම ටිකක් දානවා. ඕක වුණනම් ගුණේ දකින්න නැත ඔබට ක්‍රියාවලියක් විතරක් විතර දකින්න පුළුවන්. අතක් කටකට බත් කැව්වා. නැත්තම් මිනිස්සේ බල්ලට කන ටිකක් දුන්නා. එච්චරයි. නැවත ඔබේ හිතේ ප්‍රසාදේ නැගෙන්න එහෙම වුණා කියලා. ඒක සිදුවීමක් විතරෙන් දැන් ගහකින් ගෙඩියක් වැටෙනවා. ඔබන සාදුකාරයක් නැගෙනවා. නෑ. මොකද ඔබ දැක්කේ සිදුවීමක්. නමුත් අපි හිතමු ගහ උඩ වඳුරු අම්මා කෙනෙක් හිටියා. නැත්නම් වඳුර වැඳිරියක් හිටියා. ගහ යට තාමෝගෙක් හරි සතෙක් හිටියා. ඌට ගහස් නගින්න බෑ. අර වැඳිරිට මේ සතා ගැන අනුකම්පාවක් ඇවිල්ලා අඹ ගෙඩියක් කඩලා විසිකරලා. දැන් ඔබ ඒක දැක්කට පස්සේ කියනවා අනේ කොච්චර හොඳයිද කොච්චර වටනවා. සත්තුන්ටත් මේ අනුකම්පාව කියන එක දැනෙනව නේද කියලා. ඔය වචන ටික ඔබ කියද්දි පිටින් ඔබ ප්‍රසාද හිතින් එක දැකලා තියෙනවා. නිකන් මිසක් සිදුවීමක් විතරක් නෙමෙයි. ඒකයි භෞතිකව මේ ලෝකයේ දේවල් අවබෝධ කරගන්න උනාට පින්තුනේ ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ හැම දෙයක් පිටිපස්සෙම තියෙන ගුණේ දකින්න. ඔය ගුණේ දකින්න නැතිකොට තමයි අහන්නේ ඇයි මැටි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා බත් ටිකක් බෙදලා තියන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගුණේ දැකලා නැහැ. දන් දීමේ ගුණේ දැකලා නැහැ. ඉතින් ඒ වගේ මෝඩ මතාන්තර දරාගෙන ඉන්න පිරිස් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා පින්වතුනි. ඔබ පරිස්සම් වෙන්න ඕනේ ඒ වගේ මිනිස්සුන්ගේ මති මතාන්තර ඇහෙද්දි ඒවා ඔබේ හිතට ඇතුල් වුණොත් මොකද අන්තිම දෘෂ්ටි විතරයි ක්‍රියාත්මක වෙන්නේ අපි කතා කරා එක දවසක ගිය සතියේද කොහෙද හොයිට කලින් සති දෘෂ්ටියට අනුව චේතනාව නැගෙනවා චේතනාව අනුව කර්ම සිද්ධ වෙනවා කර්මයට අනුව විපාක සිද්ධ වෙනවා එහෙනම් අන්තිම දෘෂ්ටිය තමයි විපාක ගැනත් තියෙන්නේ කෙලින් ඉරක් ඇන්දොත් එනිසා අප පරිස්සම් වෙන ඕනේ දෘෂ්ටි වලින් සම්මාදිටියට පත් වුණාට පස්සේ මිත්‍යාදිට්ඨිය වලින් පරිස්සම් වෙන්න ඕනේ නැහැ ලෝකෝත්තර. හැබැයි සම්මාදිට්ඨියට පත් වෙන කම්පෙන් උතුණි ලෞකික මිත්‍යාදිට්ඨියෙන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ නිසා ගොඩාක් ඉගෙනගත්ත දැනුගත් මිනිසුන් ඇසුරු කරද්දී පරිස්සමෙන් ඇසුරු කරාට කමක් නැහැ. ඒකෙන් කියන්නේ මිනිසුන් ඔබට අවඩක් වෙනවා කියලා නෙමෙයි. තමන්ගේ මතේමයි හරි වෙන අනිකයි කියන ඒවා වැරදි. ඉද මේව සත්‍යම් මෝග මඤ්ඤම් කියලා හිතාගෙන මිනිසුන් වෙදින බොහොම පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. ඇසුරු කරන්න පින්විතනේ වටනවා ඕන වෙලාවක තමන්ගේ මතේ වෙනස් කරන්න සූදානම් ඉන්න මිනිස්සුන්ව මොකද ඒ අය ලෑස්ති පින්විතනේ තමන්ගේ නම් වැරද්ද ඒ වැරද්ද හදාගන්න අන්න ඒ අයගෙන් ඇත්ත ඒ වගේ අය ඇසුරු කරලා ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි යමෙක් හිතන් ඉන්නවා මේක තමයි හරි වෙන කවුරුත් වැරදි. ඔන්න ඔය අදහස තුළ පින්විතනේ කවුරේ පිටලා ඉන්නවා නම් මන්නම් කියන්නේ බුදු කෙනෙක් හැරෙන්න වෙන කවුරුත් නම් ඇසුරු කරන්න නැති තරමට හොඳයි. මොකද බුදුරජාණන් වහන්සේට ওই කාරණාව සත්‍යයක්. උන්වහන්සේ කිව්ව දන්නේක තමයි හරි ඊට වඩා දන්න කෙනෙක් කවුරුත් නැහැ. මොකද එතනින් මෙහා පැත්තේ පින්තුනේ හැමෝම සූදානමින් ඉන්න ඕනේ. තමන්ගේ මතේ වැරදි නම් ඒක වෙනස් කරගන්න. ඔබට මතකද නේද සාරිපුත්‍රයන් වහන්සේ තථාගතයන් වහන්සේ ගාවට වැඩලා උන්වහන්සේ අහනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා අතර යම් යම් ගැටලු මතු වෙන වෙලාවට විනය පනවන්න ඔබ වහන්සේ මට අවසර දෙනවද කියලා. ඒ වෙලාවේ බුදුහාඳුර දේශනා කරනවා සාරිපුත්ත ඒක ඔබට අයිති කාරණාවක් නෙමෙයි. මේ කාටද වින්දේ මේ උන්වහන්සේ කියන්නේ? ඔබට මට නෙමෙයි. ප්‍රඥාවෙන් පින්වතුනි මේ ලෝකේ ඉන්න දෙවෙනියක්. ශාසනය නෙමෙයි. ඒ අපි කතා කියන කාරණාවක් නේ ශාසනය ඉන්න දෙවෙනිය කියලා. ප්‍රඥාවෙන් කෝටි ලක්ෂයක් සක්වලකට ඉන්න දෙවෙනිය. ඒ කාරණාව අමතකුණා නේ? තථාගතයන් වහන්සේට විතරයි නම් පින්වතුනි ප්‍රඥාව දෙවෙනි. කොහේ විතරද? ජම්බුද්වීපේ. තිස්සේ ක්ලෝක ධාතුවේද? බුදු කෙනෙක්ගේ ආඥාව පින්වතුනි පැතිරෙනොත් කෝටි ලක්ෂයක් සක්වලකට. එහෙනම් මර කියන් කෝටි ලක්ෂයක් සක්වලක දෙවෙනියට ප්‍රඥාව මුහුකුරා ගිහපු ප්‍රඥාවක් තියෙන කාටද කියලා? ඒ සාරිපුත්තන් වහන්සේට. මොකද තව සාරිපුත්තන් වහන්සේ නමක් ඉන්න නම් තව බුද්ධ ශාසනයක් වෙන්න ඕන. ද්විතීක ශ්‍රාවක වෙන්න. එක බුදු කෙනෙක් එක උත්තමයන් වහන්සේ නමයි ඉන්නේ. එහෙනම් පින්දනේ ඔන්න ඔය කියන කාරණාවට අනුව ඔබ තේරුම් ගන්න උන්වහන්සේටවත් බුදුහාඳුරව අවසර දුන්නේ නැහැ විනය පනවන්න. මොකද ඒකට තියෙනම් පින්දනේ හිතේ මහා කරුණාව. මොද පැනවොත් පැනවන් බුදු කෙනෙක් පැනවොත් පැනවුවා. උන්වහන්සේම වෙනස් කරපු අවස්ථා තියෙන බලන්න ඒකෙත් හැටි. තථාගතයන් වහන්සේ පනවල ඊට තථාගතයන් වහන්සේම ආයේ දෙවෙනියට පනවනවා. සමහරට තෙවෙනියට පනවනවා. මං කලින් කියපේ කිහිම නෙමෙයි අදින්නම් මෙහෙම දරන්න කියලා. මෙන්න බුදු කෙනෙක් වුණත් ලෑස්ති නේද? තමන් කියපු දේ වෙනස් කරන්න. ඒ වැරදිලා නිසා නෙමෙයි. බුදුවරුන්ට වරදින්නේ නැහැ. කවදාකවත් වරදින්නේ නැහැ. වැරදිලා නිසා නෙමෙයි. මොකද ඔබ යම් දවසක විනය කියෙවොත් ඔබට තේරෙයි බුදුහාඳුර එක වෙලාවක කියපු දේ උන්වහන්සේ දෙවෙනි වතාවක පනවන එක වෙනස් කළා. එහෙම කරපු අවස්ථා වුණ තරම් තියෙනවා. දෙවෙනි පැනවම, තෙවෙනි පැනවම ආදී වශයෙන් පින්දින තියෙනවා විනය පොතේ. ඒ වැරදිලා නෙමෙයි. අනේ බලන්නකො බුදුහාඳුනටත් වැරදුණා නේ ඒක වෙන්නේ නැති. නෑ නෑ එහෙම නෙමෙයි. මෙහෙම කියලා උන්වහන්සේ දේශනා කරගෙන. නෑ නෑ නෑ. එහෙම නෙමෙයි. විනය හැම් වෙලාම පැනහිපින් අවශ්‍යතාවය මත. කල්තියා බුදුර විනය පනවන්නේ. පරාජික හතරත් පින්දුන උන්වහන්සේල පනවන්නේ අවශ්‍යතාවය මත. එහෙනම් පළවෙනි දේ වැරද්ද සිදු වුණ දවසට තමයි උන්වහන්සේක පනවන්නේ. කල්තියා දාන්නේ. එහෙනම් එක වැරද්දක් එපා කියලා කිව්වහම ඒ වැරද්ද ඒ විදිහට නැතුව තව විදිහකට සිද්ධ වුණොත් ආන්න එදාට උන්වහන්සේ අරක වෙනස් කරනවා. එහෙමයි හැමතැනකම තියෙන්නේ. ඉතින් මං කියන්නේ පින්දුන සතාගතයන් වහන්සේත් ලෑස්ති නම් මං අර කලින් කියපු විදිහ නෙමෙයි. අදින්නම් මේ විදිහට දරන්න කියලා. කවුරුරි ඉන්නව නම් පින්දුනේ නෑ මගේ මතේ තමයි හරි. ඒ ඔක්කොම වැරදි. අනික ඔක්කොම වැරදි. මේක තමයි හරි. මං කිව්වා කිව්වා ආයතින් මං වචනයක් දුන්නා නේ. ඉතින් ආයි කවදාකද ඒක වෙනස් කරන්නේ නැන්නේ. ඒ වෙනස් වෙන්නත් බෑනේ. ඔන්න ඔය මට්ටමේ ඉන්නව නම් පින්දුනේ බුදුන්ටත් එහා ගිහිල්ලා නේද? ඒ වගේ මිනිසුන් ඇසුරු කරන්නේ නැති තරමට හොඳයි. මොකද ඒ උම්මන්තක පිරිස්. උගේ මතේ තමයි හරි. එතනින් එහාට කාගේවත් මතයක් හරියන්නේ නැහැ. උම්මන්තකයන් ඇසුරු කරන එක හරි බහැනකයි. එහෙනම් මතක් කරගන්න කෙලෙහි ගුණේ. කළ දෙහි ගුණේ. මොකද ඒ කළ දෙය කරලා තියෙන පිංගුතුන ඔබ ගැන මහා මෙත්තා සාගතව. එහෙනම් මේ දේශනාව වේවා වෙනත් දේශනාවක් වේවා කොහේ හරි පිටින් ඉන්ටර්නෙට් එකෙන් අහන බණ එකක් වෙන්න පුළුවන් ඔබ ඇවිල්ලා අහන බණ එකක් වෙන්න පුළුවන් පන්සලට ගිහිල්ලා අහන බණ එකක් වෙන්න පුළුවන් ඔබ හිතන පිටින් ගමේ පන්සලේ ඔබ යනවා බණ ටිකක් අහන්න අපි තුන් පොයේ දවසට ඔබට ගිහිල්ලා වාඩිලා ඉන්න ඕන තැන පිංගුතුනේ කවුරු හරි අතු ගෑවන්නේ ඔබ ගිහිල්ලා සිල් ගන්න තැන ඔබට ගේන දාන ටික පිටින් කවුරු හරි සූදානම් කරන්න මම ඔබ ගැනම තමයි මේ කියන්නේ අන්තිමට ඔබම තමයි මේවා කරලා තියෙන්නේ නවතිනේ ඒකයි මෙතන දැන් අපි කතා කරන මේ කෙනාලව අයින් කරගෙන යන්නේ අපි මේ කතා කරන ක්‍රමවේදය තුල කෙනාලා නෙමෙයි වැදගත් ඒ ගුණේ වැදගත් ආන්නේ ಗುಣ පිංගුතුනේ ඔබ තුල තියෙනක ගැන අපිට හරි ප්‍රසාදයි ඒ ಗುಣත් අපි තව තවත් දකින්න ඕනේ මොකද දකින්න දකින්න අපි ಗುಣටපත් වෙනවා මට කියන්න පිංගුතුනේ ඔබට යම් දවසක තව මනුස්සයෙක් යහපතක් කරන්න හිතුනේ තව කෙනෙක් යහපතක් කරනවා දැකලා නෙමෙයිද ටීවී එකේ හරි කමක් නැහැ අම්මා තාත්තා දිහා බලලා හරි කමක් නැහැ පින්වතුනි ඔබට ඔබ දැක්කා මනුස්සෙක් තව මනුස්සට යහපතක් කරනවා. ඒක දැකලා නේද ඔබටත් හිතෙන්නේ මටත් යහපතක් කරන්න ඕනේ කියලා. අපි ඕනතරම් ඒ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා පින්වතුනි. අනික කය කරනවා දැකලා. ගුරුවරුන්ගෙන් අයියලා අක්කලාගෙන් පොඩි දරුවන්ගෙන් පවා ස්වාමින් වහන්සේලාගෙන් වෙනත් ආගම්වල පූජකවරුන්ගෙන් මේ සමහරලා තිරිසන් සතුන්ගෙන් පවා අපි දැකලා තියෙන දේවල්. හැබැයි අපි හැම වෙලාවෙම පින්දිනේ ගුණයක් ඉගෙන ගත්තේ තව කෙනෙක් කරනවා දැකලා. ඒ කියන්නේ පින්වතුනි ඒ ಗುಣ කෙනෙක්ට අයිති දේවල් නෙමෙයි නේද? දැන් අද ඔබ කාට හරි දානයක් දෙනවා ඒ දානේ දෙන්න පිටින් තව කෙනෙක් දානයක් දුන්නා දැකලා. අපි දැන් පරින් දවස ඔබ පන්සලට ගියා. නැත්තම් පන්සලට වුණේ අපි තුමු කිරියම්ම දානයක් කියලා. කිරියම්මවරුන්ට දෙන දානයක් පිටින් දවසක ඔබ ගිහිල්ලා බලන් හිටියා. පොඩි කාලේ අපි තුමු තේරුමක් නැහැ. ගෙදර කට්ටිය එකතුලා ඒ තවත් කෙනෙක්ගේ ගෙදරක ඒ දානෙකට ගියපු වෙලාවේ ඔබ බලන් හිටියා. මොකද මේ වෙන්නේ? අම්මෙන් ඇහුවා මේ මොකද්ද කරන්නේ? පුතේ කිරියම්මලට දානයක් දෙනවා. ඒක බලන් ඉඳලා ඔබ දැක්කා පින්වතුනි ඒ දානේ ලබන අය මොනතරම් සහනයකටපත් වෙනවද කියලා. දානේ දෙන අය මොනතරම් ගරුකුණ හිතකින් ඒක කරනවද කියලා. කවදාකවත් ඒක කළා දැකලා පින්න ඔබේ හිතේ තරහක් ආවේ නැහැ. ඔබේ හිතේ නැගුණ ප්‍රසාදයක්. ආන්ගේ ප්‍රසාදයෙන් නැගුණ වෙලාවෙ පින්වතුනි ඔබේ හිත ඒ දෘෂ්ටිය ගත්තා. මොකද ඔබ වැරදි කියලා හිතන් ඉන්න දෙයකට කවදාකවත් ප්‍රසාදය නැගෙන්නේ නැහැ නේද? මනුස්සයෙක් තව මනුස්සයෙකුට උදව් කරද්දී ඔබ හිතනවා නම් ඒ කරන දේ වැරදි කියලා. දැන් මම ඒකට ප්‍රසාදේ නගාගෙන පෙන්නන්න බෑ. එහෙමෙන්න ප්‍රසාදේ නැගුණා කියලා කියන්නේම පින්වතුනි ඔබ ඒ දෘෂ්ටිය ගත්තා. හෝ අනුමෝදන් වුණා. ඒ කියන්නේ දෘෂ්ටිය කොහොම තරම් තිබුණේ කල් තියාම. ඒ කියන්නේ පින්වතුනි ඔබ මීට කලින් ඒ වගේ දෙයක් දැකලා තිබ්බේ නැත්නම් එදානම් ඔබ පරිණතවට ඒක දැක්කේ. ආන් එදා ඔබේ දෘෂ්ටිය ගත්තා. දෘෂ්ටිය ගත්ත කියලා කියන්නේ ඔබත් ඒ ගුණයට පත් වුණා. දැන් දෘෂ්ටියෙන් දන්නවා හෝ දැනුමෙන් දන්නවා ඒ දේ හොඳ වැඩක් කියලා. ඒ වෙලේ ඒ වැඩේ ආයෙ ඔබ කරයිද නැද්ද කියලා නෙමෙයි මං කියන්නේ. නමුත් ඔබ හිතින් දන්නවා පින් මේක යහපත් වැඩක් කියලා. ඒකෙන් ඔබ ඒ සම්බන්ධයෙන් සම්මා දිට්ඨියට පත් වුණා. ඒකයි පින් ඔබ නොකලත් හොඳ වැඩ කරන මිනිසුන් අසුරු කරන එක වටින්නේ. ඔබ නොකලත් හිතින් හරි අනුමෝදන් වෙන්න පුළුවන්. මොකද ඔබේ හිත එතනටපත් වුණාට පස්සේ ඔබට ඊළඟට අවස්ථාවක් ආපු වෙලාවක පින් ඔබට ඒක නොකර ඉන්න බෑනේ. ඇයි ඒ? ඔබ නෙමෙයිනේ නොකර ඉන්නේ. හේතුව ඔබ නෙමෙයිනේ කරන්නේ. දැන් ලොකු දහම් පරයයක් විදිහට මේ වචන කීපය තුල තියෙනවා. ඔය එකක්වත් ඔබ නෙමෙයි කරන්නේ. හිතක් නෙමෙයි කරන්නේ. මේ අත හොල්ලන්නේ මන්ද? මේ හිතක් නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් හිතකින් කමාන්ඩ් එකක් දුන්නහම ශක්තිය නිකුත් කරාම පින්විතනේ මේ මාංශ පේශේ හැగిලෙන්න කියලා ඔබට හිතනවාද මේ අතර පුළුවන් කියලා ඉස්සෙන්නේ නැතුවින්? එහෙම එන්නේ නැතුව ඔබට හිතනවාද මේ අතර ඉස්සෙන්න පුළුවන් කියලා? එහෙම කරන්න බෑ. එහෙනම් තනිකර මේ හිත මේ දුවන්නේ ඒ හිත දරාගත දෘෂ්ටි තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකයි මේ දෘෂ්ටි කියන එක අපි ලොකු තැනක් දෙන්නේ අපේ මේ සාකච්ඡාව තුළ. එහෙනම් ඔබ යම් වෙලාවක පින්වතුනි හිතේ ප්‍රසාදයක් නිකුණන යම් දෙයක් සම්බන්ධයෙන් ඔබේ හිත එතනටපත් වුණා ඔබ ඒක ඇක්සෙප්ට් කරා ඒක හොඳ දෙයක් කියලා. ඒ කියන්නේ ඔබේ සම්බන්ධයෙන් දෘෂ්ටිගත වුණා. දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. සම්මා දිට්ඨියට දෘෂ්ටිගත වෙනවා. කෙනෙක් සෝතාපන්න වෙන්නේ මක් වෙලා? දෘෂ්ටිගත වෙලා. එතස දෘෂ්ටිගත වෙනවා කියන එක තියෙන නරතිය. ඒක නිකන් හොඳ නැති දෙයක් වගේ දෘෂ්ටිගත වුණොත් එහෙම කියලා. දැන් දෘෂ්ටිගත වෙන්න පුළුවන් මිත්‍යා දිට්ඨියටත් සම්මා දිට්ඨියටත්. ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා එනිසා දෘෂ්ටිගත වෙන එකේ වරදක් නැහැ. දෘෂ්ටියේ වරද්ද තියෙනවා. තියෙනවා නම් එහෙමනම් මේ දේවල් ගැන ඔබට කියන්නේ ඔබේ හිතේ අනේ සාදු කියලා හිත වෙනදී ඒ අදහස නැගෙන්න. ඒ අදහස නැගෙනවා කියලා කියන ඔබ එතනටපත් වුණා. මොකද ඔබ හරි කියලා හිතන්නේ නැති දෙයකට කවදාකවත් ඔබේ හිතේ සාදු කරක් නැගෙන්න බෑ. එහෙනම් මේ දේවල් ඔබට කියන්න පින්තුනි ඒ දේවල් දැකදක ඔබේ හිත ඒවට ඒව අනුමෝදන් වෙද්දී ඔබ ඒව ඇක්සෙප්ට් කරනවා. ඔබ ඒව බාර ගන්නවා. අනේ යහපතේ දේවල් කියලා. ආන් ඒ බාර ගන්න වෙලාවට පින්විතන ඔබේ හිත ඒකටපත් වෙනවා. ඒ කියන්නේ ඒ ගුණයටපත් වෙනවා. ඒ ගුණයටපත් වුණා කියලා කියන්නේ පින්විතන ඔබ තව මාත්‍රයක් හරි නිවනට ලං වුණා. මොකද නිවන කියලා කියන්නේ අන්තිමට මේ හිත තුළ ಗುಣ වගාවම තමයි. ಗುಣ වගාව ලෞකිකව කරන්න පුළුවන් පිළිදින අනික්කය දිහා බලාගෙන ඒවා හොඳයි යහපත් අනික්කයට වෙන දේවල් දිහා දැකලා ඒකෙන් මිනිසුන්ගේ සහනය සෙතසලසෙන හැටි දැකලා ලෞකිකව ගුණ වලටපත් වෙන්න පුළුවන්. සූවිසි මහා ගුණයටපත් වෙන්න බෑ එහෙම. ඒක වෙන්නේ ධම්මාබෝධය තුල. හැබැයි ධම්මාබෝධය තුල සූවිසි මහා ගුණයට, ඒ කියන්නේ ලෝකෝත්තර වූ ඒ ගුණයටපත් වෙන්න ඉස්සලා හිතේ ලෞකික ගුණේ වැඩිලා තියෙන්න ඕනේ. ආන් ඒ නිසායි පින්වතුනි මොකද මේ නිවන්නට යන පෙරහැරේ එක එක තැන්වල අපි හැමෝම ඉන්නේ. ඔබ ඉස්සරහාම ඉන්න වෙන්න පුළුවන් පින්විතේ. නමුත් කෙනෙක් ඉන්නවා මේ දැන් තමයි හරිබරි ගැහිලා අයිලෙන් බහින්න ලෑස්ති වෙන්නේ. ආන් ඒ කෙනාටත් පින්විතේ හිතේ ප්‍රසාදය අපි නංවන්න ඕනේ. ඒකයි පින්විතේ කියන්නේ ඔබ හැම වෙලාවෙම ආදර්ශවත් වෙන්න අනික්කයට කියලා. මතකද අපි ඔබට කිව්වා අපි මේ CD තරි බෙද බෙද යන්න කලින් ඔබ ධම්ම ජීව කෙනෙක් වෙන්න කියලා. ඒ කියන්නේ ඔබ දෙන ධම මේ ලෝකේ විද්‍යමාන වෙන බව ඔබේ ජීවිතෙන් ඔප්පු කරන්න කියලා. CD තැටිය දීලා මෙන්න මේක අහපන් නංගිය කියලා ගිහිල්ලා අම්මට සලකන්නේ නැති මනුස්සයෙක් ඇදි වැඩක් නැහැ පින්වතුනි. මොකද ඒ CD එක ගන්න මනුස්සයා හිතා ගන්න ඉතින් වැඩක් නැහැ නේ බණ හොට අර බලන්නකො අර ආරේ අම්මට සලකන හැටි. මම සලකනවා මගේ අම්ම ඊට වඩා. ඉතින් මේ බණ ටික අහපු නිසා වෙන්නේ නැති ඒකුන්ට ඒ ගුණ නැකිලා තියෙන්නේ කියලා ඒ මනුස්සයා හිතනවා ඊට පස්සේ. දැන් ඒ CD කහන නෙමෙයි තියෙන්නේ පින්විතරේ. එහෙම හිතෙන්න. ඒක හැමතැනකම පින්විතරේ ඔබට තියෙන ලොකු දෙයක් කරන්න. මේ ශාසනයේ පිනට පහළ වෙච්ච පින්විතරේ හතර ගොල්ලක් ඉන්නවා. භික්ෂු භික්ෂිනී උපාසක උපාසිකා කියලා. මේ ශාසනයේ රැඳී තියෙන්නේ මේ හතර ගොල්ලෝ නිසාම තමයි. භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට තනියෙන් කරන්න බෑ මේ වැඩේ. උපාසක උපාසිකා කියන සිව්වන පිරිස සංගුණ හොබවයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ආන් ඒ නිසයි. සම්මුති සංඝ වෙනයි මම මේ කතා කරන්නේ පරමාර්ථ සංඝ ගැන. මොකද ඔය හතර ගොල්ල තුලම පින්තුනේ මාර්ගඵල අවබෝධය සිද්ධ වෙනවා. හොයේ මාර්ගඵල අවබෝධය සඳහා අනුයුක්ත වෙන්න ඕන මාර්ගය තුල එයා ඉන්නවා පිහිටලා කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ හතර ගොල්ල තුල මොකද සිද්ධ වෙනවා පින්තුනේ ඔබ අනිවාර්යෙන් ඔයින් දෙකක් නියෝජනය කරනවා. ආන් ඒ දෙක අපිට කරන්න බෑ. එක වෙනුනින් ඔබ යතේ. එහෙනම් මට කියන්න මේ අවුරුදු 600ක් මේ ශාසනය තව ඉස්සරහට අරන් යන නම් පින්තුනි අපිට විතරක් මේක කරන්න බෑ. ඒකට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා විතරක් එකතු වෙලා කරන්න බෑ පින්තුනි. ඔබට තියෙනවා කරන්න ලොකු කාර්යයක්. ඒකයි ඔබ කොච්චර සුද්ධ වෙනවද කියන එක ගැන අපිට මෙච්චර කැක්කමක් තියෙන්නේ. තථාගතයන් වහන්සේ අපිට දුන්න ආඥාව ක්‍රියාත්මක කරන්න පින්තුනි ඔබේ සහයෝගය අවශ්‍යයි. ඔබ එකතු වෙන්න ඕන ඔබ එන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න. එහෙනම් ඔබට කරන්න ලොකු වගකීමක් මෙතන තියෙනවා වෙනතුනි. ඒකයි අපි ඔබට කියන්නේ. වෙනද සමහරට ඔබ එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම ඔබට කියන්නේ පිටින් ඔබ උපාසක කියන තැනට ඇවිල්ලා නම් ඉන්නේ. ඔබට ඕනේ නම් වෙනතුනි. තථාගතයන් වහන්සේගේ ශාසනේ එක දවසක් ඉස්සරහට අරන් ගියපු කෙනෙක් විදිහට මේ ශාසන මාමක ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න. එහෙනම් පින්දින ඔබට එදා වේල හම්බ කරගෙන හිටින කෙනෙක් වුණත් තවත් වැඩ කොටසක් තියෙන ඔබට පැවෙල්ලා. ඔබට CD එකක් පින්දින print කරලා තව කෙනෙකුට දෙන්න බැරි වෙන්න පුළුවන්. YouTube එකේ link එකක් තව කෙනෙකුට share කරන්න ඔබට YouTube උත් නැතුව ඇති. කමක් නැහැ. නමුත් ඔබට පුළුවන් පින්දින ආදර්ශවත් වෙන්න. මොකද ඔබ තුල ගුණ තියෙන බව අනික් අය දකිද්දී එය ඒ ගුණයට පත් වෙන පටන් ගන්නවා පින්වතුනි. ඔබ තව කෙනෙක්ගේ විපතකදී යහපත කරන්න ඉදිරිපත් වෙච්ච වෙලාවට තව කෙනෙක් ඔක බලාගෙන හිටියොත් පින්වතුනි එයාගේ හිතේ මාත්‍රයක හරි අනේ කොච්චර හොඳයිද කියලා හරි හිතුණා නම් සාදු කියන්න ඕනේ. අනේ කොච්චර හොඳයිද කියලා හරි හිතුණා නම් පින්වතුනි ඒ මනුස්සයා ඒ වෙලාවේ ඒ ගුණය දරාගත්තා. ඒ දෘෂ්ටියට පත් වුණා. දෘෂ්ටියටපත් වෙන්නේ නැතු ප්‍රසාදයටපත් වෙන්න බෑ. දන් දීමෙන් පළක් නැත කියලා අදහසක් දරන් ඉන්න මනුස්සය අපි ඉන්නේ කවදාකවත් දානයක් ඕම නෙමෙයි බුදුවරුන්ට දාන දුන්නත් එයා කවදාකවත් ඒකෙන් ප්‍රසාදයටපත් වෙන්නේ නැහැ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අවුරුද්දක් තිස්සේ දන් දුන්නත් පින්වතුනි කවදාකවත් ඒක දිහා බලාගෙන ඉන්න මනුස්සය සතුටපත් වෙන්නේ නැහැ. ඇයි දෘෂ්ටි නැති නිසා. ඒක දෘෂ්ටි කියන්නේ කොච්චර වැදගත් වෙන්නේ. නමුත් ඔබ සතුට සිතින් යමක් කරනවා දැක්කහම පින්දින තම මනසට හිතෙනවා ඒ කියන්නේ මේව කරාම සතුට වෙන්න පුළුවන්. දැකනේ ඒක විතරසින් ලොජික් එක. තුන් සිත පහදවාගෙන ඔබ හොඳ දෙයක් කරනකොට පින්දින මනුස්සයෙක්ට ඔබ දෑතින්ම යමක් දෙනකොට සමහර ඔබට තියෙන ලොකුම දේ වෙන්න පුළුවන්. සමහරට ඔබට තියෙන අන්තිම දේ වෙන්න පුළුවන්. මතකද පින් ඒක සාටක බමුණා තමන්ට තිබ්බ එකම සලුව තමන්ට විතරක් නෙමෙයි තමන්ටයි තමන්ගේ ආදරණීය බිරිඳටයි තිබ්බ එකම සලුව දන් දුන්නා. ඒ දන් දුන්න වෙලාවේ පින්විතනේ එතුමාට කියවුණා මං දින්නා කියලා. ඕක බලාගෙන හිටපු කී දෙනෙක් පින්විතනේ ආන් ඒ ගුණයට පත් වුණා නැද්ද එදා? මොකද ඒක බලන් හිටපු පින්වතුනි අපි තුන් මිත්‍යා දෘෂ්ටි දරාගෙන මිනිස්සෙක් කිනෝ දන් දීලා වැඩක් තියෙයි කියලා හිතන් ඉන්න. මොන මොනටද ඒ කරේ? හොක් ඒ වගේ දේවල් මොනටද කියලා හිතන් ඉන්න මිනිස්සෙක් ඉන්නව වෙන පුළුවන්. නමුත් එංගන අර මිනිස්සයා ඒ ඒකසාටක බමුණා ඒක දෙන වෙලාවේ පින්වතුනි මහා සදහසිතින් එතුමාගේ සතුට ප්‍රකාශ කරා. ඕක බලන් ඉන්න මිනිස්සට හිතෙනවා ඒ කියන්නේ ඕක කරාම සතුටින් ඉන්න පුළුවන් කියලා. දැන් එයාටත් හිතෙන එක කරන්න ඕනේ කියලා. ඒ නිසා නෙමෙයිද ඔබ සොසේජස් ඇඩ් එක දැකලා මෙහෙම පෙන්වුවාට පස්සේ ඔබටත් හිතුනේ ඔක අරන් කන්න ඕනේ කියලා? සොසේජස් කාලවල නෙමෙයිනේ. ඇයි? තනිකර දෘෂ්ටි තියෙන පින්වතුනි යමක් ආශාවද සපයි සාරයි කියලා දෘෂ්ටියක් තමයි මුලින් එන්න ඕනේ. එහෙනම් ඔබ කරන දම්පින් සතුරු සිතින් මුහුණේ සිනාවක් දවටගෙන කරන්න පින්තුනේ. එතකොට බලන් ඉන්න මිනිසුන්ට හිතෙනවා සතුරු වෙන්න පුළුවන් කියලා මෙහෙම. අන්න එයා අනුමෝදන් වෙනවා. ඒකයි කියන්නේ පිරිසක් එකතු කරගෙන පුළුවන් නම් යහපත් වැඩ කරන්න කියලා. මොකද මේ පිරිස එකතු කරගත්තාම එයාට ඔබ අවස්ථාව දෙනවා පින්තුනේ ඔබේ මූණේ තියෙන සතුට දකින්න. ඔබේ මූණේ හිනාව දකින්න. ඔබ ඒ වෙනුවෙන් කරන කැපකිරීම දකින්න. මොකද මිනිස්සේ කැප වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ මිනිස්සාව ඒක ඕනකමින් කරන කෙනෙක් නෙපින් උතුරින්. ඕනෝට පාවට කරනවා නම් දෙයට ඒක ගැන ලොකු උනන්දුවක් නැහැ. හැබැයි ඔබ පිරිසක් එකතු කරගෙන බොහොම වෙහෙස මහන්සිලා ඒක කරනවා දකිද්දී පින්නේ මිනිස්සේ දෙතන දේ මෙයාට මේව මෙච්චරම කරන්න හිතෙන්නේ ඇයි? දැන් ඔබම දන්නේ නැද්ද පින්නේ ඔබත් එක්ක හිටපු ජීවිතේ කවදාකවත් බනපදයක්වත් අහපු නැති මිනිස්සු ඔබට කියන්න බැරිද පින්න අර මේ අතේ ඇඟිලි ගන්නටවත් ඔබට කියන්න බැරිද ඔබ පන්සලට එක්කන් ඇවිල්ලා හෝ ආරාමයට එක්කන් ඇවිල්ලා දානයකට මානයකට හරි සම්බන්ධ කරලා දේශනාවක් තියෙන වෙලාවක අතුපතු ගාලා හරි පුරු ටිකක් පිළිවෙලකට සකස් කරලා හරි වඩින ස්වාමින්වහන්සේගේ පාදෝවණය කරලා හරි තින්ගුතුනේ ආන් ඒ වගේ පොඩි පොඩි වැඩවලට හරි එකතු කරගෙන අද ඒ අය නිවන කරගන්න මහා උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යන තත්ත්වයට පත් වෙලා ඉන්න ඔබ දන්නේ දෙහිම කවුරුවත්ම ඔබ නිසා මේ නිවන් මාර්ගයට පිළිපන් එක්කෙනෙක් කරනවද ඔබ දන්නේ නැද්ද? එහෙම වෙන්න විදිහක් නැහැ. ඒක ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි. ඔබ මේ වෙනකොට මේ අවුරුදු 600ක් මේ ශාසනය ඉස්සරහට යන්න ඔබ තනියෙන් කොච්චර මේක වෙනුවෙන් දායක වෙලා තියෙනවද කියලා දැන්ටත් කල්පනා කරලා බලන්න. ඔබ නිසා අද මේ බණ අහන්න නැඹුරු වෙච්ච කී දෙනෙක් ගැන ඔබ දන්නවද? කී දෙනෙක් ඉන්නවද? ඔබ දන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? කඩේ මුදලාලි ඔබ ආරාමයට එන ගමන් පින්විතනේ නැවතුව කඩයක් ගාව. සමහර ආරාමේ දානයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ බණ ටිකක් අහන්න යනවා. පිරිකරක් අරගන්න. නැවතුව කඩේ ගාව. ඔබ දැන් හරි සතුට සිතින් ඉන්නේ පින්වතුනි මේ කරගන්න හම්බෙන පින ගැන. ඔබේ මූණේ තියෙන හිනාව දැක්කහම පින්වතුනි. ඔබ කිව්වා නොකිව්වා මේ මුදලාලි මහත්තයා හිතෙනවා. මේ මනුස්සයර සතුටින් ඉන්නනේ මෙයා මේක කරන්න කියලා. ඔබ ඒ ගැන කතා කරන විදිහට. එක මනුස්සයෙක් ඉන්නවා මුදලාලි. ඔන්න ඔය මේ කෙල්ල ඇරියක් දෙන්න මුදලාලි. කේක් ගෙඩියකුත් දාන්නකෝ ඉතින්. වැඩි වැඩි ඔන්න කේක් ගෙඩි ඔන්න කේල්ලේ දෙන්න ඇද්ද පන්සලට අරන් යන්න ඔන්න ඔහම ඇහුවහම් පින්වතුනි අර මනුස්සයාට මොකද හිතෙන්නේ කරනවට කරන්න වෙලා නැති දැයි මනුස්සයර කවදාකවත් පින්නේ ඒ දේ අනුමෝදන් වෙන්නේ නැහැ ඔබේ සල්ලි ටික හම්බේ හැබැයි අනුමෝදන් වෙන්නේ ඔබ ධම්ම ජීව කෙනෙක් වෙලා නැහැ එතනදී ආදර්ශවත් වෙලා නැහැ කේල් ලැබරියක් ඕනදින එක කේල් ගෙඩියයි ඔබට ගන්න පුළුවන්. මුදලාලි මහත්තයෝ මට වැඩි සල්ලි නෑ. කේල් ගෙඩියක් දෙකක් තියෙද ගන්න පුළුවන්. මෙච්චරයි තියෙන්නේ අතේ. අපි ඔක හොඳට ඔතලා දෙන්නකො මහත්තයෝ. පන්සලට නෑ ගන්න යන්නේ. උන්වහන්සේලා හරි සිල්වත්. හරි ගුණවත් උන්වහන්සේලා ඒ වැඩේ ඉන්නේ. අපිට මේක පූජ කරගන්න ලැබෙනවා කියලා කියන්නේ මහත්තයෝ. අපිට හරි දීත හරිම සතුටක් එන්න පුතාල එන්න කියලා පුතාලට කතා කළා දරුන්ටත් එන්න කියලා ඒක අරගෙන ගත්තහම පින්දුන අර මුදලාලි මහත්තයා දැන් බලන් ඉන්නවා කඩෙන් භාගයක් අරන් යන මිනිස්සුන්ගේ හිතේ ඔච්චර සතුට නැහැ නේද මේ මිනිස්සයා තමට එදා වෙලා හරි හම්බ කරගෙන ජීවත් වෙන්නේ අරන් යන්න පුළුවන් සබන් කැටයක් විතරයි. එහෙල් ගෙඩි දෙකක් විතරයි. හැබැයි බලන්න කේ මනුස්සගේ හිතේ තියෙන සතුට. දැන් මේ මුදලාලි දෘෂ්ටිගත වෙන්නේ නැද්ද? සතුට වෙන්න පුළුවන් කියලා පින්විතනේ මේ දේවල් කළා. දැක්කද ඔබ මතක තියාගන්න පින්විතනේ හිතකර දෘෂ්ටියක් යන්න නම් ඒ කාන්තෙම්ම ඒකෙන් සතුට ලබන්න පුළුවන් කියන පණිවිඩය යන්න ඕනේ. ඒක නැතුව දෘෂ්ටි යන්නේ නැහැ. දෘෂ්ටි ඇක්සෙප්ට් කරන්න නැහැ හිත. ඒකයි කියන්නේ ප්‍රසාද හිතට විතරයි දෘෂ්ටි දෙන්න පුළුවන් කියලා. මොකද ප්‍රසාදයට පත් වෙනෝ එයින් සතුට ලැබිය හැකියි කියලා අදහසත් එක්ක යද්දී ඔබ හැම එකක් ගැනම දෘෂ්ටිගත වුණේ ආශ්වාදයි සැපයි සාරයි කියලා නෙමේද? නැත්තම් ලොකුයි කහපාටයි බිම ගැහුවම බවුන්ස් වෙනවා කියලා දෘෂ්ටිගත වුණේ? නැහැ නේ. ඔබ දෘෂ්ටිගත වුණේ ආශ්වාදයි සැපයි සාරයි. පළවෙනි වචනේ මොකද්ද? ආශ්වාදයි. ඒ කියන්නේ ඔබට සතුට ලබන්න පුළුවන් ඒ දේ කළා. ඒ කියන්නේ බින්ද ඒකෙන් ඔප්පු වෙන්නේ නැද්ද? මිනිස්සු හැම වෙලාවෙම සතුට හොය හොය ඉන්නේ කියලා. දෘෂ්ටියක් දෙන්න බෑ ආශ්වාදයි කියලා කියන්නේ නැතුව. එහෙනම් මිනිස්සු මොකද හොයන්නේ? කේක්ද? බනිස්ද? 5 star hotelද? බිරියානිද? නැහැ බින්ද මිනිස්සු හොයන්නේ ආශ්වාදයි. මිනිස්සු හොයන්නේ සතුට. එහෙනම් තේරුම් ගන්න බින්ද මිනිස්සු මොන තරම් පීඩාවෙන් ඉන්නේ කියලා. මොන තරම් දුකට පත් වෙලාද ලෝක සත්‍යය ඉන්නේ? දෘෂ්ටියක්වත් දෙන්න බෑ ආශ්වාදයි කියලා කියන්නේ නැතුව. එහෙනම් කොච්චර මිනිස්සු ආශ්වාදේ හොයනවද නැද්ද? ආශාවදේ හේවත් වෙනතුනි සතුට කොච්චර හොයන නැද්ද? මං කියන්නේ ඔන්න ඔය ඕක ඔබ ඇමක් කරගන්න. ඔබ වගේ අය පින්න ඕක ඇමක් කරගත්තට කිසිම වරදක් නැහැ. මොකද ඔබ වගේ අය තමයි මේ ලෝක සත්‍යයේ පිනට පහළ වෙච්ච මිනිස්සු මේ ලෝකෙට. ඇයි? උපාසක උපාසිකා කියන කොටස ඔබ ඉන්න නිසා. උපාසක උපාසිකා කියන දෙකොල්ලෝ පින්නේ මේ ලෝක සත්‍යයේ පිනට පහළ වෙච්ච අය. ඒකම ඔබට කියන්නේ මතක් කරලා බලන්න කී දෙනෙක් පින්න ඔබ මේ වෙනකොටත් ඔබෙන් බන අප සමහර ඔබෙන් පින්නේ CD දෙටියක් අරගෙන අපේ ආරාමේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා කියනමක් ඉන්නවා නැත්ද? එහෙමයි මන් දන්න ස්වාමීන් වහන්සේලා 19කට හැපැති මට කියන්න පුළුවන්. ඔබ තමයි මුලින්ම උන්වහන්සේ මෙහෙ එක්කන් ආවේ. උන්වහන්සේ ගිහි කාලේ පුතේ මං යනවා පන්සලට එනවද? අනේ බෑංක අද මැච් එකක්. රෙකෝඩින් එක බලමු පුතේ. මැච් එක වගේ නෙමෙයි පුතේ. ඒ ආරාමයට ගියාට පස්සේ පුතා මාර සතුටක් ගන්න පුළුවන්. මං කියනට එන්නකෝ. මං යන ගමන් අර කඩේ ගානොත් අපි නාතල යන්කෝ. පුතා ෆ්‍රයිඩ් රයිස් ගන්න ආසයි. යන් යන්. ඔහොම කියලා අර එක්කන් ආවා. ඇවිල්ලා කිව්වා අන්න පුතේ හඳුර වැඩනෝ. ඔන්න ඔය මුදුකුඩේ ගිහිල්ලා අල්ලලා. අයියෝ වකරන්න නෙමෙයි ආවේ. කන්න නැද්ද? අහන්න නැති. හරි හරි පුතේ කන්න තියෙනවා. ඉස්සෙල්ලා ගිහලා මුතු කුඩියල්ලලා එන්නකෝ. මම පුතාර දෙන්නම්. අන්න ගියා. ඒ ගිහ පලා පිනි මුතු කුඩිය ඉලද්දි. අර ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරා. සුවපත් වේවා. ඒ හාමුදුරන්ගේ මම පුදුමාකාර නිමිති ස්වභාවයක් දැක්කා. ඒ පුතාට තේරුණා මං හරි කලබල වුණාට මුන්නහස හරි නිවිලානේ. මට තියෙන ප්‍රශ්න එකක්වත් මුන්නහසට නැතුව ඇති. ඒ කොහොමද ඒ තත්ත්වයට පත් වුනේ? දැන් යාර ප්‍රශ්නයක් ආවා. අනෙක් මිනිස්සු වන්දනා කරනවා ඒ හාමුදුරු වඩිද්දි. මිනිස්සු පෙරලි පෙරලි වඳිනවා. මම මෙච්චර පොරක් කළා කවුරු මට වඳින්නේ නැහැ. නමුත් මුන්නහසේ. මුන්නහසේ තියෙන සිවුරයි පාත්‍රයයි. ඔච්චර ඇති උන්න හැමෝම වන්දනා කරනවා. කොහොමද ඒ එච්චර මිනිසුන්ගෙන් වැඳුම් ලබන තත්ත්වයටපත් වෙන කෙනෙක්? මොකද්ද ඒ? අර වහන්නක උන්වහන්සේගේ මූණේ තියෙන හිනාව. උන්වහන්සේ දහම දේශන වෙලාවට උන්වහන්සේ හිතේ තියෙන සතුට බලන්නකෝ. කොහොමද එච්චර සතුටක් ගන්න පුළුවන්? බණක් කියලා. මොකද්ද රහස? මොලය බුද්ධියක් තියෙන දරුවෙක් නම් කොල්ලෙක් නම් පින්විතනේ අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න ටික තමන්ගෙන් ඇහෙනවා. දැන් ඒක අහන් ඉන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් පින්ගෙනනි ගෙදර යන ගමන් රුපියල් 250 රයිඩ් රයිස් එකක් ගන්න බලන් හිටපු කොල්ලා. ආයි කවදාක ෆ්‍රයිඩ් රයිස් ඕන නැති තත්ත්වයට පත් වෙනවා. ඒ දේශනාව අවසානයේ. අන්න එහෙම වෙනස් වෙච්ච කොල්ලෝ පින්ගෙනනි ඊට පස්සේ සතියකට දෙකකට පස්සේ මාසකට දෙකකට පස්සේ තමන් යුතුයකම් වක්කීම් වලින් නිදහස් වෙලා සාසන භ්‍රමචර්යා පූර්ණේ කරගන්න එනවා. ඒකයි මං කියන්නේ එහෙම ආපු සාමින් වහන්සේලා 19කට යහපැති මට ඔබට කියන්න පුළුවන්. උන්වහන්සේලාද මෙතන ඉන්නේ ඔබ නිසා. හේතුව ඔබ ගුණවන්ත කෙනෙක් නිසා පින් උතනේ ඔබ ගුණවන්තකම දෘෂ්ටියක් එක්ක දුන්න නිසා මේක ආශ්වාදයි පුතේ. මේකෙන් සතුට ගන්න පුළුවන්. සතුට හොය හොයා හිටපු කොල්ලා පුදුමාකාර දුක් ගැහැට මැද්ද අපරිමිතව පීඩිතව හිටපු ඒ කොල්ලා පින්වතුනි විභාග නිසා ගෑන් ළමයි තරහා වෙලා යාළුවොත් එක්ක රණ්ඩු වෙලා තව කොල්ලෙක් කුඩු ගහන්න එන්න කියනවලු. එක එක දහ ජරුවා වැඩවලට නැඹුරුලා පුරුදුලා හිටපු අය පින්වතුනි ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තරයක් සහනයක් සැනසුමක් හොයාගත්තා. ඔබ එක දෙයක් කරේ සතුටු සිතින් කිව්වා යම් පුතේ මේ බලන්න මං කොච්චර සතුටින් ඉන්නවද කියලා. එයා මම දෘෂ්ටියක් දෙන්න පින්වතුනි දෘෂ්ටියක් ගන්න නම් අර පෙත්ත බොන්න වටේට සීනි ටිකක් ගාලා තියෙනවනේ වගේ ඕනම දෘෂ්ටියක් දෙන්න පින්වතුනි ඒත් එක්ක ඒකත් එක්ක අමුණලා යවන්න ඕනේ මේක ආශාවදයි කියලා නැත්නම් යන්නේ නැහැ. නිවනත් පින්වතුනි එහෙමම තමයි. ලෝකේ ආදීනවයි නිවන ආනිසංසයි පෙන්වන නිසයි ඔබට යම් දවසක නිවන ඕනේ කියලා හිතෙන්නේ. ලෝකේ ආදීන විතරක් කතා කරලා බින්දින කාටවත් නිවන ඕනේ වෙන්නේ නැහැ. ලෝකේ ආදීනවයි නිවන ආනිසංසයි දෙකම කතා වෙන්න ඕනේ. ඒකයි ඔය සමාජ දේශනාව ඔබ ඉල්ලන්නේ පින්වතුනි මේ කාමයේ තියෙන ආදීනව ගැන කතා කරන්න අපිට හාමුදුරනේ කියලා ඔබ ඉල්ලන්නේ සමල්ලා. මම මේ කාමෙන් නිදහස් වෙනවා ස්වාමීනි කාමයේ ආධිනව ගැන කියන්න කියලා. බින්දින කාමයේ ආධිනව ගැන කිව්වා කියලා ඔබ කාමෙන් නිදහස් වෙන්නේ නැහැ. ආ මට කියන්නේ සතර පායින්නේ මොකද කාමයේ සැප දන්නයිද? ඔය මල පෙරේතය පින්වතුනි ඕකුන් ඔක්කොම දන්නවා. කාමයට ගිහිල්ලා තමයි ඔය කරගත්තේ කියලා. වැරදි කාම සේවනයේදීලා. ඒවුන් දන්නවා. ආහවල් දාහ බලු වැඩේ කරපු නිසා තමයි මේ තත්ත්වෙ මට උදා වුනේ කියලා. ගමේ ඉරපු ගෑනුන්ට ඉන්න දුන්නේ නැති නිසා තමයි මේ තත්ත්වෙ උදා වුනේ කියලා දන්නවා. එයා දන්නවා පිළිදෙන. ආදීනව විඳිනවා. දැන් ඒකළු නිවන කරගන්නවා දෙතින්දා. කාමෙන් අතහැරෙනවා. කාමෙන් නිදහස් වෙනවා. එහෙ නැතිනම් කාමෙන් නිදහස් වෙන පිළිදෙන. බණ කියන්න ඕනේ නැහැ නේ. ඔක්කොම මිනිස්සු ඔක්කොම හතර පහට යවනවා. ලේසිම වැඩේ ඒකනේ. වෙන්නේ නැහැ. මොකද ඒ ආරපින් නිවන ආනිසංස තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න විදිහක් නැහැ. නිවන ආනිසංස තේරෙන්නම් පින්දුනේ නිවන කියන එක ස්පර්ශ වෙන්න ඕනේ. මාත්‍රයක නිවන ස්පර්ශ වෙන්න ඕනේ. නිවන කියලා කියන්නේ ඒකයි. සූවිසි මහා ගුණය කැටි කරගත් තැන හිතපත් උනේ නිවනට. ආන් ඒ සූවිසි මහා ගුණය ගැන පින්දුනේ යමෙක්ගේ හිතට එය ආශ්වාදයි, එය සැපයි, එය සාරයි කියලා දාන්න පුළුවන් නම් ආන් එතන ඉතින් අපි දිනේ හිතට නිවනක් දෙන්නේ. හොඳයි පින්තුනි. එහෙමනම් දේශනාව ආරම්භ කරන්නත්ෙන්. තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා ඒ වගේම දෙවියන්ට මලගේ ඥාතීන්ට තමන් මේ සංසාරේ එකතු වෙලා ආපු පිරිසට කරන්න තියෙන උපරිම ඥාති සංග්‍රහය කරන්න අවස්ථාවක් මේ උදා වෙලා තියෙන කාරණාව තේරුම් අරගෙන ඒ හැමෝට මේ ස්ථාන වලට එන්නද කියලා ආරාධනා කරගමු. ඒ වගේම පින්වතුනි මේ පසුගිය සතිය මුළුල්ලේ ඔබ යතින් ඔබ සමාදන් වෙච්ච නැත්නම් ඔබ දුන්න ප්‍රතිඥාවට පටහැනි දෙයක් සිද්ධ වුණා නම් ආන් ඒ ප්‍රතිඥාව අලුත් කරගන්න අපි ඔබට හැම සතියකම අවස්ථාවක් ලබා දෙනවා. හැබැයි මම ඔබට මතක් කරලා තියෙනවා අලුතෙන් ගන්න පුළුවන් නිසා කඩාගත්තට කමක් නැහැ කියන මූල අදහස කාගවත් හිතේ තියෙන්න හොඳ නැහැ. එහෙමනම් කවදාකවත් ඒක පිළිහිටන්නේ නැහැ පින්වතුනි. ඔබ නැවතත් ඒ ප්‍රතිඥාව දෙද්දී ඔබට හිතෙන්න ඕනේ අනේ මොන අපරාධයක්ද මගෙන් ගිය සතියේ වුනේ ආයෙ කවදාකවත් නම් ආයෙක මම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. සමාදම් වෙන්න ඕනේ කඩන්න නෙමෙයි පින්වතුනි. කැඩෙන්න නෙමෙයි. මේක මම ලොකු වැදගත්කමක් තියෙන නිසා මම ඔබට මතක් කරන්නේ නැත්නම් ඒ දෙන ප්‍රතිඥාවේ කිසිම තේරුමක් නැති වෙනවා. ඒ නිසා සීල ලෝක සත්‍යයන්ට මෙත්තා සාගතව කටයුතු කරනවා කියලා අපි ප්‍රතිඥා දෙමු. ඒ වගේම සසර පුරාවට ආපු ගමනේ අසත් පුරුෂයන්ගේ ගැන්නුම් බාට ලක් වෙලා අපේ අතින් සිදුවෙච්ච ආරුපවාද වලට කමාව භජනය කරමු. කමාව ආයෙද සිටමු. එන අනතුරුව ඔබ කරගත්ත පින් අතේ වැඩ විශේෂයෙන් ඔබේ හිතට මහත් ප්‍රසාදයක් ගෙන දුන්න. පසුගිය සතියේ කරගත්ත. මොකද පසුගිය සතිය කියලා කියන්නේ හේතුව ඔබට පසුගිය සතිය මතක නිසා. හොඳට මතකයිනේ මීයේ වෙච්ච දේ, පෙරේද වෙච්ච දේ. සතිය දෙකක් තුනක් මාසයක් ගියාට පස්සේ හරියට මතක නැහැ. ඒ වෙලාවේ නැගුණු ප්‍රසාද හිත නගා ගන්න අමාරුයි ආයේ. අද ඒක කරන වෙලාවේ පින්වතුනි මහා ප්‍රසාද හිතකින් තිබ්බොත් ඒක ගොඩක් වටිනවා. ඒ නිසා ඒකයි මේ කියන්නේ පසුගිය සතිය කියලා මම මේ කියන්නේ. ඒකයි හේතුව. පසුගිය සතිය හිම එකක් මතක් වෙන්නේම නැත්නම් කලින් කරගත එකක් හරි කමක් නැහැ. මොකක් හරි ඔබ ඒ කරගත්ත පුණ්‍ය කටයුත්තක් මේ මොහොතේ සිහිපත් කරගෙන අදිෂ්ඨාන තියමු අපි හැමෝටම. ඒ කරගත්තා වූ යම් තාක් පුණ්‍ය ශක්තියක් ඇතනම් එහි අනුභවයෙන් මේ ධම්සපා මණ්ඩපයේදීම ඔබට මේ දහම් අවබෝධය, දහම් ඥානය මුදුන්පත් වේවා කියලා. එහෙනම් ඒ කටයුතු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න අපි සියලු දෙනාම නමස්කාරය සජ්ජහන කළා. ඉන්නතරුව අපි අර කටයුතු ආරම්භ කරගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, සියලු දෙනාම මා කියවන් පසු කියමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේත. හොඳයි, එමනම් පින්වතුනි දැන් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සියලු දෙනාම හිතින් යම්තාක් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ සම්මයා දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලා පිරිසක් ඇද්ද ඒ වගේම විපතරපත් ජනතාවට නිරන්තරයෙන් පිහිට රැකවරණය ආරක්ෂා සලසා දෙන්නා වූ යම්තාක් දෙවිදේවතාවුන් වහන්සේලා පිරිසක් ඇද්ද ඒ සියලු දෙනාටත් ඒ වගේම ඔබේ ඉෂ්ටකාමී හිතකාමී දෙවිදේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම පින්වතුනි මේ අනන්ත සංසාරය පුරාවට ඔබට විවිධාකාරයෙන් ඥාති සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කර ආපවු මව් දෙමාපියවරු සහෝදර සහෝදරිය ආදී ඒ සියලු පිරිසටත් ඒ වගේම මේ අනාදිමත් සංසාරය ආපු ගමනේ ඔබේ අතින් විවිධාකාරයෙන් අඩන්තෙට්ටවුන්ට ලක් වෙලා හිංගි හිංසාවන්ට ලක් වෙලා ඔබේ අතින් අවදා අසාධාරණයට ලක් වෙච්ච යම් පිරිසක් ඇත්නම් ඒ සියලු දෙනාටත් ඒද වෙච්ච වැරදි වලට වන්දියක් ගෙවනවා කියලා හිතාගෙන අපමණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව ඒ සෑම සුදු දෙනාට මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන් ඇවිදින් මේ සිදු කරන මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යම් පිරිසක් අභවගාමී වෙන්නවන එයින් අත මිදෙල සුගති මුදිත වෙන්න කියලා හිතාගෙන ඒ වගේම සුගතිගාමී ලයින යම්තා පිරිසක් ඇත්නම් ඒ සිදු දෙනාටම තමන්ගේ නිර්වාණ අවබෝධයේ පිණිස දහම් ශ්‍රවණය කරගෙන ඒ නිවන සාක්ෂාත් කරගන්න හේතුපනිශ්‍රේ සලසේවා කියලා අධිෂ්ඨාන කරගෙන හොඳයි එහෙමනම් අන්දෙන් දෙවියන්ට ආරාධනා කරන මොහොතේ ඔබ සිල් දනම් හිතින් ඒ සිල්ම දෙනාට මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන් සපමිනියාව ඔබ සෑම සිදු දෙනාම දැන් සීල ලෝක සත්‍යයන් කෙරෙහි මෙත්තා සාගත චේතනාවකින් යුක්තව කටයුතු කරගන්නවා කියන අදිෂ්ඨානය හිතේ පෙරදරි කරගෙන මේ කෙන ආකාරයට ප්‍රතිඥා දෙන්න. සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ဒුතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි තතියම්පි සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි ඒ වගේම පින්වතුනි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් මේ අනාදිමත් සංසාරක අපි ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට හසු වෙලා ඒ දුන්න මතිමතාන්තර හිතේ දරාගෙන වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණය හඳුනා ගන්නට නොහැකිව ඒ උත්තමයන් වහන්සේලාට ආර්ය උත්තමයන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට යම්තා අපේ අතින් වැරදි හිංගි හිංසා අපවාද උපවාද ස්ති වෙලා ඇතනම් ඒ සියල්ලක්ම කමා කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව ඉතාමත් නිහතමානී හිතින් යුක්තව තමන්ගේ අතින් ඒ වැරදි වුණු බව පිළි අරගෙන මේ මොහොතේ සියලු දෙනාම ආරුපාද කමා කර ගැනීම සඳහා මා මේ කින ආකාරයට මොහොතක් කල්පනා කරගන්න. අනන්ත සසර පටන් මං එන ගමන තුල මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමි සකෘදාගාමි සෝතාපන්න මග්ගඵලලාභී උත්තරීතර ආරණ වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන හිංගියක් හිංසාවක් කරදරයක් හිරිහැරයක් බාධාවක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවියත් නම් ඒ උත්තරීතර ආරණ වහන්සේලා මා කෙරෙහි පතල දයනුකම්පාවෙන් මා හට දහසක් වර කෝටි ලක්ෂයක් වර කමා කරවර වදාරන සේක්වා කියලා සිදු දනාම ආරිපාද කමා කරගන්න. හොඳයි. අවසාන වශයෙන් තමන් සිදු කරගත්ත පුණ්‍ය කටයුත්තක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වෙලාවේ නැගුණු මහා ප්‍රසාද හිත මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ පුණ්‍ය කටයුත්ත තුළින් මේ ලෝක සත්‍යයට කොපමණ නම් යහපතක් අභිවෘද්ධියක් සෙතක් ශාන්තියක් සුවයක් නිවනක්ම සැලසෙනවාද කියන කාරණාව සිහිපත් කරගෙන හොඳ ආකාරයෙන් ඒ ගැන මානසිකාරය කරගෙන සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ලෝක සත්‍යයගේ ගිනි නිවන්න මායේ සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඒ වගේ මේ සසරක් පුරාවට සියලු ලෝක සත්‍යයන්ගේ ගිනි නිවන්න මා කරගත්තා වූ පුණ්‍ය ශක්තියන්ගේ අනුභවයෙන් මේ ධම්සභා මණ්ඩපය තුළදීම දහසක් නැයින් ප්‍රතිමන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්ට හේතු වාසනාව සකසෙත්වා ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටායන යම් පිරිසක් ඉන්නවා නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඔබ සිරි දනාටම සාක්ෂාත් වෙත්වා කියලා අදිෂ්ඨාන තියලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන් සූදානම්. ඒකයි මම කියන්නේ ඔබ කරන සේවය සුළුපටු එකක් නෙවෙයි වගේ තේරුම් ගන්න ඔබ සියලු දෙනා. මේ ශාසන උන්නතිය වෙනුවෙන් ශාසනය තව චිරහත් කාලයක් පින්තුරින් විරාජමානව මේ ලෝක ධාතුව මත වඩා හිඳුවන් ඔබ කරන කැපකිරීම සුළුපටු එකක් නෙමෙයි. අද සමහරට ඔබට මෙතෙන්ට එන්න බැරි වුණාට පින්තුරින් ඔබ නිසා මේ ආරාමේ ඉන්න 19ක් ඇති අපේ ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් ඒව ගැන කතා කරනවා පින්තුරින්. උන්වහන්සේලා බලාගෙන ඉන්න අවස්ථාව ලැබෙනකන් Tamanට මෙතෙන්ට එන්න උදව් කරපු අයට අත හිත දෙන්න. එයාගේ හිතවල ගිනි නිවන්න. මම කාරණා මතු කරලා පෙන්නන්නේ පින්තුරින් මේ කෙලෙහි ගුණය කියන එක මොනතරම් වැදගත් දෙයක්ද කියලා. කෙලෙහි ගුණය කොච්චර වැදගත් දෙයක්ද කියලා නම් පින්තුරින් තථාගතයන් වහන්සේ බුදු වෙලා කලපු පරවෙන දේ මොකද්ද? දානයක් බාරගත්ත එක නෙමෙයි. ඔබ අහල නැනේ බුදුහාමුදුරු බුදු වෙච්ච ගමන් දානයක් බාරගත්ත කියලා. එක නිමේෂයක් නිමේෂයක් නෑර පින්වතුනි. තමන්ට මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න උදව් පදව් කරපු වැලි කැටයකින් හරි තරම් උදව් කරපු ඒ හැමෝම දියාපස හැරලා බැලුවා. ඒ අය කොයි කොයි තැන්වලද දැන් ඉන්නේ? මට එයකින් උදව් කරන්න පුළුවන් කවුද? මට ගොඩ දාන්න පුළුවන් අය කවුද කියලා බලන්නේ. එහෙනම් බලන්න කෙලෙහි ගුණය කියන එක නෙමෙයිද බුදුහාඳුරෝ මේ ලෝකෙට පළවෙනිටම දුන්න ආදර්ශය කියලා? මේ ලෝකෙට පහළ වෙච්ච පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේ පින්නි ලෝකෙට දෙන පළවෙනි පාඩම මොකක්ද? චතුරාර්ය සත්‍ය දේශනාව නෙමෙයි. ඊට බොහෝ කාලයකට පස්සේ පින්නි උන්වහන්සේ මුලින්ම බණ කියන්න පටන් ගත්තේ. දුක්ඛාර සත්‍ය දේශනා කරන්න පටන් ගත්තේ ඊට බොහෝ කාලයකට පස්සේ. උන්වහන්සේ මුලින්ම දුන්න ආදර්ශය මොකක්ද? කෙලෙහි ගුණය. එහෙනම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ වෙච්ච උන්වහන්සේගෙන් පින්වතුනි අපි ගමු වන්නේ පළවෙනිටම උන්වහන්සේ අපි දුන්න පාඩම කෙලෙහි ගුණය. එහෙනම් ඔබට මේ දේශනාව දහන්න යම් පිරිසක් ඔබ දන්න නොදන්න ඔබට පෙනෙන නොපෙනෙන යම් තා පිරිසක් ඉන්නවා නම් පින්වතුනි ආන්ගේ සියලු දෙනාවම ඔබේ හිතේ මහා ගරුගුණ හිතකින් දරා සිටින්න ඕනේ. පරමාර්ථ වශයෙන් ගත් කළ එතන කෙනාල නෙමෙයි ඉන්නේ. එතන තියෙන ගුණයක්. මෙත්තා සහගත, කරුණා සහගත, මුදිතා සහගත, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඔබට මේ ටික කරලා දෙන්න පින්නේ කවුරුත් ඔබෙන් සත පහක්වත් ගන්නෙ නැහැ. එන ඔබෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නේ මේ පින්නේ නෑ උදව් කරන්න. ඒකයි මේ නිවන උදෙසා යමෙක් පිනක් කරනකොට තියෙන ඒකේ තියෙන විශේෂත්වය. රාජ භෝජන සැප සම්පත් බලාපොරොත්තු වෙන යමෙක් කරොත් පින්නේ නේ ඇයට ඒව ලැබෙනවා. දැන් හිතලා බලන්න. මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැතුව යමෙක් තව කෙනෙක්ට යහපතක් දුන්නාම කළාම එයාට මොනවද ලැබෙන්නේ? මුකුත් නෑ. අනේක තමයි ලැබෙන්නේ. එකෙන් මොකකින්වත් පණවන්න බැරි දෙයක්. ඒක රූපයෙන් පණවන්න බෑ, වේදනාවෙන් පණවන්න බෑ, සංඥාවෙන් පණවන්න බෑ, සංකාරයෙන් පණවන්න බෑ, විඥාණයෙන් පණවන්න බෑ. මට ලස්සන වෙන ලැබේවා කියලා පින්තුනි දානයක් දුන්නොත් ඒක රූපයෙන් පණවන්න පුළුවන්. ඒ නිසා ඒ පණවන්න පුළුවන් දේ අනිත් පැත්තට ලැබෙනවා. මට හොඳට ඉගෙන ගන්න හැකියාව ලැබේවා කියලා පින් මේ කවුරුරි තව කෙනෙක්ට උදව්වක් කරනවා, පොතක් පතක් දෙනවා, ඉස්කෝලේ යන පොත් ටිකක් කරන් දෙනවා. ඒවත් තියෙනතනේ වේදනා සංඥා සංකාර විඥාන සහ රූප වලින් පණවන්න පුළුවන්. ඒ නිසා දුන් දෙය ලැබෙනවා. හැබැයි යමෙක් තව කෙනෙක්ට යමක් දෙනවා පින්තුනේ රූපෙන් පණවන්න බැරි, වේදනාවෙන් පණවන්න බැරි, සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් පණවන්න බැරි. දැන් ලැබෙන දෙයත් කොයි වයකක් වෙන්න ඕනේද? දුන් දේ නම් ලැබෙන්නේ මේ ලෝකේ පණවන්න බැරි දෙයක් නම් දුන්නේ පින්තුනේ මොකද ලැබෙන්න ඕනේ? මොකුත් නැහැ. ඒකෙන් ලෝකෙන් පණවන්න බැරි දෙයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙට අයිති නැති දෙයක්. ලෝකෙට ඈතර වූ දෙයක්. මෙතරින් ඈතර. ලෝකෝත්තර දෙයක් ලැබෙන්නේ. අන්න එහෙම පිරිසක් තමයි පින්තුනේ ඔබට. මේ ඔබට කියලා මම කියන්නේ ඔබත් මේකේ අයිති. ඔබ දන්නව නේද ඒක? මෙහා මේ අපි genaපු වනේ මෙන්. මම මේ ඉන්නේ ශාලාව පින්වතුනි. මම හදපු එකක් නෙමෙයි. ඔබ හොඳට දන්නව ඔබ හොඳට හුරු පුරුදු ඔබ ඇවිල්ලා බණ භාවනා කරපු ලයිබ්‍රේරි ශාලාවෙන් ඉඳන් තමයි මම මේ දේශනාව කරන්නේ මේ වෙලාවේ. ඔබම හැදුවේ ඔබ අතුපතු ගාපු තැන්. වැසිකිලියක් හරි හොදලා ඇති නේද? මේ ඔබේ තැන, ඔබ හදපු තැන, ඔබ ආශිර්වාද ශක්තියකින් හරි පින්වතුනි එකතු පහදු වෙලා කරපු දේවල් මේ තියෙන. මේ හැම දෙයක්ම පින්වතුනි ඔබත් මේකේ කොටස්කාරයෙක්. එනිසා ආන්ගේ ගුණය දකිමින් තව බොහෝ සිත්වල සීල ලෝක සීල සත්වයන්ගේ සිත්වල ඔය ගුණය ගුණ වේවා, වැඩේවා, පිහිටාවා කියලා පින්දුන ඔබ අනුමෝදන් වෙවි. එසේම වෙත්වා, එසේම වෙත්වා, එසේම වෙත්වා කියලා. ආන්නේ ගුණය පින්දුනේ අගය කරන්න. ගුණය අගය කරන්න, අගය කරන්න පින්දුනේ ඔබ ඒ ගුණයට තව තවත්පත් වෙනවා. මුළු ලෝකෙම අම්ම කෙනෙක් වගේ ආදරය කරන්න පුළුවන් දවසට. ආදරය කියලා කියන්නේ මේ මෝඩ ආදරය ගැන නෙමෙයි මම මේ කියන්නේ. මුළු ලෝකෙම අම්ම කෙනෙක් වගේ ආදරය කරන්න පුළුවන්. තමන්ගේ දරුවා විශේෂ නැහැ එතකොට. තමන්ගේ දරුවත් එකයි, අල්ලපු ගෙදර දරුවත් එකයි, හොඳට ඇහැ කන පේන දරුවත් එකයි, ඇස් කම් පේන්නේ නැති අංග විකල දරුවත් එකයි, ඔක්කොම එකයි. වචනෙට එකයි නෙමෙයි, හැඟීමෙම එකයි. ඔන්නෝයි තත්තර පත් වෙනකොට පින්වතුනි ඔබට දවසක තේරෙයි මේවා කරපෙකේ තියෙන වටිනාකම මොකක්ද කියලා. ඔබ මේත් ගඟුලක් වෙන්න. ඔබ මේත් නදියක් වෙන්න. ඔබ මේත් සාගරයක් වෙන්න. අනික වෙනුවෙන් ජීවත් වෙන්න. අනික නිවන්න ඔබ ජීවත් වෙන්න. අනිකාර හිතෙන්න ඕනේ පිංගුද නනේ ඔබට වැටෙන හුස්ම පොද බව කොච්චර වටිනවද මොකද ඔබෙන් වැටෙන හුස්ම පොදක් පොදක් ගානේ ලෝක සතර යහවතක් නෙවෙන්නේ අන්නේ තතර පිඳින ඔබව ගේන ඒක පටන් ගන්න ඔබ ගාවේ මොකද ඔබ දන්නවා පිඳින හිතේ රාග දේශ මොහ තියෙන තරම අනිකාර මෙත වඩා ගන්න බෑ කියලා මොකද රාග දේශ මොහ කියලා කියන්නේ මෙතර සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ දේවල් හේතුව මෙත හරියට වැඩෙන්න නම් පින්වතුනි ඔබට ඔබව අමතක වෙලා අනික්කයව සිහිපත් වෙන්න ඕනේ මම මූලික වෙච්ච දෙයක් නෙමෙයි පින්වතුනි මෙත කියලා කියන්නේ මෙත මම මූලික වෙන්නේ තරබයි ඉතින් මමද සියලු ලෝක සියලු සත්‍යෝනේ අපේ හඳනේ මෙත් වඩද්දි අපි කියන්නේ ඉතින් මමනේ මූලික වෙලා තියෙන්නේ නෑ ඒ පින්වතුනි අපි මේ සම්මුතියෙන් හදාගත්ත වචන ටිකක් අපි ගිය දේශනවල කතා කරේ සම්මුති මම ගැන ඔබ දන්නවනේ ඇත්තටම මොතන තියෙන්නේ මාස්කන්දකුයි හිත්වැලකුයි කියලා එහෙනම් ඔන්න ඔය ඔබ දකින්න පුළුවන් ඇති ඔය හිත්වැලක් ඔය තියෙන්නේ කියලා එහෙනම් මට කියන්න කොයි හිත්වලද දුකෙන් පීඩාවෙන් නිදහස් වෙන්න ඕන හිත්වලකට නමක් දාන්න පුළුවන් සුමනපාල කියලා සිරිපාල කියලා සෝමපාල කියලා හිතකට නමක් දාන්න බෑනේ හිත්වලකට කොහොමද නමක් දාන්න බෑනේ හිත් වැල කරන නමක් දාන්න බෑනේ හිත කරත් දාන්න බෑනේ පිංගුතුනි. දැන් ඔබේ ගියත් දෙවෙත් නම සෝම්පාලද? ආ ගියත් දව දෙවි දෙවි කෙනෙක්. නෑ මොකද දෙවිතාවගේ නම සෝම්පාලද? සෝම්පාල කියලා දෙවිවරු ඉන්නවද? එහෙනම් දැන් ඔය සම්මුතියෙන් ඔය හිත්වලේ පුරුක් කීපයකට දාගත්ත නමක් නෙවෙයි තියෙන්නේ. දැන් ඔබ ඉපදෙනකොට ඔබ දන්නවද ඔබ සෝම්පාල කියලා? අහගත්ත නේද මං කවුද? සෝම්පාල. සුමනපාල. නෑ නෑ සෝම්පාල. කවුද? සෝම්පාල. ආ සෝම්පාල. එහෙනම් මං සෝම්පාල. අපර මතකද ඔබට කී පාරක් ඔබේ නම කියලා දෙන්න උනාද කියලා? මතක නැද්ද අම්මෙන් අහනවා අම්මේ මගේ වාසගම මොකක්ද අම්මේ? කී පාරක් අහගෙන සිද්ධ උනාද? ඔබේ මැද නම කාගෙන් දහගත්තේ? ඔබ දනන්දාවේ එන එක ඔබේ නමද? පින්වතුනි ඔබේ නමත් ඔබට අහගන්න සිද්ධ වුණා නේද කාගෙන් හරි? එහෙනම් ඔබේද ඒක? හැබැයි හිත නෙමෙයිද ඔය නම මොකද්ද කියලා ඇහුවේ. එහෙනම් හිත තිබ්බනේ. තිබ්බේ නැත්නම් මොකද්ද? නමක් තිබ්බේ නැහැ. හැබැයි අද ඔය හිතට හිතෙනවා එනම මම කියලා. ඔලුවට පොළු පාරක් දීලා පින්දින අපිට ඕන නම් ඔබේ නම වෙනස් කරන්නත් පුළුවන්. අනේකේ බලන්නකෝ මිනිස්සු නම් වෙනස් කරන්න පින්දුනේ පත්‍රයට දාලා. අද පටන් මම මේ නමින් නෙමෙයි මෙන්න මේ නමින් හඳුන්වනු ලැබේ. දැන් අපි පැවිදි වෙද්දි අපේ නම වෙනස් වුනේ. දැන් මට ගිහි කරලා නමක් තිබ්බනම් මට කියන්නේ මගේ නමද? දෙහෙනේ නම දැනුත් තියෙන්න එපයි. එහෙනම් අපිට ඒකෙන් තේරෙනවද මේ නම් කියලා කියන්නේ බොරුවක් විකාරයක් කියලා? මිනිස්සු විවාහ වෙද්දි තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වාසගම ගන්නවා. මං කියන්නේ ඒවා නොකරන ඕනේ නොකරන්න ඕනේ කියලා නෙමෙයි මම මේ කියන්නේ පිළිදෙන්නේ. මම මේ කියන්නේ ඒවල තියෙන හරය දකින්න කියලා. තියෙනවා නම් හරයක් දකින්න. වඩතර මේකේ පරමාර්ථ වශයෙන් ගත් කල එකේ හරයක් නැති බව දකින්න ඕනේ. ඔබේ අපිටම ඔබ විවාහ වෙච්ච ස්වාමි පුරුෂයාගේ නම වණිගසේකර. මම නිකන් නමක් කිව්වේ. දබර හිතනවා අද ඉඳන් විවාහ වුණා නම් මම සුමනා වනිගසේකර මම දන්නේ නැව නමක් තියෙනකම මම නිකන් නමක් කියන්නේ මම නමක් හැදුවා මියලා ඒ නිසා එහෙම කවුරුරි ඉන්නවනම් මේ ඔබ ගැන නෙමෙයි මම කියන්නේ හොඳේ තිබ්බ නම සුමනා දැන් ගත නම වනිගසේකර දැන් ඔබට හිතෙනව නේද ඔබ වනිගසේකරට අයිති කෙනෙක් කියලා ඉතින් ඔබ දන්නවද වනිගසේකරත් එයාගේ නම තාගෙන අහගත්තා කියලා එහෙනම් ඒක එයාගේ නමද ඔබ එයාගේ වෙන්න ඒක අපි නෝ ඔක්කොම මේ ජීවත් වෙන කාලෙට මැරිලා යනකම් කරදරයක් නැතුව ජීවත් වෙන්න මිනිස්සු පාවිච්චි කරන දේවල් ඔය ඔක්කොම සම්මුති. අහක දාන්න ඕනේ. කාටවත් කරදරයක් හිංසාවක් වෙනව නෙමෙයි. අහක දාන්න ඕනේ. හැබැයි ඒව අවබෝධ කරගන්න අවශ්‍ය දේවල් නෙමෙයි. ඒවා නිකන් ජීවත් වෙන්න අවශ්‍ය කරන ටිකක්. නමුත් මුළු ජීවිතයෙන් පින්තුනේ ඒක තමන්ගේ ප්‍රත්‍යක්ෂය බවට පත් කරගත්තොත් අන්න එතන තියෙන ප්‍රශ්නයක්. ඒක තමන්ගේ පරමාර්ථය කරගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පරමාර්ථය දකිමින් මේ ගමන ඉස්සරහට යන්න ඕනේ. ඒකයි මේ අපිට කියන්න උත්සාහ කරන්න පින්දිනේ. කාරණායන් කාරණා මතු කර කර මෙතන මේ කෙනාලට ඇති වැදගත්කමක් නැහැ. මාත්‍රයක්වත් මේ ලුණු ලෝකේ මොකද ඔය කෙනාලා කියලා අපි හදාගත්ත කොටසක් තියෙනනේ. තනිකර අපිම නන්දාගෙන අපි තව කෙනෙක්ගෙන් අහගෙන ඔබ ඉංජිනේරුවෙක් කියලා ඔබ දන්න විදිහට තව කෙනෙක් කියපු නිසායි නැත්නම් ඔබ දන්නෙත් නැහැ. කවුරු ඔබට කිව්වා ඔබ ඉංජිනේරුවෙක් කියලා? කවුරු ඔබට කිව්වා ඔබ දොස්තර කෙනෙක් කියලා? කවුරු ඔබට කිව්වා පින්දුන ඔබ කොස්තාපල් කෙනෙක් කියලා? විදුහල්පති කෙනෙක් කියලා කිව්වනේ? අපි ඉදන් පින්දු මොනාරේ ඔබට විභාග වර්ගයක් කරන්න තියෙනවා. විදුහල්පති කෙනෙක් වෙන්න. නැත්නම් ගුරුවරයෙක් වෙන්න. මොනා හිටියක් ඉගෙනගෙන විභාග වර්ගයක් කරන්න තියෙනවා. දැන් කවුද ඔබට කිව්වේ ඔය ටික ඉගෙනගෙන ඔය විභාගය කරන්න ඕනේ අන්න ඒකට තමයි මේක දෙන්නේ කියලා? තව කවුරු හරි කිව්වේ? එහෙනම් ඒ කියපු කෙනා ඒ ටික කිව්වට පස්සේ ඔබ ඒක හා එහෙනම් මම ඒ ටික කරන්න මොකක් කරනවා නන්ද? මේ ටික කළා යුරුනාම හරි මට ගුරුවරයෙක් කියන්නකෝ. ඔය ටික නේද බින්දුව ඔබ කරේ? ඔබ කියනවා මට හෙදියක් ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් කියලා අහගෙන මම මොකද කරන්න ඕනේ? ඔන්න ඔය ටික කළා ඔන්න විභාගෙ ලියන්න. ඒකෙන් මෙන්න මෙච්චර ලකුණු ගන්න. ඊට පස්සේ අපි ඔයාට ගුරුවරයෙක් කියලා කියන්න. අනේ කොච්චර දෙයක්ද. දැන් ඒ ටික කරන්න. ඒ යන ගම මගින් වෙනස් කරොත් එහෙම මේ ඔය ටික අමතරව තව පොඩි දෙයක් කරන්න දෙන මේ අලුතෙන් එක එකතුනේ මෙන්න මේ විභාගෙත් කරන්න ඕනේ. දැන් ඒකත් කරන්න. දැන් අන්තිමට ඔබ කල්පනා කරලා බලන්න තියෙන ඔබ අද ඔබ කියලා හිතාගෙන ඉන්න ඔය කෙනා තනිකර අනික් අය අඳින චිත්‍රයක් නෙමෙයිද කියලා. හරිද නිකන් මෙන්න මේ වගේ. නළුවෙක් කියලා කියන්න පින්තුනේ තිර රචකයෙක් අඳින චිත්‍රයක් නේද? නැත්තම් ඩිරෙක්ටර් කෙනෙක් අඳින චිත්‍රයක් නේද? නළුවෙක් කියලා කියන්නේ ඒ නළුවා ඒ රංගපෑම කරන වෙලාවට තනිකර පින්තුනේ එයාට ඕන ජීවිතයක් නෙමෙයිනේ ගත කරන්නේ. එයා අඳින පළඳින විදිහ, කොණ්ඩ පීරන විදිහ, කතා බස් කරන විදිහ, ඇවිදින විදිහ ඉඳන් පින්දිනේ. කන බොන විදිහ දක්වා එයාගේ වචන හසුරවන විදිහ පවා, හුස්ම ගන්න තැන පවා පින්තුනේ. ඇස් කරකවන විදිහ, බලන විදිහ, වාඩි වෙන විදිහ, මුළු හැම දෙයක්ම හුස්ම ගන්න තැන ඉඳන් කේසාන්තේ ඉඳන් පාදාන්තේ දක්වා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පින්තුනේ. තිර රචකෙක් අධ්‍යක්ෂක කෙනෙක් අඳපු චිත්‍රයක් නැත්තම් ලියපු රචනාවක් නේද මේ මනුස්සගේ ජීවිතේ? ඔබත් එහෙම නෙමේද? ඔක්කොම නළු බට්ට නෙමේද? ඉතින් ඔබ ෆිල්ම් එකක් බලනවා පැය දෙකක් තිස්සේ. ඒ පැය දෙකේ ෆිල්ම් එක අපි හිතමු හදන්න කිත් පැය දෙකයි කියලා. එහෙම වෙන්නේ නැති බබ දන්නවා. තමන්ට අවුරුදු දෙකක් තිස්සේ හදන ෆිල්ම් එකක් තමයි පැය දෙකෙන් පෙන්නන්නේ. කමක් නැහැ. අපි හිතමු පැය දෙකයි කියලා. ඔය පැය දෙක තුල පින්වතුනේ ඒ ඉන්න නළුවා එයාද? එයාගේ නම මොකක්ද? අම්මා දුන්න නමද? තනිකර පින්වතුනේ තිර රචකයා නැත්නම් අධ්‍යක්ෂකවරයා දුන්න නම. එයා කොණ්ඩ පීරන්නේ ගෙදර කොණ්ඩ පීරන විදිහටද? එයාගේ රැවුල තියෙන්නේ ගෙදර රැවුල තියෙන විදිහටද? එයාගේ ඇහිබැම හැමේ පාට නියපොතු අඳින ඇඳුම හුස්ම ගන්න විදිහ පින්නේ තමන්ගේ ඇහි තියෙන කඳුළු ටිකවත් තමන්ට ඕන විදිහට බෑනේ වෙලාවට. ඒකත් පින්නේ ලියලා තියෙන ස්ක්‍රිප්ට් එකේ. දත් ටික පෙන්වන්න ඕනද? දත් පෙන්වන්න නැතුව ඉන්න ඕනද? දිව එළියට දාන්න ඕනද? තනි කර පින්නේ උඩින්ද යට දක්වා ඒ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන්න දෙනවා තව කෙනෙක්ට. එහෙනම් ඒ පැය දෙක තුල පින්නේ තනි කර මේ මිනිසයා ගත කරන්නේ තව කෙනෙක්ගේ තිර රචනයක් නේද? එහෙනම් ඒ අපිට කොයිලාවක තියෙන මේ මිනිසයා කියන්න බෑ නේද? මේ මමමමයි කියලා. මමමයි කියලා කියන්න බෑ නේද? ඔය තනි කර තියෙන තව කෙනෙක්. දැන් ඒ තිර රචකයාට එක වෙලාවක හිතෙනවා කොණ්ඩෙ වම් පැත්තේ අපි දකුණු පැත්තට පීරනවා. ටග් ගල මොකද කරන්නේ? මක්කේ ගත්ත මැකුව වමට පීරනගෙන දකුණට පීරනවා. ඒක වචනයක් වෙනස් කරන්න තියෙන. දැන් අර මනුස්සයා මොකද කරන්නේ? ආයෙ ඩ්‍රෙසින් රූම් එකට ගිහිල්ලා ආයෙ දැන් කොණ්ඩෙ අනිත් පැත්තට පීරගෙන එනවා. ඒ ඇවිල්ලා බැලින්නම් අර මනුස්සයා අදහස වෙනස් වෙලා. එක්කෝ වමට තිබ්බොත් තමයි හොඳ. මල්ලි පොඩ වෙනස් කරන්නේ නැහැ. ආයෙත් යනවා. දැන් අරයා මොකද හිතන්නේ? එයා මොකද තීරණය කරන්නේ? ඒක තමයි තනි කරපින් ඉන්නේ මේ තියෙන්නේ. තීර රචකයා මොකද තීරණය කරන්නේ? ඒ ටික තමයි නළුවා. ඔබ ඒක ඇක්සෙප්ට් කරන්න ලෑස්තිද? දැන් මට කියන්න. ඔබේ ජීවිතේ. ඔබද තීර රචනාව ලිව්වේ? කවුද කිව්ව ඔබ ඉංජිනේරුවෙක් කියලා? කවුද බර කිව්ව ඔබ හෙදියක් කියලා? කවුද බර කිව්ව ඔබ සාජන් කෙනෙක් කියලා? කවුද බර කිව්ව ඔබ ජනාධිපතිතුමා කියලා? පිටින් ඔබ ජනාධිපතිතුමා නම් මොකෝ? ජනතාවගේ ඡන්දීම සන්න මොකටද? හැබැයි මේ කවුරු හරි ඒ ටික කිව්වට පස්සේ ඒ අදහස දරාගෙන මං තමයි අහවල් කෙනා කියලා එතනින් පස්සේ ඔබ තනිකර ජීවත් වෙනව නේද? එයාමමයි ඔබ කියලා හිතාගෙන. ඔබ ඇවිදින විදිහත් වෙනස් වෙනවා. කතා බස් කරන විදිහ වෙනස් වෙනවා. තනිකර ඔබ ජීවත් වෙන විදිහ වෙනස් වෙනවනේ පින්වතුනි. මං කියන්නේ සම්මුති ලෝකේ වෙනස් වුණාට කමක් නැහැ. ඒක නෙමේ ප්‍රශ්නේ. අපිට සම්මුති ලෝකයට එක කිසිම ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒක තේරුම් ගන්නවා. වවුලයි ගෙදර ආව නම් කවදාකවත් පින්වතුනේ උකුස්සෙක් වගේ ඉන්න හදන්න එපා. මොකද කායි ගෙදරද මේ? වවුලගෙන. වවුලයි ගෙදර ඉන්නවනේ වවුලට ඕනේ විදිහට. එහෙම ඉඳගෙන පින්වතුනේ අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඔබ වටේ ඉන්න පිරිස පින්වතුනේ ඔබට ලියලා දෙනවා ස්ක්‍රිප්ට්. ඔබ ඩිරෙක්ට් කරනවා පිටින් එයාට ඕන විදියට. අන්තිමට මුළු ජීවිතේම නළුවෙක් නැත්තම් නිලියක්. හරිනම් පින්දුනි අර සම්මා නුරලවල් තියන්න ඕනේ නේද පින්දුනි? ඔබටත් අවුරුදු දෙකක් සැරයක්වත් නැද්ද මං අහන්නේ? දැන් අර සම්මා නුරල මේ සම්මා නුරල ටෙලි සම්මා නුරල ආදි වශයෙන් එක එක ඒවා තියෙන කාලෙන් කාලට හොඳම නළුවා, හොඳම නිලිය, හොඳම සහායක නළුවා නේද? මං කියන්නේ එහෙම එකක් ඕනේ නැද්ද ඔබට? ඇත්තටම ඔබට වටින්නේ නැති මිනිහේ වගේ දෙයක්. ඒක හොඳ අදහසක් නෙමෙයිද? ඒකට ඇප්ලයි කරන්න පුළුවන් රටේ හැමෝටම ඒකට සුසුකම් තියෙනවා. ඇයි? රටේ හැමෝම ජීවත් වෙන කාට ඕන විදියට? තව කෙනෙක්ට ඕන විදියට. ජීවත් වෙනවා විතරක් නෙමෙයි පින්දනේ. තමන් හිතාගෙන ඉන්නෝ ඒ තමන්මයි කියලා. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් අපි ජීවත් වෙන්නේ බුදුහාමුදුරට ඕන විදිහට. ඒ වගේම රටේ නීතියට ඕන විදිහට. එන රටේ නීති පනවලා තියෙන්නේ කවුද? රටේ පාලකයෝ මොනවද කියන්නේ? රටේ ආරක්ෂකංශ මොනවද කියන්නේ? සෞඛ්‍යංශ මොනවද කියන්නේ? ඒ වයින් පිටින් අපි ඒ විදිහට අනුගත වෙනවා. ඒක හරි. මම මේ කියන්න හදන පිටින් මම ස්වාමින්වහන්සේ නමක් වුණාට මම ස්වාමින්වහන්සේ නමක්ම නෙමෙයි කියලා. මම කියන්නේ තේරෙනවද ඔබට? ස්වාමීන් වහන්සේ නමක් විතර මේ ජීවත් වෙන්නේ පින්වතුනි සම්මුති ලෝකේ සම්මුති වශයෙන් පනවගත් දේවල් කොටසක් රාමුවක් තුල මේ හිත ස්වාමීන් වහන්සේ නමක්ද මේ වෙලාවේ උදාවිච්ච හිත මේ වෙලාවේ උදාවිච්ච හිත පිළිබඳ දෘෂ්ටියක් දරාගෙන ආන්නේ දෘෂ්ටියට අනුකූලව සිතුවිලි ක්‍රියාවදන් නගන යාන්ත්‍රයක් එපමණයි ඒ මැෂින් එකේ ආයු කාලයේ චිත්තක්ෂණයයි. ඒ යන්ත්‍රය ඔන් වෙනව, ඔෆ් වෙනව. ඉර තව එකක් ගේනවා. ඒක පතු ගන්නකොට එකපාරයි. එකපාරක් දැල්ලුවාම ඒ මොහොතකට පස්සේ ඒක නිවිලා යනවා. ඉර සායි තව එකක් ගේනවා. හරියට එකපාරක් පතු ගන්නකොට ලයිට් එකක් වගේ. නැත්තම් බල්බ් එකක් වගේ. ඔච්චරයි පින්වතුනි. බලන්නකොට පුළුවන් ද කියලා ඒක හිතක ජීවත් වෙන්නේ? දැන් ඔබ හිතින් මවා ගන්න පුළුවන් නම් මේක හිතක් තුල ඔබ ජීවත් වෙනවා කියලා. හිතින් මවා ගත්ත කියලා එක හිතක ජීවත් වෙනව නෙමෙයි පින්වතුනි. මොකද දැන් ඔබට නෑ ඔබ සමහර බයස් පියාගෙන ආන්න උදා වුණා නේද වැය වුණා නේද මම හිතක තුල තමයි ජීවත් වෙන්නේ. ඔය ටික කියද්දි මිනිහ හිත පංකොටයක් විතර ගිහිලි ඉවරයි. මම කියන්නේ ඇත්තටම වෙන්නේ ඔබ හිතක් තුල ජීවත් වෙන එක තමයි. නමුත් අපි තේරුම් ගැනීම පහසුව පිණිස හිතලා බලන්න මේ හිතක් තුල මම ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒකෙන් කියන්න හදන්නේ ඔය හිත පින්වතුනි වෛද්‍යවරයෙක් නෙමෙයි. හිතක් කොහොමද වෛද්‍යවරයෙක් වෙන්නේ? එහෙනම් වේදනාව වෙල්ලන්න එපා හිතේ. හිතක් නේ වෛද්‍යවරයෙක් වෙන්නේ. හිතක ජීවත් වෙන්න බලන්න. හිතක් උදා වුණේ පින්වතුනි අරමුණක් දැන හඳුනා ගන්න. එච්චරයි. උදා වුණා වැය වුණා. ඒක රූප අරමුණක් වෙන්න පුළුවන්. ශබ්ද අරමුණක් වෙන්න පුළුවන්. ගන්ධ අරමුණක් වෙන්න පුළුවන්. නැත්තම් රස අරමුණක් වෙන්න පුළුවන්. ස්පර්ශ අරමුණක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ධම්ම අරමුණක් වෙන්න පුළුවන්. ඔන්න ඔය අරමුණු හයෙන් එකක්. දැන හැඳිනීම පිණිස විතරමයි පින්වතුනි හිතක් උදා වුණේ. ඔය හිතේ ඔබ කොහොමද කියන්නේ දොස්තර කෙනෙක් කියලා. ලෝකයා මට දොස්තර කෙනෙක් කියලා කියනවා. අන්න ඒක හඳුන ගන්න නම් හිතක් උදා වෙන්න පුළුවන්. මොකද ඒක ධම්මයක්. ලෝකයා මට දොස්තර කෙනෙක් කියලා ආමන්ත්‍රණය කරනවා. ඒක ධම්මයක්නේ. අන්නේ ධම්මයේ දැන හඳුන ගැනීම පිණිස හිතක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒ හිතට හිතෙන්න බෑ මම දොස්තර කෙනෙක් කියලා. අපිට තේරෙනවද නැහැ මම මේ පෙන්눔 කරන්න හදන හරි සූක්ෂම කොටසක් වින්නතට. පුණ්‍ය ශක්තිය අධිෂ්ඨාන කරන්න. එතකොට අපිට මේවා තේරෙයි. මං කරගත පින මට මේක අවබෝධ කරගන්න උදව් වෙන්න කියලා. මේ පොඩි දෙයක් උනාලා වෙන්නේ මම ලොකු දහම් හරයක් ම අපිට මේ දේශනා කරන්න උත්සාහ කරනවා. පුළුවන් බලන්න බයික හිතක ජීවත් වෙන්න. ඔබ කොහොමද දන්නවන්නේ හිත දෙකක් එක වෙලාව යන්නේ නැහැ කියලා? දැන් මම මේ කියන ටිකයි මම පේන එකයි ඔබට එක හිතකින් නෙමෙයි වෙන්නේ කියලා ඔබ දන්නවනේ. අපි මේවා ඊට කලින් කතා කරලා තියෙනවනේ. හිතක් උදා වුණා හිතක් වැය වුණා. ඒ උදා වෙලා මැදක් දුර යද්දි තව එකක් උදා වුණා. එහෙම වෙන්නේ නැහැ. උදා වෙලා වැය වෙලා ඉවරන කම්පිටින් ඊළඟ හිත උදා වෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම අපිට ජීවත් වෙන්න තියෙන හිත කීයද? එක හිතක විතරමයි ජීවත් වෙන්න පුළුවන්. මොකද ඔච්චර තමයි මේ වෙලාවේ තියෙන්නේ. ඊට කලින් හිත වැය වෙලා ඉවරයි. ඊට පස්සේන හිත තාම ආවේ නැහැ. ඒක එන්නේ කොයි වෙලාවේද? මේකෙන් තුන් කාලක් විතර ගියාම නෑ මේක ගිහිල්ලා ඉවරුනාට පස්සේ කවදා කරේ ලංකාවේ සමහර බස් යනවා වගේ එක බස් එකක් පහු කරගෙන තව බස් එකක් යන රේස් එහෙම යන්නේ නැහැ පිටි නිහිත. හරියට හරියටම කාලසටහන දුවන්නේ. කවදාකවත් එක බස් එකක් යද්දි තව බස් එකක් එන්නේ නැහැ. හිට. හරියටම කාලසටහන දුවන්නේ. කවදාකවත් එක හිතක් තියදි තව හිතක් එන්නේ නැහැ. ඒකට හේතුව පිටින් එක අරමුණ එක වෙලාවේ අර විජානනය කරන්න පුළුවන්. දේනන්ද ඔබ බලන්න ඔබ උත්සාහ කරන්න බලන්න එක හිතක ජීවත් වෙන්න. එක හිතක ජීවත් වෙනවා කියලා මේ කියන්නේ දැන් ඔබ එකපාරට හිතා ගන්න නෙමෙයි මන්ද එක හිතක් කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මොකද කොහොමද වෙන්නේ ඔබට අරමුණු කරන්න බෑ එක හිතක්. ඔබට චිත්‍රයකක් මනේ මනෝ රූපයක් මවා ගන්න පුළුවන් මේ හිතක් අනුදා වෙලා මේක ඒක තමයි මම මේ දැන් මේ ඉන්නේ කියලා. එහෙම මනෝ රූපයක් මවන්න පුළුවන්. නමුත් එක වෙලාවක ඔක අතිශය වේගෙන් ওই හිත යන නිසා ඔබ හිතුවත් මේ හිතක් කියලා පෙන්නේ ඒ හිත ස්කන්ධයක් ඔබ හිතන්නේ මේ හිතක් කියලා. දැන් ඔබ හිතාගත්තොත් මට හිතක් මේ තියෙන්නේ කියලා ඔය හිතක් අරමුණු කළා නෙමෙයි ඔබ කියන්නේ. ඔය හිත ස්කන්ධයක්. ඒ කියන්නේ හිත ගොඩක්. හිත ගොඩක් අරමුණු කළා තමයි මේ හිතක් කියලා ඔබ කියන්නේ. ප්‍රශ්නයක් නෑ. මොකද එක හිතක් පින්වතුනි ගෝචර වෙන්නේ මගේ දැනුම හැටියට නම් බුදු කෙනෙක් විතරයි. හිතක් හිතක් ගානේ බලන්න පුළුවන්. බුදුරු යමක ප්‍රතිහාරය වගේ පාන්නේ මට හිතෙන්නේ එක හිතකින් ගිනි නිකුත් කරනවා අනෙක් හිතෙන් ජල නිකුත් කරනවා එහෙම. වෙන්න ඇති. මම දන්නේ නැහැ කොහොමද උනාසලව කරන්න කියලා. මන්නේ හිතෙනවා එහෙම. මොකද හිතක් හිතක් ගානේ උන්වහන්සේලාට අරමුණු කරන්න පුළුවන් වෙන වෙන දේවල් කියලා මට හිතෙනවා. බුදුහරු ගැන මට කියන්න අයිති නැහැ, මම දන්නෙත් නැහැ. ඇතන බුදුහාඳුර ගැන කවුද කියලා මම දන්නේ නැහැ අදට. ඉස්සර දැනන් හිට දැන් දන්නේ. මොකද දැන් දන්නා මිනිහ කොච්චර මම දන්නේ නැද්ද කියලා. මොහොත මැදට යන්න යන නේ තේරෙන්නේ මොහොත ගැන කොච්චර දන්නේ නැද්ද කියලා. මතක කරලා බලන්න මුලින්ම ගිහිල්ලා අම්මගේ අතේ ඇලිලා ගිහිල්ලා මොහොත වෙල්ල පාගන්න කී දවසේ අප හිතන් හිටියේ මොකක්ද මොහොත කොච්චර ලොකුයි කියලා. මේකද මොහොත කියන්නේ. ඊට පස්සේ බෑ අම්මා දුන්නෙත් නැහැ. මොහොතට බහින්. දෙවර හිතා ගන්න බෑ අයි මේ දෙන්නේ නැත්තේ කියලා. මේ යන්තම් මේ අඩිය තෙමන්න විතරයි වතුර තියෙන මොහොතේ නැද්ද? වෙරළේ ඉරගෙන ඉන්නකොට කොච්චර වතුර තියෙන මොහොතේ? අඩිය තෙමන ගානට මේ අය ගානට ඒ ගානට විතරයි තියෙන වතුර. ෆ්ලැට්. ඉතින් අම්මත් එක තරහයි. යන්න දෙන්නේ නැහැ මොහොතට. දවසක ප්‍රතිඥා කරා නෑ මම යන්න ඕනේ. බහලා බලන්න ඕනේ මොකද කියලා. දැන් ඔන්න ටිකක් දුර ඉස්සරහට යද්දි ඉස්සලා තිබේ යටි යටිපතුල තෙමෙන් නිතරයි මෙන්න දැන් ධනීස ගාවට ඇවිල්ලා. මෙච්චර තමයි යන්නේ. මොකද මෙතින් නම් ෆ්ලැට් නේ. තව ටිකක් ඉස්සරහට ගියා. මෙන්න ඉන ගාවට ඇවිල්ලා. මෙච්චර තමයි යන්නේ. තව ටිකක් ඉස්සරහට ගියා. මෙන්න බෙල්ල ගාවට ඇවිල්ලා. තව ටිකක් ඉස්සරහට ගියොත් නම් කොච්චර ගාවට එනවද කියලා දැනගන්න හම්බෙන්නේ නැති නිසා නැවතුවා. ඒක නිකන් යන්න යන්න තේරුණා කොච්චර දන්නේ නැද්ද කියලා. හැබැයි බහින්න කලින් හිතන් හිටියේ මොකද්ද? දන්නව කියලා. දන්නව දනිති. මොකද්ද? කොච්චර දන්නේ නැද්ද කියලා. මතකද ඔබ ඉස්සෙල්ලම පොඩි කාලේ ඉගෙනුව ඔබට මේ ශරීරයේ පද්ධති ගැන? දෙකේ පන්ති. මම මතකයි. මම පොඩි කාලේ අප්පච්චි ගෙනත් දුන්නා පොතක්. ඒක තිබ්බා ඇඟේ කොටස් ඇතුලේ මිනිස්සු හිටියා. එක එක මිනිස්සු පොඩි මිනිස්සු මේ ඇඟ ඇතුලේ ඒගොල්ල තමයි හුස්ම ගන්නෙ. ඒගොල්ල කඹයක් අදිනවා. එතකොට පෙන්හල් ටික පිම්බෙනවා. දැන් ඒගොල්ල තමයි බඩේ ඉඳගෙන දාන බඩ ටික එකිනෙකිනව කපනවා පිහියක් තියාගෙන. ෂෙෆ් කෙනෙක්. තව කෙනෙක් ඉන්න එක බල. තෙම්පර බදු බදිනවා. ගින්නක් දාගෙන. يعني මං හිතන්නේ එහෙම තමයි ඇතුළේ ඇත්තේ කියලා. එහෙම කට්ටියක් ඇතුළේ ඉඳගෙන මේක සම්පූර්ණයෙන් ප්ලෑන් කරන්න ඇති කියලා. පොඩි රාජධානිය මන් තමයි ඒක රජා. එහෙනම් හිටියේ. එදා මං හිතාගත්තා ඉතින් මන් දන්නවනේ දැන් මේ සම්පූර්ණ ශරීරය ගැන මන් දන්නවා. මොකද ඒක හැම පද්ධතියෙන් පොතක් පිටුවක් ගන්න තිබ්බා ඒ පොතේ. ඒක රත කුසන වුණාම කය ඇතුළේ ඉඳගෙන ඒක දෙන්නේ එක දෙන්නේ කඹයක් අදිනවා. ඉතල උඩ මෙන්න මේ හැරි තිබ්බා මේසයක් පුටුවක් එක්ක ලොකු කෙනෙක් එක වඩලා ඉන්නවා. එයා තමයි කෙනෙක්ගේ ඕඩර්ස් කියන්නේ. මේම කරන්නේ ඒ දාලා තියෙන ස්ක්‍රීන් එකක් ඔක්කොම පේනවා ඇගේ මොනවද වෙන්නේ කියලා. ඒගොල්ලෝ තමයි මේක දැන් මේ කන්ට්‍රෝල් කරන්නේ. මං හිතන් හිටියේ එහෙම තමයි ඇත්තටම වෙන්නේ කියලා. ඒ කාලේ පිළිගන්නේ මම කොච්චර දණන් හිටියේ නැද්ද කියනවනම්. මං හිතන් හිටියා මම ඔක්කොම දන්නවා කියලා. අද මං කොච්චර දන්නවද කියනවනම් මට හිතෙනවා මම මුකුත් දන්නේ නැහැ කියලා. එනිසා බුදුහාඳුර කියන්නේ කවුද කියලා මම දන්නේ නැහැ. තව ඉස්සරහට යද්දි මම දවසක කියයි බුදුහාඳුර මොකක් කවුද එහෙම නමක් තියෙනවද බුදුහාඳුර කියලා. බුදුහාඳුර නේ විදිහට මට ගුරුහාඳුරවත් මම දන්නේ නැහැ අද. ගුරුහාඳුර කියන්නේ කවුද කියලා. එහෙම කෙනෙක් ඉන්නවල නේ ආරා මම හරි තුන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඉතින් මම මේ ඔබට කියන්න උත්සාහ කරන්න වෙනතනේ අපි මේ යථාර්ථය අවබෝධ කරගන්න අවබෝධ කරගන්න අපිට තේරෙන්න ඕනේ මේකේ තව ලොකු හරයක් තියෙනවා කියලා. සාරිපුත්‍රයන් වහන්සේවත් වෙනතනේ හරියටම අනිච්ච දන්නේ නැහැ. ඔබ පිළිගන්න ලැස්තිද ඒක? සාරිපුත්‍රයන් වහන්සේ බාන්නේ හාමුදුරුවෝ කියන කතාව සාරිපුත්තන් වහන්සේ හරියට අනිච්ච දන්නේලු. මට තේරෙන විදිහට නම් බින්දේ සාරිපුත්තන් වහන්සේ අනිච්ච දන්නේ නැහැ. හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ වශයෙන් දන්නේ නැහැ උන්වහන්සේ. ඒක දන්න නම් ඒක මුත්තමයි ඉති. අනිත්‍ය කියන එක හරියටම දැනගන්න බැරි නම් අනිත්‍ය කියන එක තමන්ගේ හිතේ උපදින්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ දරුවා වෙන්න ඕනේ දහම. හරියට අම්මා කෙනෙක්ගේ බඩේ දරුවෙක් ඉපදෙනවා වගේ අර පළවෙනි සෛලේ චක්‍රාණුයි ඩිම්බය එකතු වෙලා යුක්තාණු අපඩපත් වෙලා එතනින් එහාට ඒ සෛල බෙදි බෙදි ගිහිල්ලා ඒ වගේ පින්වතනේ ඒ පළවෙනි යුක්තාණු දහම නැමැති යුක්තාණු ඉපදෙන්න ඕනේ මන නැමැති ගර්භාෂයේ. ආන්නේ ගර්භාෂයේ හිමි එක මුත්තම මේ ලෝකෙ ඉන්නේ. උනාසේ කියන ධර්මස්වාමී කියලා. නැතනම් ධම් රජ. උන්වහන්සේ තමයි දන්නේ. අනෙක් ඔක්කොම උන්වහන්සේ දෙසූ ටිකෙන් ටිකක් දන්නවා. ඒකයි සුවහයි. ඉතින් අපි ඔක්කොම දැනගන්න ඕනේ නැහැ හැබැයි. අපේ ප්‍රශ්න විසඳගන්න. අපේ ප්‍රශ්න විසඳගන්න දැනගන්න ඕන ටික උන්වහන්සේ ඇතිපදන් දේශනා කරලා තියෙනවා. ආන් ඒ ටික අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන කාරණා අපි ඉන්නේ මෙතන මේ පරමාර්ථ ධහම කොටසක් තියෙනවා. අපි අවබෝධ කරගත යුතු ඕනෝ මේ පරමාර්ථ ධහම තුල පින්විතනේ ඔබ හිතන් ඉන්න එකක්වත් නැහැ. එතන ඉංජිනේරුව නැහැ, දොස්තරවරු නැහැ, දේශපාලඥවරු නැහැ, ගුරුවරු නැහැ, දුප්පත් මිනිස්සු, පොහොසත් මිනිස්සු එහෙම જાතියක් නැහැ ඒකේ පින්විතනේ. දෙවිවරු නැහැ, බ්‍රහ්මවරු නැහැ. මෙතන ඔබට හිතෙයි ඉතින් ඒව දසවස්තුක මිත්‍යා දෘෂ්ටි නේ අපේ හාමුදුරුවෝ. දෙවිවරු නැහැ කියලා කියන්නේ ඒක නෝ උපාසික සත්‍යෝ නැද්ද? අන්නේකම කියන්නේ මම මේ හැම එකක් ගැන නෙමෙයි කියන්නේ කියලා. ඒවා ඉන්නවා සම්මුති ලෝකේ ඒවා තියෙනවා පින්වතුනි. පරමාර්ථයක් ගත් කල හිතක් උදා වුනේ රූපයක් දැන හඳුනා ගන්න. දැන් කෝ දෙවි. ඒ හිත පිහිටන ගතියක් තියෙනව වෙන පුළුවන්. දේව ගතිය. ඒක හරි. මං කියන ඔබයි හිතන් ඉන්න දෙවි කෙනාකෝ. ඔබ හිතන් ඉන්න සුමන පාලකෝ. අනික බලන්න පින් දැන් ඔබට ඔය හිතෙන් නේද හිතෙන් ඔබ සුමන පාල කියලා? ඔබ කියලා හිතෙන් ඔය හිතෙන්නේ? මේ ඔය වෙලාවේ හටගත්ත හිතෙන් ඔබ හොඳටම දන්නවනේ කලින් හටගත්ත හිතෙන් නෙමෙයි දැන් හිතෙන්නේ කියලා. ඒ හිත වැය වෙලානේ. ඊට පස්සේ එන්න තියෙන හිතෙන් නෙමෙයි දැන් හිතෙන්නේ. ඒ හිත තාම ආවෙත් නැහැ. එහෙනම් ඔබ හොඳටම දන්න ඔය හිතෙන් ඔය දැන් උදා වෙච්ච හිතෙන් කියලා. හරිද? ඔය දැන් උදා වෙච්ච හිතේ හිතෙන්නේ මොකක් කියලාද ඔබ? ඔබේ නම සුමනපාල නම් ඔබට හිතෙනවා ඔබ සුමනපාල කියලා. ඔය හිත උදා වෙලා වැය වෙලා ගියට පස්සේ දැන් තවදුරටත් ඒ හිත නැහැ නේද ඔතන? එහෙනම් සුමනපාල කියලා හිතෙච්ච හිතේ මොකද උනේ? ඒක වැය වෙලා ගියා නේද? එහෙනම් කොහොමද ඊළඟ හිතත් සුමනපාල වෙන්නේ? මේ සුමනපාල මලානේ. දැන් හිත කොහොම සුමනපාල වෙන්නේ එහෙනම්? එහෙනම් දැන් සුමනපාලගේ පුතා නෙවෙයි ඉන්නේ නැද්ද? එහෙනම් සුමනපාල කියන්නේ ඔබේ ඔය හිතේ තාත්තා. දැන් ඔබට එහෙම හිතනවද? එහෙනම් ඒ හිත නෙමෙයි නේද සුමනපාල? මොකද හිතනම් සුමනපාල ඔබට හිතෙන් විදියක් නැහැ දැනුත් ඔබ සුමනපාල කියලා. එහෙනම් මම මේ කියන කාරණා මම ඉතින් ප්‍රශ්න අහනවා කැමරා එකේ. ඔබ උත්තර දෙන්න ගෙදරිනා. අපි ඒකත් ඉක්මනට වෙනස් කරන්න යන්නේ ඔබට. අන්තිමට අවසන් කරන්න කලින් කියන්න. ඔබට ආයේ උත්තර දෙන්න පුළුවන් දවසක් යනවා බොහොම ළඟදී ප්‍රශ්න වලට. ඔබ ඔළුව අනන අපිට පේන දවසක් යනවා බොහොම ළඟදීම. අවසන් කරන්න කලින් මම ඒ ටිකත් කියන්නම්. ඔබ කරගත්ත පුණ්‍ය ශක්තියේ විපාක දැන් ඇදෙන්න පටන් ගන්නයි යන්නේ. හැබැයි පරිස්සමෙන් මොද කොයි වෙලාවෙත් දන්නේ නැති වෙනතනි මාර ලෝකයේ කැළඹෙන්න පටන් ගන්න. මොද මේ පණිවිඩේ පමුණුව පාර ඉන්න ඔබට විතර නෙමෙයි යන්නේ පරිමිත රසවර්ථී ඉන්න ඒ උන්දලටත් යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කලබල වෙනවා. ඊට පස්සේ ඔබ කරගත්ත ඒවා ඉතින් මාරයට ඔබට අත තියන්න බෑ. ඔබ පව් කරගෙන නැත්තම් ඔබ කරගත්ත දේවල්මයි ඔබට එන්නේ. මාරයෝ එක එක්කවත් බෑ පින්තුන ඔබට අත තියන්න. කොට මේ බුදුහාමුදුරන්ට ඔබට අත තියන්න බෑ. ඔබට පිහිට වෙන්න බෑ ඔබ පින් කරන්නේ නැත්තම්. බුදුවරු කියලා කියන්නේ ඔබේ පින අද්දලා දෙන කාන්දා. මාරයෝ කියලා කියන්නේ ඔබේ කසල කරගත්ත එකක් පින් තමයි. නමුත් ඔබේ නිවනට උදව් වෙන්නේ නැහැ. ඔබට කම්සුව විඳින්න පුළුවන් විපාක අද්දලා දෙනවා. යමරජුගේ ආඥාව ක්‍රියාත්මක කරන පිරිසක් ඉන්නවා යමපල්ලෝ. අන්න ඒ අය නම් පින්වතුනි ඔබේ පව් අද්දලා දෙන කාන්දා. ඉතින් යමපල්ලෝගේ මිනිස්සුත් ඉන්නවා කකුල් දෙක ඇවිදින මේ ලෝක ධාතුවේ. ඉතින් ඒ අයත් ඒ වගේ දේ තමයි. ඉතින් කෙසේ හෝ මම ඒක පස්සේ අපි කතා කරමු. එහෙනම් කල්පනා කළ බලන්න හිතක් මේ ක්‍රියාත්මක වෙන්නේ ඔය හිතට හිතෙන ඔබ සුමන පාල කියලා නේද? නෑනේ මට එහෙම හිතෙන්නේ නෑනේ මං සුමන පාල කියලා. හරි මං මේ නිකන් නමක් ගත්තේ. ඔබ සුමන පාල නේනම් ඔබ මහී පාල නම් එහෙම හිතා ගන්නකෝ. මොකක් හරි ඔබට තියෙන නම ඔබට හිතෙනා නේද දැන් ඔය ඔබ කියලා. ඔබ හොඳටම දන්නවා නේද පින් ඔබ මේ ඇඟිල්ලර නෙමෙයි ඔක හිතෙන්නේ කියලා. මොකද ඔය ඇඟිල්ල කපලා දැම්මම පස්සේ ඒ තියෙනා නේක. එහෙන ඇඟිල්ල නෙමෙයි නෝ හිතෙන්නේ. එහෙනම් ඔය හිතෙනවා හිතට. හැබැයි වැඩේ කියන්නේ පින්වතුනි ඔය හිතට හිත වැය වෙලා ගියාට පස්සේ ඊළඟට උදා වෙන හිතටත් හිතෙනව නේද ඔබ සිරිපාලගේ? නෑ කවුද සුමන පාලගේ? එහෙම වෙන්නේ කොහොමද? කලින් හිතනං සුමන පාල. මම කලින් හිතේ ඔබ සුමන පාල නේද? නෑ හරි ඔක මම මතක කරන්. දැන් ඔබ කවුද? හරි අන්නේ නම. හරි සුමන පාල. දැන් ඔය හිත කොච්චරලා තියෙන්නේ? එක ශණයයි. ඔන්න වැයලා ගියා. ඒ වැයලා ගියාට පස්සේ හිත හිස්ද? මේ මනස නෑ ඊළඟ හිත එනවා. ඔන්න දැන් ඒ හිත ඇවිල්ලා ගින්ද? හරි මං අහන ප්‍රශ්නයක්. ඔබ කවුද? ආයෙත් කියනවා මං සුමන පාල. දැන් කලින් හිත දෙහෙනම් පින්වතුනි එයා සුමන පාල නා. දොය සුමන පාලක පුතා වෙන්න එපයි නැද්ද? එහෙනම් ඔන්න ඔය හිතත් වැය වෙලා ගියා. දැන් ඔන්න ඊළඟ හිතාව. ඔය ඔබ කවුද? ආයෙත් කියන සුමන පාලලු. එහෙම වෙන්නේ කොහොමද? සුමන පාල කියලා කියන්නේ ඔබේ 108නේ. එහෙනම් දැන් ඔබ හොයන්න බලන්න මේ ප්‍රශ්නේ උත්තරය. කොහොමද කලින් හිතන කලින් පහළ වෙච්ච හිතලා සුමන පාල කියලාම හිතලා දැන් පහළ වෙන හිතලා හිතෙන සුමන පාල කියලා ඔබට අරුතරමින් හිතෙන්න ඕනේ නේද? නෑ නෑ මං මුණුපුරා කියලා එහෙමවත් හිතෙන්න එපා. දැන් මේ ඔබේ දූපු තුන්වෙනි හිත. ඔය හිතේ හිතෙන විදිහ නෑ නේද? ඔබ අර පලින් පහළ වෙච්ච හිතමයි කියලා. ඔබ හොඳටම දන්නවනේ ඒක පින්වතුනි. ඔබ දැනගත්ත නොදැනගත්ත හිත දන්නවනේ. හරි ඔබට ඒත් හිතෙනව නේද? නෑ නෑ මං සුමන පාලම තමයි කියලා. එම් වෙන්නේ කොහොමද පින්වතුනි ඒක? අද මට කියන්න මෙන්න මෙහෙම. හරි. කය ගන්නකො. ඔය කය මේට කලින් අද්දවේ. අපි තුන් මනුස්සයෙක් වෙලා හිටියේ. නම අරනෝලිස්. අරනෝලිස් මල. ඔන්න ආයෙ පදුනා. නල්ලපු ගමේ. අලු දෙමාපිය දෙන්නට දාව උපදුන දරුවට නම දැම සුමනපාල කියලා. දැන් ඔබෙන් අහද්දි මේ කය කාගේද? දැන් ඔබ කියන්නේ නේද අරනෝලිස් කියලා. ඇයි? ඉතින් අරනෝලිස් මලානේ. දැන් මේ අලුත් එක්කෙනෙක් ඉපදලා ඉන්නේ. එහෙනම් දැන් ওই සුමනපාල අරනෝලිස් නෙමෙයි. ඔයිට කලින් කය අරනෝලිස් කියලා හිතමුකෝ. දැන් කය සුමනපාල. ආ. දැන් ඔබ කයට ඔබ ඔහොම කියනවා. දැන් මම ඔබෙන් අහන්නේ හිත ගැන. මීට කලින් හිත කවුද? සුමනපාල. ඉතින් දැන් හිත. ඒක සුමනපාලද? එහෙම වෙන්නේ කොහොමද? අරුතර මේ අංකයක් හරි දාන්න බෑ. ඉතින් අගට වෙන් වෙන්න. සුමනපාල 1, සුමනපාල 2, සුමනපාල 3. නමුත් ඔබට හිතෙන නේද ඔබ සුමනපාලමයි කියලා. කොහොමද එහෙම වෙන්නේ? ඔබ හිතන්න පටන් ගන්නවනේ කොහොමද එහෙම වෙන්නේ කියලා. එනවා වල උත්තර දෙනවා පින්නේ දහම තුර. මොකද දහමෙන් මේ මනට හිතෙන දේවල් හිතෙන්නේ ඇයි කියලා පින්වතුනි බොහෝම තර්කානුකූල විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මොකද තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරේ පින්වතුනි මේ මනේ තියෙන සංසිද්ධිය අපිට පැහැදිලි කරලා දෙන්න. මොකද මනස තමයි හැම වෙලාවෙම හැම දෙයකටම පූර්වාංගම වෙන්නේ. මනස තමයි ජේෂ්ඨ. මනස තමයි ශ්‍රේෂ්ඨ. ධම්මපදයේ පළවෙනි ගාථාවෙම පින්වතුනි මේ මන කියලා කියන්නේ මොනතරම් වැදගත් කාරණාවක්ද කියන එක මතක කරලා පෙන්වනවා. මන මූලික වෙච්ච වැඩසටහනක් පින්වතුනි තථාගත දේශනාව. තථාගත ශාසනයෙන් සබ්බපාපස අකරණ වෙන්න ඕනේ කොතනින්ද? අතින්ද? කකුලෙන්ද? ඔබ දන්නෝ ක්‍රියාවේ නෙමේ අකුසල තියෙන්නේ කියලා. ක්‍රියාවේ නෙමේ පින්පව් තියෙන්නේ. චේතනාවයි. එහෙනම් කුසල සුපසම්පද ඒක කොහෙද තියෙන්නේ? මාපරංගිල්ලේ. ඒක තියෙන්නේ මනෙමයි. සචිත්ත පරියෝදපන. ඒක නම් කියනවානේ ඒ ගාථා පාඨයෙන්. සචිත්ත පරියෝදපනං කියලා. එහෙනම් ඒකාන්ත මේක මේ හිත ගැන මේ කතා කරන්නේ. ඒ තමයි බුද්ධ ධර්ම ශාසනය. එහෙනම් බුදු ශාසනයේ තන කර තියෙන මොකක් මූලික වෙලාද? මන මූලික වෙලා. ඒකයි කියන්නේ මෙතන මේ මන කියන එකට අපි ලොකු තැනක් දෙන්න ඕනේ. ඒකයි ඔබ ඔබට කියන්නේ මන පරිස්සම් කරගන්න හැම වෙලාවෙම. හිත පරිස්සම් කරගන්න. හිත කියන්නේ මේ ඒ වෙලාවේ හිත කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ වෙලාවේ හිතක් තමයි. නමුත් ඔබ හැම වෙලාවෙම පරිස්සම් කරගන්න පිටින් ඔබේ හිත හටගන්න පරිසරය ගැන. ඒ කියන්නේ මන. මොකද මේ මනට වැටෙන දෘෂ්ටිත් එක්ක තමයි තනිකරම එතනින් එහාට හිත හටගන්නේ. චේතනා නැගෙන්නෙම දරංගින දෘෂ්ටිත් එක්ක. දෘෂ්ටි කිලුට වුණොත් පින්වතුනි ඒ කාන්තෙම චේතනාව කිලුටුයි. චේතනාව කිලුටුනොත් ඒ කාන්තෙම කර්මය කිලුටුයි. කර්මය කිලුටුනොත් ඒ කාන්තෙම විපාකය දුක් සහගතයි. දෘෂ්ටිය යහපත් එකක් වුණොත් ඒ කාන්තෙම චේතනාව යහපත්. චේතනාව යහපත් නම් පින්වතුනි ඒ කාන්තෙම කර්මය යහපත්. කර්මය යහපත් නම් ඒ කාන්තෙම විපාකය ඔබේ හිතසුව පිණිස පවතින එකක්. මයි දැන් මම ඔබෙන් ආයහන ප්‍රශ්නය කොසුමනපාල දැන් කවුද සුමනපාල එක දෙකද පවතින හිතකුත් නෙමෙයි නම් මේ තියෙන්නේ උදා වේවි වැයවි යන හිත පරම්පරාවක් නම් පිටින් මේ තියෙන්නේ ඔය මේ දැන් පහළ වෙච්ච හිත කියනවනම් මං සුමනපාල කියලා ඔය හිත වැයවිලා ගියාට පස්සේ ආපු හිත කොහොමද ආයෙ කියන්නේ මං සුමනපාල කියලා? ඒක වෙන්න බෑනේ පින්වතුනි. පරමාර්ථ වශයෙන් ගත්කල ඒක වෙන්න බෑ. නමුත් ඔබට හිතෙනව නේද ඔබ යාමයි කියලා? මතකද ඔබේ පොඩි කාලේ? මතක කළ බහන අවුරුදු 10ක් විතර වයස ඇති කාලේ. නැත්නම් ඔබට මතක ඇති කාලේ. ඒ කවුද? ඔබ නේද? එහෙනම් ඔබ නේද හිටියේද පොඩි කාලේ? නායත් මං අහන ප්‍රශ්නය. කය ඒ කය මත තියෙන්නේ? වෛද්‍ය විද්‍යාව මාත්‍රයක් හරි දන්නවනම් පිළිගන්නේ ජීව විද්‍යාව ගැන දන්නවනම් ඔබ හොඳටම දන්නවා. එදා තිබ්බ ශරීරයේ තිබ්බ අවයව ඒ ශෛලයක් ගන්න පාව පින්න නද වෙනස් වෙලා තියෙනවා. අවුරුද්දා හිටපු වැඟ නෙමෙයි ඔය දැන් තියෙන කියලා හොඳටම දන්නවා. හිතගෙනත් ඔබ දන්නවා උදා වේවි වැයවි යන ක්‍රමවේදයක් මෙතන තියෙන කියලා. හැබැයි ඔබට හිතෙනව නේද ඔබම තමයි එදා හිටියේ කියලා. එහෙම වෙන්නේ කොහොමද? කොහොමද ඔබ කියන්නේ පින්නේ මගේ පොඩි කාලේ කියලා? එන ඔබද ඒ පොඩියට හිටියේ. දැන් ඔබ ලොකුයිද? ඔය හිත නේද ඔය කතා කරන්නේ? ඔය හිත එදා තිබ්බද? එකෙනේ ඔය හිත එදා තිබුණේ නෑ ආයක පාට ඇවිල්ලා ආයේ. එහෙමද? පිටින් හිතක් උදා වෙලා වැය වෙලා ගියාට පස්සේ ඒ හිත ඒ જાති හිත නෙමෙයි ඒ හිත ආයේ කවර කවදාකවත් මේ විශ ධාතුවේ ආය හට ගන්නෑ. එනි හිතකට පින්වදින දුන්නොත් එහෙම හැඳුනුම් අංකයක්. ඒ අංකේ ආයි කවදාකවත් රිපීට් වෙන්නේ නැහැ. ඒ හිත ආය හට ගන්න. ඒ ಜಾති හිත හට ගනි. නමුත් ඒ හිත ආයෙන්නේ නැහැ. එයා ගියාම තමයි. දැන් ඔබ පොඩි කාලේ ඉස්කෝලේ ගියා. ඒ ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ගිහපු ඔබ ඒ පොඩි කාලේ අද ඔබ ඔබට හිතනනේ මේ දෙන්නම එක්කෙනෙක් කියලා. එක්කෙනෙක් ඒ මගේ පොඩි කාලේ මේ දැන් මගේ දැන් කාලේ මම වයසට ගියාට පස්සේ ඒ මගේ ඉස්සරහට එන්න තියෙන ටික. එදා හිටිය සුමනපාල අද ඉන්නේ සුමනපාල වයසට ගිහලා මැරිලා යන සුමනපාල. සුමනපාල කියලා කියන්නේ ඔය හිතක් නම් මං අහන්නේ දෙගදෙනි මීට බොහෝ කාලයකට උඩදී මීට අවුරුදු 30කට කලින් පහළ වෙච්ච හිත කොහොමද සුමනපාල කියලා කියන්නේ? එයා සුමනපාල ඔබ සුමනපාලද? නමුත් අපිට හිතෙනව නේද මේ දෙන්නම එක්කෙනෙක් කියලා. එහෙනම් දෙන්නේද? එක්කෙනෙක්ද දෙන්නේද? ප්‍රශ්න තියෙන පින්තුනේ ඔබ ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගන්න හදන එකයි ප්‍රශ්නේ. එක්කෙනෙක්ද දෙන්නේද කියන්නේ. එගෙන් ඔබට ප්‍රශ්නයක් තියෙනව නේද? ඒ මමද මේ මම? ඒ මම නෙමේද මේ මම? ඔන්න ඔන්න ප්‍රශ්නයක් ඔබ ගාව තියෙනනේ. දැන් හෙට ඉරිදා. හරි, අද සෙන්සුරාදා නම් හෙට ඉරිදා. දැන් හෙට ඔබ පොළට යන්න හිතාගෙන ඉන්නවා. ගෙදර බඩු කියන්නේ. එතකොට හෙට පොළට යන්න හිතන් ඉන්නේ කවුද? හෙට පොළට යන්න හිතන් ඉන්නේ කවුද මට කියන්න ඉස්සෙල්ලා? පොළට යන්නේ නෙමෙයි. හෙට පොළට යන්න හිතන් ඉන්නේ කවුද? ඔබනේ. ඔබ හිතන් ඉනෝ හෙට පොළට යන්න. හරිද? ඔය හිතමද හෙට පොළටත් යන්නේ? දැන් මේ වෙලාවේ හටගත් හිත ඔබ දන්නෝ හිතක් පවතින්නේ එක ෂණයක් කියලා. වේගෙන් ගලාගෙන යන දියපහරක එක වතුරු බිඳුවක් ඉවත් වෙලා ඊළඟ වතුරු බිඳුව එතනට එන කාලට වඩා අඩු කාලයක් තමයි මේ හිතක් උදා වෙලා වැය වෙලා යන ඊට පස්සේ තව හිතක් උදා වෙන කාලය. හරිද පින්තුනි? එතකොට හෙට පොළට යන්න ඉන්නේ කවුද? යන්න ඉන්නේ කවුද? අද ඔබනේ. අනේ දැන් ආවා හෙට. ඒ කියන්නේ දැන් හෙටද අද ඉරිදා කියලා අපි හිතමු. සඳ ඔබ යනවා දැන් පොළට යනවා. දැන් පොළට යන්නේ කවුද? ඒත් ඔබනේ. ඔබට ඒත් හිතන්නේ මම තමයි මේ පොළට යන්නේ කියලා. ද ඔය මම නේද අද ඔබට හිතෙන්නේ මේ මම හෙට පොළට යන්න ඉන්නවා කියලා. එහෙම වෙන්නේ කොහොමද? දැන් පොළට යන්නේ ඉන්න කෙනා යන්නේ කොහොමද පින්නේ පොළට? පොළට යන්නේ ඉන්න කෙනා පොළට යන්නේ කොහොමද? ඒකයි මම අහන්නේ. දැන් පොළට යන්නේ ඉන්න කෙනා පොළට යන්න බෑනේ බින්ද? එයා යන්නේ ඉන්න කෙනානේ. එයා යන කෙනා වෙන්න බෑනේ. ඒ වෙන කෙනෙක් වෙන්න බෑ නේද පොළට යන්නේ? නමුත් ඔබට හිතෙන්නේ නැහැ නේද මේ වෙන කෙනෙක් දැන් මේ පොළට යන්නේ? යන්න හිටියේ මං ඊයේ වෙන කවුද? මං දැන් වෙන කවුද? ඔබට හිතෙන්නේ නැහැ නේද? ඔබට හිතෙනව නේද ඉතින් යන්න හිටියෙත් මං ඊයේ අද යනවා. එහෙම නැත්නම් හෙට යන්න ඉන්නේ මං හෙට යනවා. ඔය අවස්ථා දෙකේදීම පිටින් ඔබට හිතෙනව නේද මේ ඔබමයි කියලා. හැබැයි මම ඔබෙන් අහන ප්‍රශ්නේ මෙන්න මේකයි. ඔය කතා කරන්නේ හිතක් නේද? ඒ කකුල් දෙක නෙමෙයි මං යනවා කියලා කියන්නේ පොළට. හිතක් නෙවෙයි කියන්නේ. මොකද හිතට ඕනේ නැත්නම් කකුල් දෙක යන්නේ නැහැ කොහොමද පොළට? එන හිතක් ඔය කියන්නේ. ඔය හිත කියනවා මම හෙට පොළට යනවා කියලා. මං ඔය හිතෙන් අහන්නද ප්‍රශ්නය? උඹ ඉන්නවද හෙට වෙනකම් පොළට යන්න? දැන් බලන්න උත්තර. දැන් හෙට හෙටනේ පොළට යන්න. ආ. එහෙනම් පොඩ්ඩක් ගිහලා නිදාගෙන ඉන්න ඔය හෙට පොළට යන්න. එනවද මාත් එක්ක හෙට පොළට යන්න? ප්‍රශ්නය හලි වෙරෙන කරන්න දෙට හිත මැල්ලි වරයි. ඒකෙන් හිත උදායල මම හෙට පොඩ යනු ඉවරයි. දැන් ඊට පස්සේ ඊළඟ හිත. දෙබෙන ඊළඟ හිත නාන්න යනවා. ඒ හිත නාන්න යනවා. ඊට පස්සේ ආයෙ හිත ගොඩාක් උදා වෙලා වැවිලා ගියාට පස්සේ මෙන්න එකපාරට හිත පොළට යනවා. ඒ හිතෙන් ඇහුවම දැන් අද ඉරිදා මේ ඊයේ කවුද කිව්වනේ ඔයා පොළට යනවා කියලා? ඔව් මං තමයි කිව්වේ. ඒ කරන්නේ කොහොමද? ඊට පස්සේ නාන්නත් ගියානේ. මම ඉදිරිපත් කරන තර්කවල තේරෙනවද මින්තරේ? අන්න හරි ඔළුව අනන්න ඕනේ. මොන පැත්තට හරි වනන්. තාම මට ඔබ පේන්නේ නැහැ. මම කල්පනා කළා මම මේ කියපු කාරණා ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියලා. දැන් තව සරල උදාහරණයක් ගමු. කොහොමද දැන් ඔබට ගමනක් නැත අපි තුම ඔබට අද දැන් උදේ නැගිටලා උදේට කෑම කන්න. ඔබ කල්පනා කරනවාද මොනවද උදේට මං කන්න? අද අපි පංකම්. අපේ ආඳුරුණන්ගේ පංගිරියක් ගන්න දැන් සල්ලි නැහැ. කවන්නේ හරි පාන් කන්න කියලා. හරි දැන් ඔන්න ඔබ පාන් කන්න ඕන කියලා හිතාගත්තා. අපි තුන් දැන් වෙලාව උදේ 8යි. නෑ උදේ වෙලේ උදේ වෙලාව උදේ 6යි. ඔබ සාමාන්‍යයෙන් උදේ 8ට තමයි උදේ ආහාරය ගන්න. අපි එමු හිතමුකෝ. ඔන්න දැන් උදේ 6ට නැගිටිච්ච ඔබගෙන් අපි අහනවා. නැගිටිපු ඔබෙන් අහනවා. අද මොනවද උදේට කන්නේ? කාගෙන්ද අපි මේ අහන්නේ? ඔය හිතෙන් අහන්න. මොකද ඔය හිතෙන් හැරෙන පින් වෙන හිතක් නැහැනේ මට අහන්න. දැන් 8ට 15න් හිත දැන් එනවද? මට මේ ප්‍රශ්නේ අහන්න. නැහැ නේද? මට ඔය හිතෙන් අහන්න වෙන්නේ. يعني මේ මොහොතේ හරියටම උදේ 6ට හරියටම උදේ 6ට 15ට හිතෙන් වෙන්නේ මට මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ. අපි තුමු හිත පහල වෙන්නේ විනාඩියට කියලා. හරිද? එහෙනම් දැන් වෙලා උදේ 6යි නං. මං අහන්නේ 6යි 1ට 15න් හිතගෙනද මේ ප්‍රශ්නේ අහන්නේ? 5යි 59ට 15ට හිතෙන්ද මේ ප්‍රශ්නේ අහන්නේ? නෑ හරියටම 6ට 15 ඉතින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මම මේ උපකල්පනය කරන්නේ හිතක් පවතින කාලය විනාඩියයි කියලා. හරිද? එහෙනම් 6 සිට 6:01 දක්වා හිතක් පවතින උදා වෙලා වැයවලා යන ආන්ගේ හිතේ තමයි මම අහන්නේ අද මොනවද කන්නේ උදේට? පින්වතනේ ඔය හිත කිසිම හොය හැවිල්ල බැරිල්ලක් නැතුව කියනව නේද මං අද පාන් කනවා කියලා? නැත්තම් මං අද පාන් කන්න ඉන්නේ කියලා. මං අද උදේට පාන් කනවා. දැන් පාන් කන්නේ 8ට. හරි අපි දැන් කාලය ෆාස්ට් ෆෝවර්ඩ් කරමු 8ට. දැන් කෝ අර හිත. දැන් මං පාන් කනවා කියලා කිහිතුපු කෝ කියපු හිත කෝ. දැන් මේ ඒ හිතරත් පස්සේ හිතක් කැවිලා ඒ හිතරත් පස්සේ හිතක් කැවිලා ඒ හිතරත් පස්සේ හිතක් කැවිලා ඒකරත් පස්සේ හිතක් කැවිලා ඒකරත් පස්සේ හිතක් කැවිලා මට ඕන නම් දැන් මේ දේශනාව ඉවරනකම් මේ ටික කියාගෙන ගිහිල්ලා තවත් තියෙනවා තව සති අවුරුදු ඉවරනකම් මේ ටික කියලා ඉවරලා දැන් කියනවා අන්න ඔය හිත කියලා. ඒ කියන්නේ ඇයි ඒ මම හිම කියන්නේ හිත කෝටි ප්‍රකෝටි ගානක් ගිහිල්ලා වෙලා උදා වෙච්ච හිතක් කියනවා මම මේ මං කිව්වේ උදේ මං පාන් කරනවා කියලා. එහෙම නැත්නම් හිත කියනවා බලන්නකෝ අම්මේ අම්මා කිව්වනේ පාන් දෙනවා කියලා. මේ මොනවාද මේ ඇයි බත් අද? නොබරෝ වොම් ප්‍රශ්න ඇවිල්ලා නැද්ද? උදේ කියලා පාන් දෙනවා කියලා. දැන් මොනවද දෙන්න යන්නේ? බත්. දැන් ඔබ කිව්ල අහනවා අම්මේ පාන් දෙනවා කියලා බත් දෙන්නේ? දැන් අම්මට මොකද්ද අහන ඔබෙන් අහන තියෙන ප්‍රශ්නේ? මං කොයි වෙලාවද උඹට කිව්වේ මං පාන් දෙනවා කියලා? ඒ අම්මා උදේ කිව්වේ. ඔව් ඉතින් මම උඹට නෙමෙයි කිව්වේ. ඒ කිව්ව වෙන හිතකට. දැන් ඒ හිතනේ ඕන්න ඒ හිත එක්කම වරෙන්. නඩු කියන්න ඕන්න. ඕක නේද පිටින් කියන්නේ. ඔය නඩු විසඳන්න නම් විත්තිකාරය විදියට උසාවියට එක්කන් යන වෙන්නේ කවුද? නේද? උදේ 6ට හිටපු හිත නේද අපිට එක්කන් යන වෙන්නේ. නඩුවක් කේස් කරන්න, ෆයිල් කරන්න. මට අසාධාරණයක් වුණා. මොකද වෙච්ච අසාධාරණේ? පාන් දෙනවා කියලා කිව්වේ. දැන් මොනවද දෙන්නේ? බත්. කවුද ওই කතාව කියන්නේ කවුද? උදේ 6ට පහල වෙච්ච හිත. ආ එක්කන් යනකෝ බලන්න උදේ 6ට පහල වෙච්ච හිත. අපි නඩුව කතා කරලා විසඳගන්න. කොහොමද? පින් ඔය නඩු කවදාකවත් විසඳෙන්නේ නැහැ. ඇයි ඒ? කවදාකවත් විත්තිකාරය උසාවි දෙන්නේ නැති නිසා. හවුද නැද්ද? කවදාකවත් ඔය නඩු විසඳෙන්නේ නැහැ. එහෙම නැත්නම් හැමදාම චූති දෙකේ පැත්තට තමයි පිටින්නේ නඩු විසඳන්නේ. මොකද ඔබ චෝදනා කරාට කවදාකවත් එයා චෝදනා කරන කෙනාට නෙමෙයි වැරද්ද කරලා තියෙන්නේ. දැන් ඔබට පුළුවන්ද මම ඔබෙන් අහන්නේ. හරිද? අල්ලව ගෙදර මිනිස්සයයි ඊට එහා ගෙදර මිනිස්සයයි රණ්ඩුවක්. ඔබ යන පොලිසියට. ගිල කම්ප්ලේන් එකක් දාන්න. මොකද මේ අල්ලපු ගෙදර මිනිස්සු දෙන්න දැනගන්න. ඒක හරි අසාධාරණයි මට. ඔබෙන් අහන්නේ නමු කැමිලද කියලා. ඔබට පුළුවන් පැමිල්ලක් ඉදිරිපත් කරන්න එහෙම. ඔබට පුළුවන් උසාවි නඩුවක් දාන්න. මේ කවුද දෙන්නේ රණ්ඩු වෙනවා. මේක හරි අසාධාරණයි මට. ඔබට පුළුවන් දෙහෙම කියන්න. මොකද පදනම? ඔබ සම්බන්ධ නැහැ නේ කර. මහත් වැඩක් බලන් ඉන්නවෝ කියලා කියයි. මොකද ඔබට කිසිසේත්ම අයිති නැති දෙයක් ගැන ඔබ ඔය කතා කරන්නේ. එහෙනම් මං අහන්නේ ආයෙත් උදේ 6ට කිව්වනම් පාන් දෙනවා කියලා. දැන් 8යි වෙලාව. දැන් දෙන්නේ බත්. උදේ 6ට පහල වෙච්ච හිතරයි තින් දෙන අපි පොරොන්දුනේ පාන් දෙනවා කියලා. දැන් හිතර කියනවා අපි බත් දෙනවා කියලා. මොකද ප්‍රශ්නේද? දැන් 8ේ හිත කොහමද කියන්නේ? 6ේ හිතට කිව්වනේ පාන් දෙනවා කියලා. ඇයි මට මෙහෙම කරන්නේ? දැන් ඇත්තට එහෙම නෙමෙයි නෝ හිත කියන්නේ. මට කිව්වා පාන් දෙනවා කියලා. ඇයි දැන් මට පාන් නොදී බත් දෙන්නේ? මම ඔබෙන් අහන්නේ ඔබ ඔය වගේ ඕන තරම් කම්ප්ලයින්ට්ස් කරලා ඇති. එක්කෝ අම්මට, නැත්නම් නෝනට, නැත්නම් මහත්තයාට කාට හරි. ඇයි දෙනවා කියපුවා දෙන්නේ නැත්තේ? අපේ අයිතිවාසිකම් අපිට දියව්. කවුද කිව්වේ වා දෙනවා කියලා? කාටද කිව්වේ දෙනවා කියලා? කවුද පැත්තෙන් දෙනවා? කාටද දෙනවා කිව්වේ? දෙනවා කිව්වේ පිටින්නේ මීට ගොඩාක් කාලයකට කලින් හිටපු කෙනෙක්ට. ඉතින් එහෙනම් පිටින්නේ ඔබ ওই විදිහට යුක්තිය සාධාරණීකරණය කරනවා නම් ඉතින් එහෙනම් දැන් ඔබ කියයි අපේ අවුරුදු 200කට 300කට විතර කලින් හිටපු මුතුන් මිත්තෝ අන්න ඒ ඇයට ඒ කාලේ හිටපු රජතුමා මේ ගම් නියම් ගම් ලියලා දුන්නා. කෝයුවා. ඒවා මට ඕනේ. කො. ඉතින් පොළු පාරක් නේද කන්න හම්බෙන්නේ. මොම කතාවක් කිව්වා. ඇයි ඒ? මොකද ඒවා දුන්නේ ඔබට නෙමෙයිනේ. ඔබට කලින් හිටපු ඕනනම් කියාගෙන ගිහලා අවුරුදු 300ක් විතර ගියාම සාන් ඒක කෙනාට දෙන්නම් කිව්වේ. ඉතින් ඔබට දුන්න එකක් නෙමෙයි නෝ තියෙන්නේ. නේ නමුත් ඔබට ප්‍රශ්නයක් තියෙනව නේද? ඇයි උදේ පාන් දෙන්නම් කියලා දැන් බත් දෙන්න කියලා? ඔබට තේරෙන්නේ නැද ප්‍රශ්නයක් තියෙනවා කියලා මෙතන? දැන් ඔය වගේ ප්‍රශ්න වලදී නෙමෙයි ඔබ හිර වෙන්නේ ජීවිතේදී. ඔවා නෙමෙයි ප්‍රායෝගික ප්‍රශ්න. නිවනට යන මගේ පිටින් ප්‍රායෝගික ප්‍රශ්න ඕවා නෙමෙයිද? ඉතින් ඕවා තමයි ප්‍රායෝගික ප්‍රශ්න. චෛතසික 52 පැහැදිලි කරගන්න එක නෙමෙයි තින් උතනේ ප්‍රායෝගික ප්‍රශ්න කියලා කියන්නේ. ඔය ප්‍රශ්න ඉස්සෙල්ලා දෙන්න බෑ නබ. ආ පුළුවන් නම් විශ්නන් බානේ ප්‍රශ්න. පුළුවන් ඔය ප්‍රශ්න ඉස්සෙල්ලා. ආ බලද්දි ඔබ හොඳ මනෝ විශේෂඥ කෙනෙක්. මම ඔබට දෙන අභියෝගය. ඔන්න ප්‍රශ්නේ තැන් බා. ඔබ හොඳටම දන්නවා හිත කියලා જાතිය උදා වෙලා වැවලා යනවා. හරිද? උදේ හරි තිබ්බ හිත නෙමෙයි දැන් තියෙන්නේ. මොකද උදේ හරි තිබ්බ හිත නම් පිටින්නේ දැන් තියෙන්නේ. එහෙනම් උදේ හරි දැනෙච්ච විදිහටම නෙමෙයි දැන් දැනෙන්න. එහෙම දැනෙන්නේ නැහනේ. අරමුණු වෙනස් වෙනවා, ඕනෑපාකම් වෙනස් වෙනවා, අදහස් වෙනස් වෙනවා. ඉතින් හොඳ වෙලාවක් නෙපින්නේ හිත උදා වෙලා වැයවලා යන්නේ එකම හිත තියෙන්නේ නැතුව. නැත්තම් ඔබට පව් වැඩක් එහෙම කරන්න හිතුනොත් එහෙම. කවදාකද ඒක නවත්ත ගන්න හම්බෙන්නේ නැහැ. දිගට මේකනේ කරන්නේ. අනේක බල්ලලු බල්ලෙක් වුණොත් හැමදාම බල්ලෙක්. කවදාකද හිත වැයවෙන්නේ නැත්තම්? අපි හොඳටම දන්නවා හිත කියලා જાති උදා වෙලා වැයවලා යනවා. නේද? නැත්තම් පොත පතක් කියවතිය අහු ජීවත් වෙන්න බෑනේ පින්නේ එහෙමනම්. උදේ හිත උදා වෙලා වැයවලා යන්නේ නැත්තම්. දේන අපි දන්නවා හිත උදා වෙලා වැයවලා යනවා. උදේ 6:15 හිදර තමයි අපි පොරොන්දුනේ පාන් දෙන්නම් කියලා. දැන් හිතට අපි කියනවා බත් දෙන්නම් කියලා. මොකද ප්‍රශ්නේ? ඇයි ඒක ප්‍රශ්නයක් වුණේ ඔබට? ඔබට හිතෙනව නේද? මටයි උදේ 6ට පාන් දෙන්නම් කිව්වේ. දැන් මටයි මේ අසාධාරණයක් කරන්න බත් දීලා. මං කන්න කැමති නෑ බත්. හිතනව නේද ඔබට? කොහොමද මේ තේ? දැන් මම උත්තර. ඔන්න එක දිගට හිත තිබ්බනම් පෙන්නන ඔය ප්‍රශ්නේ හරි. හරි, ඒතරු කියනවා මට සාධාරණයක් කරා. මොකද මට පොරොන්දු වුණා පාන් දෙන්නම් කියලා දැන් බත් දෙනවා. නමුත් ඒ හිතර නෙමෙයි අපි දැන් මේ කියන්නේ. ඒක නෝ රාජසිංහ රජුරෝ ඔබේ පනත්තර දෙන්නම් කියපු. ඔව් දුන්න ඉඩම් කෑල්ල. අදෝ බිල්ලන්නේ නැත්තේ. මොකද ඒක ඔබට නෙමෙයි දුන්නා කිව්වේ. ආන්නේ නම් කල්පනා කළා කියලා බලන්න පින්වතුනි. උදා වෙලා වැය වෙලා යන හිත පරම්පරාවක කොහොමද පින්වතුනි කලින් හිත කර දුන්න පොරොන්දුවක ඔබ මේ හිතෙන් බලාපොරොත්තු වෙන්නේ? අනිකක එහෙමනම් පින්වතුනි ඔබේ තාත්තගත නැයි ඔබ ගෙවන්න ඕනේ නේද? ඒවට නැහනේ. දබේ ඔබේ අත්තා නෑ කරගෙන මැරලා ගියා. නෑ ගෙවා ගන්න බැරුව. දැන් පොලිසියෙන් ලොබ අරන් එනවාද? නෑ ගෙවපිය කියලා. එහෙම කරන්නේ. හේතු? දේ නෑ ගත්තේ මන් නෙමෙයි, නෑ ගත්තේ අත්තා. මන් නෙමෙයි. ඇයි මං ගෙවන්න ඕනේ? ඔබ ඔන්න ඔය ප්‍රශ්න නම් අහනවා. ඉතින් මං ඔබෙන් අහනවා තව ප්‍රශ්න. තව පොඩ්ඩක් ඇතුළට zoom in වෙලා බලන්න. ඔය zoom out කරලා මේක බලුවේ. අර අත්තා මේ මං. හරි, මම දැන් zoom in වෙලා බලන්න. උදේ 6ට හිටපු ඔබ දැන් 8ට ඉන්න ඔබ. ඇයි ඔබ 6ට දුන්න දේවල් හොය පොරොන් දෙන්නම් කියලා පොරොන් දෙච්ච දේවල් දැන් ඉල්ලන්නේ? දැන් පොරොන් දෙන දේවල් දැන් ඉල්ලන්නේ? හැබැයි මතක තියාගන්න 8ේ හිත 8යි 1 වෙනකන් හිතරයි තියෙන්නේ. 8යි 1ට 15 වෙන හිත පිටින් ආය අලුත් හිතක්. එහෙනම් ඒ හිතට ආයේ බෑ බත් ඉල්ලන්න. මොකද අපි ඒ හිතට කිව්වේ නෑ බත් දෙනවා කියලා. අමාර ඒ දරදෙන ඉන්දියා අප්ප. දැන් ඔබ කියන්න බෑ. ඒ වුණාට මට දැන් බත් දෙනවා කියන්නේ නෑ. අපි කිව්වේ නෑ බත් දෙනවා කියලා ඔබට. දැන් 8යි 5යි වෙලාව. අපි කිව්වේ නෑ බත් දෙනවා කියලා. කිව්වද? නෑ. අපි 8ට 15 වෙච්ච හිතලා කිව්වේ බත් දෙනවා කියලා. දැන් කිව්වේ නෑ. එහෙනම් ඇයි දැන් 8යි 5ට 15 වෙච්ච හිත ඉල්ලන්නේ බත්? මම අපි එහෙම පොරොන්දු වෙන්නේ නෑනේ. ඇයි 6ට දෙන්නම් කිව්ව පාන් දැන් ඉල්ලන්නේ? අපි එහෙම පොරොන්දුවක් වුණ නෑනේ ඔබට. මිනි වෙන දෙන්නෙන් අතර තියෙන කොන්ත්‍රාත්තුවක් ඔබ කොහොමද කියන්නේ ඔබට හරියට දෙන්න ඕන කියලා. දැන් මිනිස්සේ බැංකුවට ගිහලා ලෝන් එකක් ඇප්ලයි කරාම ඔබටත් දෙන්න ඕනේ දෙකෙන් කොටසක්. මේක පුදුමාණ්ඩුවන්නේ. එහෙනම් තාමනුස්සට ගහනවා දැක්කම ඔබ අහනවනේ, ඒ මට ටිකක් ගහන්න ලබු. ඔබට එහෙම හිතත් හිතෙන්න ඕනේ. නෑ, ඒ දෙන්න අතර තියෙන ගනුදෙනු ඒ දෙන්න අතර. ඔබට ඒකට සම්බන්ධයක් නැන්නේ. නමුත් ඔබට හිතෙනව නේද පින්න ඔබට සම්බන්ධයක් තියෙනවා කියලා. මොකක්ද ඒ සම්බන්ධය? කොහොමද ඒ සම්බන්ධය හැදෙන්නේ? කොහොමද ඔබ ඒක පැහැදිලි කරන්නේ? නමුත් මොකද ඔබට අවංකවම හිතෙනවා මට තමයි ඒ කිව්වේ කියලා. දැන් ඔබ කියනවා ඇයි මට ඒ අසාධාරණේ කරන්න කියලා. මට දෙන්නම් කියපු දේ දැන් දෙන්නේ නැහනේ. ඔබට අවංකවම එක හිතෙනවා පිංගු හිතෙන්නේ නැහැ නෙමෙයි මම පිළිගනවා හිතෙනවා මම ඔබෙන් අහන්නේ කොහොමද ඒක විස්තර කරන්න පැහැදිලි කරන්න හිතක් නම් උදා වෙලා වැය වෙලා ගියේ හිත කුයි කයි කුයි විතරයි නම් පිංගු නොතන තියෙන්නේ ඔබ කොහොමද දැන් පැහැදිලි කරන්නේ ඔය කියන සංසිද්ධිය අන්නතන දින ලොකු ප්‍රශ්නයක් අපි විසඳ ගන්න ඕන මොකද ඔබට හිතෙනවා පිංගුතුනේ මටයි ඒ වෙලාවේ කිව්වේ දෙන්නම් කියලා. දැන් මට වෙන එකක් දෙනවා. මට ලොකු අසාධාරණයක් මේ කරන්න කියලා. මං අහන්නේ කොයිද මට හිටියේ? කොයිද මම හිටියේ? දැන් ඒ 6ට 15 වෙච්ච මම නම් සුමනපාල මං අහන්නේ කොහොමද එයා දැනුත් සුමනපාල වෙන්නේ? එයා මම නම් 6ට 15නේ මම නම් කොහොමද දැන් කෙනත් මම වෙන්නේ? ඉතින් මම මලානේ. හය එකට දැන් 8යි වෙලාව කොහොමද දැන් ගිරා මම වෙන්නේ යා මලානේ ඔන්නේ ප්‍රශ්න පිටින් උත්තරයක් හොයාගම් ඔය ප්‍රශ්න උත්තරේ දිනන දහමතුරු ඇයි අපි මේ ප්‍රශ්න උත්තරයක් හොයාගන්න ඕන ඔය ප්‍රශ්න උත්තරේ හොයාගත්තට පස්සේ ඔබ කොච්චර තරමකින් නිදහස් වෙනවද කියලා ඔබට හිතා ගන්නවත් බැරි වෙයි ඔය ප්‍රශ්න උත්තරේ හොයාගත්ත නම් අපිට තේරෙයි මේ මහ පොළොවක් තරම් දුක් ගැහැට ප්‍රශ්න වලින් පීඩිත වෙලා හිටපු මම ගල් කැට හතක් තරම් කුඩා ප්‍රමාණයකට අංගේ පීඩාව වැඩි වුණා කියලා නිදහස ලැබුවා කියලා. ඔය ප්‍රශ්න උත්තරේ හොයාගන්නවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පින්තුනේ අපි දැන් ඔබට අවස්ථාව ඉද ප්‍රස්තාව සලසලා දෙන්නයි කල්පනා කරා. මොකද ඔබ පසුගිය අවුරුදු දෙක පුරාවට බොහොම ඉවසීමෙන් අපි කියන දේවල් හොඳට අහුන්කම් දීලා අපි දේශනා කරපු අපි කියලා අදහස් කරන්නේ මහා සංඝරත්නය දේශනා කරපු ප්‍රතිපදාවට අනුකූලව තමන්ගේ ජීවිතය හසුරුවාගෙන තමන්ට කරන්න පුළුවන් උපරිමෙන් පින් කටයුතු වල නියැලිලා අනෙක්යවත් පිනෙහි සමාදන් කරවගෙන ශාස්ත්‍රනේ නම්බුව රැකගෙන අභිමානවත් විදිහට දස අකුසලෙන් වෙන් වෙලා වසල ගති වලින් සම්පූර්ණයෙන් බැහැර කළා තථාගත ශ්‍රාවකෙක් විදිහට ඔබ ඒ ගත කරපු ජීවිතේ තුල රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඔබට දැන් පළ දෙන්න කාලේ ඇවිල්ලායි තියෙන්නේ බදන මොකක් ගැන මම මේ කියන්නේ නැන්නේ කියලා. අපේ සංඝ සභාව ප්‍රධාන පුණ්‍යභාරයේ පිරිස එකතු වෙලා ගුරුහාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරාමයේ අනෙක් සියලුම ස්වාමින් වහන්සේලාත් අනගාරික අනගාරිකා පිරිස් එකතු පහදුවෙන් එයාගේ සියලු දෙනාගේ සහයෝගය ඇතුව අපි තීරණයක් අරගෙන තියෙනවා පින්වතුනි නැවත උත්සාහයක් ගන්න ඒ වචනේ කියන්න වෙනවා මොකද අපි මීට කලිනුත් උත්සාහ කරා හැබැයි උත්සාහ ව්‍යර්ථ වුණා පින්වතුනි කර්ම ශක්තිය ඉදිරියේ මොද සියල්ල තියලින් සියල්ල දකමින් ඉන්නේ නෑ FM නෙමෙයි කර්ම ශක්තිය කර්ම ශක්තිය අපි හැමෝම යටත් කර්ම ශක්තියට හැබැයි අපි උත්සාහයක් ගන්න පින්විතනේ නැවතත් තීරණයක් අරගෙන තියෙනවා මෙතුවක් කාලයක් බොහෝම ඉවසීමෙන් ගරුගුණ හිත රැකගෙන කටයුතු කරපු අපේ පවුලේ ඔබ සියලු දෙනාට නැවත ගෙදර එන්න අවස්ථාවක් හදලා දෙන්න. අපි විශ්වාස කරන ඔබේ මහ ගෙදර මෙහෙ කියලා දැන්. සතරපායේ මහ ගෙදර කියාගෙන හිටපු ලෝකේ නන්දෙස එක එක රට රාජ්‍යවල ලංකාවේ ජීවත් වෙච්ච පිරිසක් දහම ඇසුරු නිසු කරන්න පටන් ගත්ත දහම් දියෙන් තමන්ගේ පිපාසය නිවාගත්ත ඔබේ ආරාමේ අද ඔබේ මහ ගෙදර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ පවුල පිරිස වෙලා තියෙනවා ඔබ. ඔබට ආයේ ගෙදරෙන්න ඉඩ හදලා දෙන්න. අපි පුල පුලා බලාගෙන හිටිය අවස්ථාව හැම වෙනකම් දැන් නැවත වාරයක් පින්තුනේ අපිට මේ අවස්ථාව ඔබට දෙන්න ඕන කියලා. අපි එදාත් හිටියේ හැමදාම හිටියේ පින්තුනේ ඔය අදහසින්. අපි බලාගෙන ඉන්නේ යන්තම් අවස්ථාවක් එනකම් ඒ ඉඩකඩ ඔබට සලසලා දෙන්න. මොකද අපිට අපේ හිතු මතයේ පින්තුනේ දේවල් කරන්න බෑ, එක ගැලපෙන්නේ නැහැ. වගකීමෙන් තොරව කටයුතු කරන්න බෑ අපිට. මොකද ඒකට හේතුව ඔබ ආරාමයට එනකොට එකා දෙන්න නෙමෙයි නෙන්නේ. ඔබ දන්න කියන හැමෝම එකතු පාඩු කරගෙන පවුලේ හැමෝම එකතු වෙලා මොකද ඔබ පුරුදුලා තියෙන ක්‍රමය ඒක. ඒක තමයි ඔබේ වටිනාකම කියලා කියන්නේ. ඔබ කවදාකවත් තනියෙන් ලාභයක් භුක්ති විඳින බලාපොරොත්තුවක් නැහැ. ඔබ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ට ලැබෙන දෙයින් තව කෙනෙක්ටත් උදව්වක් කරන්න. ඒ නිසා එන ගමන් හරි පින්දුනේ වාහනේ තව සීට් එකක් තියෙනවා නම් ඒකත් කාට හරි පූජා කරගෙන තව කෙනෙක්ටත් තමන්ගේ නිවන කරගන්න අවස්ථාවක් සලසලා දීලා එහෙම මෙහෙ ආපු ගීප අය ඕන තරම් ඉඳලා තියෙනවා. අදලත් ඉන්නවා. දැන් එහෙම පිරිසක් පින්දුන ඔබ අතර ඉන්නේ. ඉතින් එතකොට අපේ ආරාමේ මොකක් හරි වැඩසටහනක් දේශනාවක් වෙන්න පුළුවන්, පැවිදි පින්කමක් වෙන්න පුළුවන්, මොකකට හරි පිරිත් සූත්‍ර සජ්ජහනාවක් වෙන්න පුළුවන්. මොහකරි දෙයකට පින්දුන අපි ආරාම ඉවර කරාම කවදාකවත් එක්කෙනා දෙන්න ඇවිල්ලා ඉඳලා ගිහිල්ලා නැහැ. අනිවාර්යෙන් එනකොට 5600 පන්නනවා. මේ බොහොම සුළු පරිමාණයෙන් අපි මොකක් හරි දෙයක් කරා. ඇයිද පින්කමක් වගේ කරද්දි 1000ක් 1200ක් විතර අනිවාර්යෙන් එනවා. මොකද සාසනේ නාමයෙන් පින්දුනේ නිවන කරගන්න වරෙව් කියලා කියනකොට ඔබට දැනෙනව නේද ඇඟ නිකන් නොගින් ඉන්න බෑ වගේ, ඇඟ නිකන් නලියනවා වගේ. අන්නේ එදා ඉඳන් පින්කද මේ සසරේ අපි ආපු ගමනේ මීට කලිනුත් ඔබට අපි විවිධ අවස්ථාවලදී ආරාධනා කරලා තියෙනවා. ඒ හැම තැනකදීම ඔබ ආවා. මොකද එකට අර මම දවසක් ඔබට කියවෙදී මේ පොකුරු පොකුරු මේ වැඩස මේ ගමන යන්නේ මුලින්ම එක නමක් එක්කෙනෙක් යනවා හැමෝටම පාර කපලා දීලා. ඒ පිටිපස්සෙන් පින්තුනේ පොකුරු පොකුරු යන්නේ රැල්ලට යන්නේ. එක රැල්ලක් ගහලා ඉවුනාට පස්සේ ආයෙ තව රැල්ලක් එනවා. ඊට පස්සේ ආයෙ තව රැල්ලක් එනවා. ඔන්න ඔහොම තමයි පින්තුනේ අවුරුදු 2500ක්. තව යන්න තියෙන මේ ගමන. මීට කලින් ආපු 2500ත් ඔහොම තමයි ආවේ. ඒතර මුළු 5000ම ගත්තාම තනි රැල්ලක් වෙයි තියෙන්නේ. මහා රැල්ලක්. අර පොඩි පොඩි රැලි එකතු කරාම නිකන් සුනාමියක් වගේ මහා රැල්ලක් වෙයි තියෙන්නේ. දේ එක සුනාමියක් ඇවිල්ලා හද්ද පලාතම පින්තුනේ හොදගෙන ගියාට පස්සේ තව එකක් එන්නේ තව කාලයක් ගියාට පස්සේ. ඒක සුනාමියක් කියලා කියන්නේ මොකද්ද මේ උපමාවේ හැටියට? එක ශාසනයක්. ඉතින් ඒ එක ශාසනය ඇතුලේ පින්තුනේ අපිට පැවරලා තියෙනවා මේ ඉතිරි 2500 තුල අපිට දැනෙන පේන මේ ඉතුරු ඊළඟ අවුරුදු 600 පිරිසත් එක්ක පිරිසක් එක්ක එකතු වෙලා මේ ගමන යන. ඉතින් ආන්ගේ පිරිස තුල අනිවාර්යෙන් ඔබ ඉන්නවා පින්වතුනි. උපාසක උපාසිකා කියන තැන ඔබ ඉන්නවා. ඔබ අතර පිරිසක් බික්කු කියන තැනට පත් වෙනවා. ඒතර ඒ තැන පුරප්පාඩු පුරවන තවත් උපාසක පිරිසක් එනවා එතනට. අන්න එහෙම අපි මේ ගමන යන. ඉතින් ඒකයි මම කියන්නේ ඔබේ මහා ගෙදර අද මේ අපේ ආරාමය. ඔබ දවසක අලුතෙන් ඉපදෙන තැන මේ. හවුද නැද්ද? ඔබට මේ ජීවිතයේ දෙවෙනි පාරක් දෙපාරක් ඉපදෙන්න ඕන නම් ඔබ දන්නව හොඳටම කොයිද ඉපදෙන තැන? ඉපදෙන්නේ මෙහෙ. ඒ නිසා දැනට ඔබ ගන්තබ්බේ වගේ හොය ඉන්නවා ඉතින් කැරක් කැරක්. යනවා හෙනවා. අද හම්බෙයි කියලා හිතාගෙන යනවා. අර මව කුසකර බහින ගන්තබ්බේ බලාගෙන ඉන්න. දෙන්නෙක් එකතු වෙන ලාවට ගන්තබ්බේ කෝටි ගණන් එනවා ඉතින්. අද අපිට chance එකක් හම්බෙයි කියලා හිතාගෙන. හම්බුනතුන තා යනවා. ආයි ළඟ පාර එනවා. ඒ වගේ ඉතින් අපි දකිනවා සුදු ඇඳගත් ගන්ධබ්බයෝ සහ ගන්ධබ්බියෝ නිරන්තරයෙන් ආරාමෙ වටේ කැරික් කැරික් ඉන්නවා. මම මේ කතා කරන ඔබ කෙනෙක් ඔබ දන්නවා. ලෙන්ගදු ගමට එහෙම කියන්නේ. ආන්නේ ගන්ධබ්බේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවේද? මෙතන බැහැගන්න කියලා. ඉතින් සමහර යුතුයම් වක්‍යම් නිසා දැම්ම බැහැගන්න බැරුව ඉන්නවා. තවත් පිරිසක් අවස්ථා හම්බ වෙනකම් බලන් ඉන්නේ. පින මෝරණකම් බලන් ඉන්නේ. ඒ වගේ මෙතනට ඇවිල්ලා ඒ පින මෝර ගන්න අවශ්‍ය කරන දේවල් කරනවා. ඒක අපි නෝ මෙහෙට ඇවිල්ලා කැත්තක් උදල්ලක් අරගෙන නැත්නම් ඉදලක් අරගෙන පින්දුනේ මිදුල ඇමදිනව දැක්කත් අපිව දකිද්දී අපිට හිතෙන්නේ මොකක්ද දන්නවද? ඔය ටිකම කරහල්ලකු සිවුරක් පොරවගෙන දවසක ඉක්මනට දවසක ඔනෝගද අපිට හිතෙන්නේ දෙකට. ඒ නිසා ඒ වෙලාවෙත් අපි ඔබට ආශිර්වාද එකතු කරනවා. වැසිකිළියක් හොදනවා දැක්කත් ස්වාමීන් වහන්සේ නමකට පිරිකර පූජා කරනවා දැක්කත් ඔබ ඇවිල්ලා පාත්‍රයක් හොදලා දුන්නත් වෙන උතරේ. ඔබේ පාත්‍රය අරගෙන ගිහිල්ලා හොදලා ගෙන දෙන ලාවට ඒ හාමුදුර ඔබට ආශිර්වාද කරන්නේ. ඉතින් ඔය ටිකම ඔබ පුතුමා කරන්නකො සිවුරක් පොරවගෙන. මහත්යෝ. බුද්ධ පූජාවක් වඩම්මද්දි, පාවඩ එලද්දි, මුතු කුඩයක් ඉහෙලද්දි පාදෝවණේ කරද්දි එහෙම හිතපු අය තමයි ආ මේ විදිහට පිංගනේ මහා සංඝරත්නයෙන් ආශිර්වාද ලැබපු පිරිස තමයි අද මේ ආරාමේ ඉන්නේ. වයසෙන් පොඩි මහාඳුරු ඉඳන් වයසෙන් ලොකු මහාඳුරු දක්වා අපි හැමෝම කවදා හරි දවසක පිංගතනේ මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබුවා. ඒ ලබාගත් ආශිර්වාදේ ප්‍රතිඵල තමයි මේ වෙන්න තියෙන්නේ. ඒ නිසා පිංගතනේ මේ ඔබේ මහගෙදර ඔබ යම් දවසක නැවත උපදින තියෙන තැන මේ. ඒකයි අපේ ලොකු කනෙක්ෂන් එකක් ලොකු සම්බන්ධතාවයක් දැනෙන්නේ අපිත් එක්ක. මෙහෙට ආවම අපර දැනෙනව නේද හරි අමුත්තා. යන්න හිතෙන්නේ නැහැ නේද? ආරාමේ අපිට වාහන සිද්ධාච්ච දවස්නම බලන් ඉන්නේ කවදද කවදද? හැමදාම අහනවා ප්‍රශ්න කවදද? අදවත් බැරිද? දැන්වත් බැරිද? කවදද අරින්නේ අනේ අපිට කවදද එන්න දෙන්නේ? කවද අපිට පිනක් කරගන්නවත් එන්න දෙන්නේ? බනහන්න ඕනේ අපිට ඇවිල්ලා පොඩ්ඩක් මිදුලතු කාලා දීලා යන්න දෙන්න. ස්වාමීන් වහන්සේට දාන ටිකක් හදලා පූජා කරගෙන යන්න දෙන්න. පූජා කරන්න ඕනෙත් නෑ. දානේ හදනවා බලන් ඉන්න දෙන්න අපිට ඇවිල්ලා. ඒක ඇතුළේ මහා හිතා ගන්නවත් බෑ. ඔබ කරන සමහර දේවල් ඇහුවා. අපිට ආරංචි කරන සමහර ලාට ඔබ ඇවිල්ලා දුර ඈත පළාත් වලින් ඉඳගෙන බස් වලින් ඇවිල්ලා උදේ පාන්දර ගෙවල් වලින් පිටත් වෙලා ඇවිල්ලා අර ආරාමේ ගේට්ටුව ගාවට ඇවිල්ලා වන්දනා කරලා අනිත් පැත්තට හැරිලා යනවා. අපි අපිව කූද්දගෙන බලනවා මේ හීනක්ද පේන්නේ නැත්නම් මේ ඇත්තටම එකක් වෙනවද කියලා. අර හොඳට CCTV කැමරා එකේ පේනවා. එහෙම කරන එක සටහන් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඉතින් මේක මේ හීනෙන් පේන එකක් නෙමෙයි ඇත්තට මෙහෙම මිනිසුන් හිතනවා නේද කියලා. ඒවා දැකෙද්දී පිංගුදනේ පුදුමාකාර ආශිර්වාදයක් ඔබ කෙරෙහි අපේ හිතට නැගෙන්නේ. මම මේ කියන්නේ එහෙම හැමෝම කරන්න ඕනේ කියන අදහස නෙමෙයි. එක්කෙනෙක් කරත් නේද ඔබ හැමෝටම මේ ආශිර්වාද දෙනවා. මොද අපි හැමෝම එක පවුලක් නේ. නෑ නේද දරුවේ පැවිදෙද්දී පින්වදනේ කියන්නේ හත්මුතු පරම්පරාවම නිවන් දකින්න මේ පින හේතු පුනිශ්‍රේ වේවා කියලා. එක්කෙනෙක් තමයි ඉස්සරහින් ආවේ. නමුත් අනෙක් හැමෝටම මෙන්න මේක සම්බන්ධ වෙන්න පුළුවන්. අතහිත දීලා. අත බැරි නම් හිත හරි දීලා. එනිසා දැන් අපි කිව්වහම මෙහෙම කවුරු හරි එක මහත්යෙක් එක උපාසිකාවක් උපාසකෙක් ඇවිල්ලා මේ වගේ දෙයක් කරාම ඔබට හැමෝටම තියෙන මොකද්ද? සාදු 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 කියලා බින්ද සාදුකාරයක් නගන්න හිතින්. එතකොට ඔබත් එක්ක සම්බන්ධ වුණා. එතකොට ඔබ හැමෝටමත් ඒ ආශිර්වාදය එකතු වුණා. ඒකයි මෙතර කාලය පින්නේ විවිධය කරන විවිධාකාරයේ පින් කටයුතු ගැන ඔබට කියන්නේ මේ ඔබේ පවුලේ අය කරන පින්. දැන් ඔබේ මල්ලි ඔබේ අයියා අක්කා හෝ නංගේ පින් උතුනේ හොඳ දෙයක් කරාට පස්සේ ඔබටත් නැද්ද පොඩි අභිමානයක් එක්ක ගැන පොඩි නෙමෙයි ලොකු. ඒක කියන්නේ පින්නේ අපේ මල්ලි රස්සාව තමුණන්නේ අපේ අයියා විභාගේ පාස් වුණා ඉහළින්ම පාස්. ආයිලන් ට්‍රස්ට්. හරිනේ, ඔබ විවාහ කරවගෙන ඉඳ ඔබ කියන්නේ දෙක. ඒ වෙලාවේ හිතරන්නේ අභිමානය. බොහොම නොකිලිටි නිකලල් ප්‍රසාදයක් ඒ වෙලාවේ හිතේ නැගෙන. ඒක ඇත්තනම සමහරවිට තමන්ට කරාටත් වඩා බොහොම නිහතමානී සතුටක් එන්නේ පින් හිතට. මොකද මාන්නක්කාරකම් නැහැ නේ වෙලාවට. තව කෙනෙක් කරන දේක් දැකලා හිත සතුටටපත් වෙලා ප්‍රසාදයටපත් වෙලා. ඉතින් ආන් ඒ වගේ පින්තුනේ ඔබ මේ පවුලේ පිරිස කෙනෙක් අපිට එදා ඉඳන් දැනෙන දෙයක් ඔබ අතර තියෙන සමගිය තමයි අපිට ඒක දැනෙන්න තියෙන ප්‍රධානම කාරණාව. ඒ සමගිය හැදිලා තියෙන්නේ අපි අතර එකම දෙයකින් අපි හැමෝම එකට බඳලා තියෙන නිසා. මොකද්ද? ඒ තමයි අපි අතර තියෙන දහම. මේ දහමින් තමයි දැන් අපි හැමෝම එකට බඳලා තියෙන. ඒක තමයි අපේ ග්ලූ එක. ඒකයි දහමෙන් ඈත් වෙන්න එපා කියලා අපි හැම වෙලාවෙම ඔබට කියන්නේ. ස්වාමීන් වහන්සේලාට, අනගාරික මහතුන්, අනගාරිකා පිරිසට, උපාසක උපාසික හැමෝටම පිළිගන්න. ගුරුහාඳුර හැම වෙලාවෙම කියන්නේ දහමෙන් ඈත් වෙන්න එපා. හැම වෙලාවෙම දහම තුල ඉන්න. මොකද විශ්වාසා පරමා ඥාති. ඥානයේ හැවත් මේ ධම්මාවබෝධය තුල තමයි විශ්වාසය ගොඩනගන්නේ. ඒ විශ්වාසය තුල තමයි ඉතින් අපි හැමෝම මේ එකට එකතු වෙලා බොහොම සමගින් මේ කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ආයෙත් සැරයක් ඔබේ ගෙදර, ඔබේ මහ ගෙදර ඔබට විවර වෙන්න කාලය ඇවිල්ලා. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපි තීරණයක් ගත්තා ඔබට අවස්ථාව අද හිටම ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ පළවෙනි අවස්ථාව විදිහට අපි තීරණය කරගත්තා දැන් මේ ඊළඟට එළමෙන්න තියෙන සිංහල අලුත් අවුරුද්ද මූලික කරගෙන අප දන්නවා අපේ ආරාමයේ සිංහල අලුත් අවුරුද්ද මූලික කරගෙන අපේ සීහල ආරයට පින්විතනේ අපිත් අපිට පුළු පුළුවන් විදිහට චාරිත්‍ර වාරිත්‍ර නියැලෙනවා. මොකද ඒක අපේ ආචාරයේ ගති කාටවත් ඒකින් හිංගයක් හිංසාවක් වෙන්නේ නැත්තම් පින්විතනේ ඒ සම්ප්‍රදායන වලට අපි කවදාකවත් පටහැනි වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ අවබෝධය කියලා කියන්නේ එකක්. සම්මුතිය තව එකක්. අපි බුලත් අතක් දීලා වන්දනා කරගන්නවා. ඒ වගේ දේවල් පින්විතනේ හරි වටිනවා. අපේ සංස්කෘතියට ආපු දේවල්. අපේ සීහෙලිය ගාව තිබ්බ දේවල්. කිරි උතුරවන. ගනුදෙනු කරන. නොනගත වෙලාවට ඊට ගැළපෙන කටයුත්ත කියදෙනවා. පුණ්‍ය කාලයට පින් කටයුතු නියැලෙනවා. ඔය ආදී වශයෙන් පින්විතනේ ඔය හැම දෙයක් තුළම අර ඒකයි මං කියේ මෝඩ භෞතිකවාදී පිරිස් විද්‍යාඥයෝ කියලා කියාගම ඒගොල්ලෝ විද්‍යාඥයෝ වෙන්න බෑ ඒ මෝඩකමට කියන කතා මෝඩ භෞතිකවාදී පිරිස් මේ නෝවා දිහා බල්ලා මේ කිසි තේරුමක් නැති වැඩ නෙවෙයි කරන්නේ ඕවා කරා කියලා කීයක්ව හම්බෙන්නේ කාල බිල ඇඳලා කලින් ඉන්න ඉතින් හම්බ කරගන්න එකනේ කරන්නේ ඕවා කළා වැඩක් තියෙයි ඈ ඔන්න ඔය කියන්නේ මෝඩ කතා ඒවට අහු වෙන්න එපා ඒකම අපිට පැහැදිලි ඔප්පු කරලා පෙන්වෙන්නේ පින්විතනේ වැස්ස වස්සන්නේ දෙවිවරු කියලා හිතාගෙන හිටියත් කමක් නැහැ. මේ මිනිස්සයා ඊට පස්සේ කරන්නේ හරක් මරණ එක නෙමෙයි නා. වස්සවා ගැනීම පිණිස වැහි නැති කාලෙට. මේ මිනිස්සයා කරන්නේ පින්විතනේ තමන් ඉන්නවා කියලා හිතාගත්ත දෙවි කෙනෙක් ගාවට හරි ගිහිල්ලා යාඥා කර කර අපි කෙරෙහි අනුකම්පා කරන සේක්වා කියලා හරි පින්විතනේ මිනිස්සයා කරන් ඒ එහෙමනම් කරන ඉල්ලීම ඒ හිත හරි මෘදු වෙච්ච හිතක් ඒ වෙලාවේ. අර දැඩි ගති නැහැ ඒ හිතේ. අනුකම්පා කරන සේක්වා කියලා හිතන හිතට බින්දින අනික කෙනෙක්ට අනුකම්පා කරන්න හිතෙන්නේ. මොකද අනුකම්පාව තමයි ඒ වෙලාවේ හිතේ දුවන්නේ. කරුණාව. ඒ නිසා මලක් පහනක් මල් වට්ටියක් පළතුරු වට්ටියක් හරි කමක් නැහැ බින්දින තව කෙනෙක්ට කෙනෙක් තියා ගුණයකට හරි පූජා කිරීමක් නම් ඒ වෙලාවේ වෙන්නේ. එහෙනම් කොච්චර යහපතක් වුණාද බින්දින. ඒ යහපත හොඳ නැද්ද? ඕක දිහා බලාගෙන භෞතිකවාදී කියනවට වඩා ඔය මැටි ගොඩකඩ වැඳලා වැඩක් තියේද මෝඩයෝ. බලන් ගියාම පින්විතනේ එතන කණ්ණාඩියක් නේද ඉස්සරහින් තියන්න තිබ්බේ. ඒ මනුස්සයා ඔබ කියන වෙලාවේ විශේෂයෙන් අර අන්තිම වචන කියන වෙලාවේ. ඒකයි. මේ ඇහැට පේන කනට ඇහෙන විතර දේවල් විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා හිතන් ඉන්න අය මිනිස්සු ඒ හිතන් ඉන්න මිනිස්සු පින්විතනේ බොහොම පටු මානසිකත්වයේ තියෙන අය. මම මේ කතා කියන්නේ පින්විතනේ මගේ මමත් එහෙම තමයි හිතන් හිටිය ඉස්සර. අදයි පින්විතනේ තේරෙන්නේ අර මං කලින් කිව්වා වගේ මහ මොහොතට යන්න යන්න අඩිය තියන්න තියන්න තමයි තේරෙන්නේ කොච්චර තේරෙන්නේ නැද්ද කියලා. අද ඇත්තටම හරි ලැජ්ජයි දරන් හිටපු අදහස් ගැන. ඉතින් තථාගතයන් වහන්සේට අපේ ගුරු පරපුරට මගේ ගුරුවරයාට පින් සිද්ධ වෙන්න පින්තුනි. ඒ වගේ මම තමයි ඇසුරු කරන් ලැබිලා තියෙන කල්යාණ මිත්‍රයන්ට පින් සිද්ධ වෙන්න. අපේ අදහස් ගොඩක් වෙනස් වුණා. ඒකයි ඉතින් ඒ කලින් අදහස් තිබ්බේ කලින් ඇසුරු කරපු පිරිසට. දැන් අදහස් තියෙන දැන් ඇසුරු කරන පිරිස එක්ක. මොකද හැම වෙලාවෙම දෘෂ්ටිය තමයි දිනන්නේ. ගත්තු දෘෂ්ටිය ඒක තමයි ක්‍රියාවට නැගෙන්නේ. ඉතින් සිංහල අලුත් අවුරුද්ද තව සති දෙකකින් මම හිතන්නේ උදා වෙන නියමිතයි. සිංහල අලුත් අවුරුද්දට සමගාමීව පින්තුනේ 17 වෙනිදා හිසතෙල් ගෑමේ නැකත උදා වෙන නියමිතයි. උදේ 7කුත් ගන්නට අනේ හිසතෙල් ගෑමේ අවස්ථාවට දැන් 17 වෙනිදා අප්‍රේල් මාස 17 වෙනිදා මම හිතන්නේ ඉරිදා දවසක් යෙදෙන්නේ. එදාට ඔබ සියලු දෙනාටත් පුළුවන් ආරාමයට ඇවිල්ලා ආරාමයට ඇවිල්ලා අලුත් අවුරුද්දට හිසතෙල් ගාගෙන ගුරුහාමුදුරන් වහන්සේගෙන් මේ අලුත් අවුරුද්ද සාර්ථක කරගන්න අවශ්‍ය කරන ආශිර්වාද ලබාගෙන ඒ වගේම එදා දවසේ ඒ හිසතෙල් ගෑමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගුරුහාමුදුරන් වහන්සේගේ සජීවි අවුව නැන TV එකෙන් නෙමෙයි සජීවි අවු හතර ගියා උන්වහන්සේගේ අනුශාසනාවක් අහන්න අවස්ථාව ඔබට ලැබෙනවා. ඔබ කාලයක් තිස්සේ පුල පුලා බලාගෙන හිටපු අවස්ථාවක් වෙන්න ඕන එක. ඉතින් ආන්න ඒකට අපි හැමෝම අපිට කරන්න පුළුවන් හැම උත්සාහයක්ම යොදනවා පින්වතුනි. එදා දවස ඔබේ පුණ්‍ය ශක්තිය මේ කාලය තිස්සේ කරගෙන ආපු ඒ පුණ්‍ය ශක්තිය මෝරලා දෙන්න කටයුතු සූදානම් කරගන්න. ඉතින් මතක තියාගන්න එහෙනම් 17 වෙනිදා ඉරිදා අප්‍රේල් 17 උදේ 7:00 ගාන කර පින්වතුනි ඒ නැකත යෙදෙන්න නියමිත. ඔබ මේ වෙනකොටත් සමහර ඒ නැකත් ගැන බලලා වෙලාවල් ඔබ ගාව තියෙනවා ඇති. ඔබ සාමාන්‍යයෙන් 7:00 ගානකට තියෙන නැකත සාමාන්‍යයෙන් 7:00 විතර වෙද්දි වගේ ආරාමයට එන්න සැලසුම් කරගත්තට පාඩුවක් නැහැ. මොකද ඒකට හේතුව ඉඳින ආරාමෙත් ඉන්නවා දැන් ඔබ ඉස්සරහට වඩා පිරිසක්. ඒ නිසා ඔබ විතරක් නෙමෙයි මටත් ඕනේ ගුරු හාමුදුරුවන්ගේ හිස දෙක ගන්න. ඒ නිසා අපේ අනික් ස්වාමින් වහන්සලා අනගාරික මහත්වරු අනගාරිකා මහත්මීන්ලා ඇතුලේ සියලු දෙනාත් එතනින්නම් පටන් ගන්න ඕනේ. ඒ නැකත ලැබෙන වෙලාව ඉඳන් ඉතින් එතනින්නම් පින්නේ සාමාන්‍යයෙන් 150කට ආසන පිරිසක් ඉන්නවා හිසදෙල් ගෑමේ ඒ කටයුතු සඳහා. ඉතින් මම හිතන්නේ සාමාන්‍යයෙන් 7:20 මාර විතර වෙද්දි අපිට ඔබටත් ඒ අවස්ථාව සලසා දෙන්න හැකියාව ලැබෙනවා. මම එහෙම කියන්නේ හේතුව නැත්නම් ඔබ ගොඩාක් අපිට සමහර කෙනෙක් ගෙදරින් පිටත් වෙන්න පුළුවන් උදේ පාන්දරින්ම. ඉතින් සාමාන්‍යයෙන් 7:00 විතර වෙද්දි වගේ එන්න පුළුවන් නම් වඩා හොඳයි. උදේ 9:00 වෙනකම් පින්වතුනි හිසතෙල් ගෑමේ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එන් සපය 2:00 වගේ කාලයක්. එතනින් අනතුරුව උන්වහන්සේ අපේ ගුරු හාමුදුරන් වහන්සේගේ සද්ධර්ම දේශනාවක් සජීවීව ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඔබ හැමෝම එන්න එදාට. අන්න අපි ඔබට බොහොම ලෙන්ගතු කමින් ඒ ආරාධනාව මේ සිදු කරන්නේ. අපිට පොඩි උදව්වක් කරන්න බෑනේ. මොකද කාලෙකට පස්සේ ඔබ එන නිසා සහ රටේ තවත් පවතින පවතින වාතාවරණය මත එන්න ඕනකම තිබුණට හැමෝටම එන්න බැරි වෙන්නත් පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දෙන්න එපැයි. සමහර කෙනෙක්ට පින්වතුනි තාම අසනීප වෙලා ඉන්න තත්ත්වයක ඉන්නවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර එළියට පහළට බැහැලා පිරිස ගැවසෙන තැන්වල ඉන්න ඔබට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා කියලා. ඒවට අනුගත වෙන්න පින්වතුනි ඒවා කඩන්න යන්න එපා. ඒ වගේම සමහරට රටේ පවතින ඉන්ධන හිඟතාවය නිසා සමහර කෙනෙක්ට ඈත දුර පළාතවල ඉඳගෙන මෙහෙට එන්න යන්න අපහසුතාවයල් තියෙන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි අපිට මේ ප්‍රශ්න එන්න කලින් අපි දන්නවා අපිට එන්න කිව්වා නම් සාමාන්‍ය 1000ක් 1200ක් අනිවාර්යෙන් එනවා. ආහන දෙයක් නැහැ. හැබැයි දැන් තියෙන වාතාවරණය මත උපයගෙන අපිට හිතා ගන්න අමාරුයි කී දෙනෙක් විතර අපි එදාට බලාපොරොත්තු වෙන්න ඕනද කියලා. මොකද ඔබට අවශ්‍ය වෙන ඒ පහසුකම් සපයලා දෙන්න අපි අපේ සංවිධායක කමිටුවට පහසුයි කී දෙනෙක් විතර අපි එදාට බලාපොරොත්තු වෙන්න ඕනද කියන කාරණාව ගැන අපිට අවබෝධයක් තියෙනවා නම්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා කරුණාවෙන් අපේ පුණ්‍ය භාරයේ හර්ෂ මහත්තයා සම්බන්ධ කරගෙන එකෝ SMS පණිවිඩයක් WhatsApp පණිවිඩයක් Skype එකෙන් හරි එහෙම නැත්නම් පණිවිඩයක් කෙටි පණිවිඩයක් යවා ගන්න විදිහක් නැත්නම් කෝල් එකක් දීලා හරි එතුමාව දැනුවත් කරන්න කී දෙනෙක් එන නියමිතයිද කියලා ඔබේ නඩේ කී දෙනෙක් ඉන්නවද කියලා. ඒතර ඔබේ ගෙදර ඔබ විතරයි නම් එන්නේ එහෙනම් ඔබේ ගෙදරින් එක්කෙනෙක් කියලා අපි දැනුවත් කරා නම් හරි. ඔබ එනකොට තව ගමේ තව 20-30ක් එකතු කරගෙන එනවා නම් අන්න ඒ ගාන අපිට කිව්වනම් පහසුයි පින්තු. ඒතකොට අපිට අවශ්‍ය කරන වාහන ඔබ ඒ කියන වාහන බස් එකක් ගේනවා නම් විශේෂයෙන් අපි පොඩ්ඩක් දැනුවත් කරා නම් ලොකු අපිට රෝස බස් එකක් නම් නැත්තම් අපි ඔය දැනුවත් කරන එක වටිනවා. මෝටර් සයිකලයි පාවින් අපි දැනගන්න එපා කොහෙද ඒක නවත්තන්නේ කියලා. මොකද ඒක ඒ හැම දෙයකටම අපි සැලසුම් කරගන්න ඕනේ ආරාමයේ. ඉඩකඩවල ප්‍රශ්නයක් අපි දකින්නේ නැහැ. නමුත් අපිට ඒවා සැලසුම් කරගන්න පහසු වෙනවා ඔබ කී දෙනෙක් එනවාද මොකේද එන්නේ කියලා අපිට දැනුවත් කරන්න පුළුවන් නම් කල්තිය. ඒ නිසා ඔබ මේ පණිවිඩය ලැබිලා හැකි ඉක්මනින් ඔබ එනවග තහවුරු කරන්න පුළුවන් නම් අපිට ඒක ගොඩක් ලේසියි. සහ සමහරක් විට තවත් ඔබට කටයුතු යෙදිලා තියෙනවා වෙන්න පුළුවන්. සමහරට ඔබ නෑගම් ගිහිල්ලා නැත්නම් සමහරට ඔබේ දෙමාපියෝ ගාවට ඔබ ගිහිලා ඉන්නව වෙන්න පුළුවන් දුර ඈත පළාතක. ඒ නිසා සමහරට එයා ගන්න එක ගන්න බැරි වෙන්න පුළුවන් එදාට ආරාමෙට. මොනවා හරි හේතු නිසා ඔබට සමහර පිරිසකට එන්න බැරි වෙන කාරණා අපි දන්න නිසායි අපිට එකපාරට හිතා ගන්න බැරි එදාට එන්නේ 1000ක්ද 500ක්ද 100ක්ද නැත්නම් 10 දෙනෙක්ද කියලා අපි දන්නේ නැත්තේ. අපිට අදහසක් ගන්න පුළුවන් ඔබට ඒ උදව් අපිට කරලා දෙන්න පුළුවන් නම් එක්කෝ හර්ෂ මහත්තයාට එහෙම නැත්නම් අපේ ආරාමේ හොට්ලයින් එකට හරි පණිවිඩයක් එවන්න පුළුවන් නම් අපිට ඒ තොරතුරු ටික එකතු කරගන්න පුළුවන්. ඒකෙන් ලොකු උදව්වක් වෙනවා අපිට එදා දවසේ ඔබේ පහසුව සලසා දෙන්න අපිට පහසු කරවන්න. ඒතර ඔබට එනකොට ඔබේ වාහනය නවත්තන්න ගාල් කරන්න තැනක් සූදානම් කළා. ඒ වගේම අපි ආසන කීයක් පනවන්න ඕනද ඔබට ඒ ගිලම්පසක් ආදි වශයෙන් ලෑස්ති කරන දේවල් ඒවා කෝයාකාරයෙන් සිද්ධ කරන ඕනේ. ඒ ටික සූදානම් කරගන්න පහසුවක් වෙනවා. ඒ වගේම පින්වතුනි එදාට සීලොම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අපි තවමත් පිළිපදින්න සිදු වෙලා තියෙනවා. මොකද අපි කැමති නැහැ කොයිම විදිහකින්වත් අපි ඒ කරන්න යන යහපත් කටයුතු නිසා ඔබේ ආරක්ෂාවට සෞඛ්‍යයට හානියක් වෙන තත්ත්වයට කටයුතු කරන්න. ඒ වගේම ඔබේ මම පවුලේ පිරිසක් තමයි ආරාම ඉන්නේ ස්වාමින් වහන්සේලා අනගාරික අනගාරිකා පිරිස. ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් අපි දන්නවා ඔබ ලොකු වගකීමකින් නිරන්තරයෙන් කටයුතු කරනවා කියලා. ඒ නිසාම තමයි මෙතුවා කාලයකුත් අපේ ස්වාමින් වහන්සේලාට මග වඩා ගැනීමේ කටයුත්ත මාත්‍රයකින් හරි අපහසුතාවයකට පත්වේ කියලා හිතලා බොහොම ඉවසීමෙන් තම තමන්ගේ නිවෙස්වල ඉඳගෙන මේ නිවන් දකින්න වැඩ පිළිවෙල මෙතුවක් කාලයක් මේ අවුරුදු දෙකක් මුළුල්ලේම සිදු කරගෙන ආවේ. ඉතින් අපි ඒකට පින්දුනේ බොහොම ප්‍රසාද හිතෙන් ඔබේ කරපු කැපකිරීම ගැන අපි ඉතාමත් අගය කරනවා. ඉතින් අපි මෙච්චර කාලයක් ආරක්ෂා කරගෙන ආපු ඒ ක්‍රමවේදවලට අනුව අපිට පුළුවන්කම ලැබුණා පින්තුනේ කාටවත් ජීවිත අනතුරක් වෙන්නේ නැති වෙන්න කටයුතු කරන් අපිටත් ඔබටත්. ඉතින් අපිට ඕනේ අපි මෙතුවක් කාලයක් කරගෙන ආපු ඒ යහපත් ක්‍රමවේදය තුල නිවන් දකින ඔබට අපිට බාධාවක් නොවන ආකාරයට එදා දවසේ පින්කමත් සිදු කරන්න. ඒ නිසා මම තවත් ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන් අනිවාර්යෙන් පින්කමතුන ඔබ මාස්ක් එකක් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ ක්‍රමවේදවලට අනුකූලව පැළඳගෙන ඉන්න. ඒ වගේම ෆේස් ෂීල්ඩ් එකක් ඔබ අරගෙන ඉන්න. ආවට පස්සේ ඒ ෆේස් ෂීල්ඩ් එක පරඳ ගන්න පුළුවන් වෙන විදිහට. මොකද ඒකට හේතුව පින්නේ සමහරක් විට සමහර කෙනෙක්ට අමතක වෙලා හරි සමහර මාස්ක් එක මූණෙන් අයින් කරන්න සිදු වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මොන සමහර අයට ඒක වෙන වැඩි නිච්චියක් නෑ. සමහරවල් අපි දැකලා තියෙනවා පින්නේ මාස්ක් එක දාලා කට වැහිලා නමුත් නහය ඇරිලා. ඒතකොට ඇත්තට මේ මාස්ක් එකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. මොකද කටයි නහයයි දෙකෙන්ම කොරෝනා වෛරස් එක වාතයට මුසු වෙන්න පුළුවන්කම තියෙන නිසා කට හෝ නහය හෝ දෙකෙන් එකක් හරි නිරාවරණය වෙලා තියෙනවා නම් ඇත්තටම මේ මාස්ක් එකෙන් ලොකු වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා සමහරට එහෙම කෙනෙක්ට අමතක වෙලා හරි වෙන්න පුළුවන්කම තියෙන නිසා පින්විතනේ ඒ වෙලාවේ කිවිසුමක් හරි ගියොත් කැස්සක් හරි ෆේස් ෂීල්ඩ් එකක් තියෙනවා නම් තවත් ආරක්ෂිතයි. ඒකයි අපි මේ හැම වෙලාවෙම උත්සාහ කරන්න පින්විතනේ ඔබට පින කරගන්න ඔබ මේ උනන්දු වෙලා කටයුතු කරන්න මේ ලෑස්ති වෙන වෙලාවේ ඔබ සසරේ කරගත්ත පාප කර්ම ඇදිලෙන එක පුළුවන් තරම් වළක්වන්න. අපිට ඒක 100%ක් කරන්න බැරි වෙන්න පුළුවන් පින්විතනේ. නමුත් අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා 100%ක් කරන්න. 100%ක් කරන්න බැරි වුණාට 100%ක් කරන්න උත්සාහ කරන්න පුළුවන්. බැරි වෙනවද නැද්ද කියන එක බින විපාකයට බාර කරස. නමුත් උත්සාහය අපිට බාර කරස. ආන් ඒ නිසා ඒක ඔබ හිතලා බලන්න අපි කොච්චර ලන්සුවක්ද මේ ඔබේ ජීවිතයට දෙන්නේ කියලා. ඒ නිසා මොකද අපිට අපි නිරෝගීද කියලා අපි දන්නවා. නමුත් ඔබ ගෙදර ඉඳන් එනකොට ඔබ දන්නේ නැති විදිහට රටේ විවිධ තැන්වල ඉඳගෙන පිරිස එකතු වෙන්නේ. ඔබ හැමෝම එකද ගෙදර ඉන්නව නෙමෙයි. ඉතින් සමහරවිට ඔබ එදා උදේ කඩේට පහලට ගියා පත්‍රය අරන් එන්න හෝ නැත්නම් ගෙදර බඩු ටිකක් අරන් එන්න. ඒ එන වෙලාවේ මගක් දුර එද්දී කවුරේ පාරේ ඔබ එහා පැත්තේ ඇවිදගෙන ගිය මිනිහට කිවිසුමක් ගියා. ඒ කෙළ බිඳුවක් ඔබ අරගෙන ආපු බෑග් එකේ වැඳුණා. ඒක ගෙදර ගෙනාවට පස්සේ බෑග් එක ඇරලා බඩු ටික කබඩ් එකට දාන්න ගත්ත වෙලාවේ ඔබේ අත ගෑවුණා. ඒ කෙළ බිඳුව දැන් අතේ ගෑවුණා. ඊට පස්සේ නහය ගහන්න ඕන වෙලා නහය ගාවගෙන අත තිබ්බට පස්සේ දැන් ඒක ආයේ ශරීරගත වුණා. එහෙම වෙන්න පුළුවන් ඕන තරම්. මොකද ඇහැට පේනවත් එක නෙවෙයි පින් අපි මේ කටයුතු කරන්නේ. ඇහැටවත් පේන්නේ නැති මාර බලවේගයක් එක්ක. ඒ නිසා අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි මොලේ බුද්ධිය පාවිච්චි කරලා වැඩ කරන්න ඕනේ. මොකද අපිට පරිස්සම් වෙන ක්‍රමවේද තියෙනවා. අපි ඒ ක්‍රමවේද පාවිච්චි කරාම හරි. ඉතින් ඒ නිසා ඔබ ගාව හෑන්ඩ් සැනිටයිසර් බෝතලයක් තියෙනවා නම් පොඩි එකක් හරි ඒ වගේ දෙයක් රැගෙන එන එක ගොඩක් වටිනවා. හදිස්සියකදී හරි ඒක පාවිච්චි කරන්න අවස්ථාවක් මතුවුණොත් ඒ විදිහට ඔබ මෙතුවක් කාලා අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද පින්තුනේ. කොරෝනා වෛරස් එක බෝ නොවෙන්න ඔබ කටයුතු කරගන්න ඕනේ කොහොමද කියලා මේ වෙනකොට ඔබ හැමෝම සියලු දෙනාම හොඳ ආකාරයෙන්ම දන්නවා ඒක. ඉතින් අපි මේ පිරිසක් එකතු වෙන තැනකදී විශේෂයෙන් අපි තවත් පරිස්සම් වෙනු. වෙනදාටත් වඩා අපි තවත් පරිස්සම් වෙමු. අනිත් ඔබෙම ස්වාමීන් වහන්සේලා ඔබේම දරුවෝ ඉන්න තැනකට පින් ඔබ මේ එන්නේ. ඒ උන්වහන්සේලාගේ මග වැඩීමේ කටයුතු වලටත් බාධාවක් නොවෙන්න. උන්වහන්සේලා අපි පළවෙනි වතාවට මේ නිරාවරණය කරන්නේ ආරාමයේ සියලු දෙනාව. පැවිදි පින්කම් වලට අවස්ථාව සලසා දුන්නට පොදුවේ මොකද මේ පැවිදි පින්කම් වලට පින් උතුනේ ස්වාමීන් වහන්සේලාගේ හෝ පැවිදි වෙන එන්නේ හිටපු අනගාරික මහතුරුන්ගේ දෙමාපියන්ට ඒ පවුලේ අයට එන්න කිව්වත් අපි සංඛ්‍යාවක් දැම්මා. මෙන්න මෙච්චරයි එන්න පුළුවන් කියලා ගෙදරකින්. ඒ අයටත් පින් උතුනේ අවමයේ සති දෙකක් ගෙදර ඉඳගෙන එළියට පහළට බහින් නැතුව ඉඳගෙන කටයුතු කරගන්න කියලා අපිට කල් තියාම කියන්න සිද්ධ වුණා. සමහර පිරිස් පින් උතුනේ PCR පරීක්ෂණ පවා කරගෙන තමයි ආවේ. ඒ තරමට තමන්ගේ ලොකු කැක්කුමකින් ලොකු හැඟීමකින් කටයුතු කරන්නේ. මොකද ඔබ වගේම තමයි හැමෝමත්. මේ ආරාමයේ තමන්ගේ මහගෙදර නම් මේ ඉන්නේ තමන්ගේ දරුවෝ. ඔන්න ඔය තැනින් දැන් තමයි පින්නේ. ඔබ හැමෝම එදා ඉඳන් කටයුතු කරේ. ඒකයි මම කියන්නේ අපිට හරි ලොකු පින්නේ අගේ කිරීමක් සහ ලොකු ප්‍රසාදයක් තියෙනවා හිතේ. ඔව් මෙච්චර කාලයක් ඒ හැම කැපකිරීමක්ම කරලා දානයක් මානයක් පූජා කරගත්තත් පින්නේ ඔබට ආරාමයට එන්න හැකියාව ලැබුණේ නැහැ. ඒකත් ඒකට යන මුදලක් තියෙනවා නම් පිරිකරක් විදිහට පූජා කරගෙන ඔබ සමහර ගෙදරින් ඉඳගෙන සාදුකාරයක් දුන්නා. පුණ්‍යානුමෝදනා ඔබට ලැබුණ ඇති පින්වතුනි. නමුත් ඔබට ආරාමයට ඇවිල්ලා ඔබ හිතේ පරිදි ඒ කටයුතු කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒකයි ඔබ ඒ කරන කැපකිරීම ගැන අපි ඉතාමත් ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරනවා. සහ එයි ඔබ තමන් ගැන හිතන්නේ නැතුව අනෙක් අය ගැන හිතන ස්වභාවය පින්වතුනි අපි ගොඩක් අගය කරනවා. ඉතින් මම මේ නැවතත් මතක් කරන්නේ එහෙනම් ඉරිදා 17 අප්‍රේල් මාස 17 එන ඉරිදා එනිට කියන්නේ එදාට උදේ 7 ගාන්ට එළඹෙන හිස තෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රයට ඔබ සම්බන්ධ වෙන්න 7 මාරට ලංවෙන ඔබ ආවහම ඔබට ගොඩක් වෙලා ඉන්නේ නැතිව ඔබට ඒ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. 9 මාර දක්වා පින්වතුනි අපි හිස තෙල් ගෑමේ කටයුතු සිදු කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඊට කලින් එන්න උත්සාහ කරන්න. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න 9 මාර වෙන්න කලින් එන්න. ඊට පස්සේ 9 මාරෙන් අනතුරුව පින්වතුනි ගුරු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පැවැත්වෙනවා. ඒ අනුශාසනාවට සම්බන්ධ වෙලා ඔබ කරගත්ත පුණ්‍ය ශක්තිය මෙතුවක් කාලයක් එකතු පහතු කරගත්ත ඒ පුණ්‍ය ශක්තිය ඵල දරන්න සූදානමින් හැමෝම එන්න. එනිසා හැමෝටම පොදු වේ කරන ආරාධනාවක් ඔබ හැමෝම සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අර මං කලින් ඉල්ලුවා වගේ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න ඔබේ ගෙදරින් ඔබ දන්න කෙනෙක් කී දෙනෙක් එනවද එන වාහනේ මොකක්ද කියලා. ඒකද අපිට පුළුවන් වෙනවා ඔබට අවශ්‍ය කරන පහසුකම් පුළුවන් තරම් ආරාමයෙන් සූදානම් කරලා තියන්න. ඒ වගේම මාස්ක් එකක්, ෆේස් ෂීල්ඩ් එකක් අරගෙන එන්න. ඔබ ගාව තියෙනවා නම් හෑන්ඩ් සැනිටයිසර් බෝතලයක් වගේ රැගෙන එන්න පුළුවන් නම් ඔබේ ආරක්ෂාවට ඒක තවත් හොඳයි. ඉතින් පළවෙනි කාරණා. දෙවෙනි කාරණා පින්වතුනි සිංහල අලුත් අවුරුද්දට මෙදා සැරේ අපි මම හිතන්නේ 14 වෙනිදා දෙකකුත් ගානට තමයි උදේ පාන්දර නොනගත වෙලාව එළඹෙන්නේ. අපි මේ අවුරුද්දේ විශේෂ වැඩසටහනක් ඔබ වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා. ඔබ දන්නවා ආරාමේ අපි පටන් ගත්ත දවස් නම් තියෙන නද වෙනකම් නොනවත්වා බුදුගුණ සජ්ජහනාව ආරාමයේ සිද්ධ වෙනවා. ඔබ ආපු කීපු කාලවල දිනවල ඔබත් ඒවට සම්බන්ධ වුණා. බොහොම උනන්දුවෙන්, බොහොම කැමැත්තෙන් තමන් සසරේ කරගත් ආර්ය උපවාද කමා කරගන්, නිවනට බාධා වෙන මොනවා හරි කරුණු තියෙනවා නම් පුණ්‍ය ශක්තියෙන් කැපිලා යන කොටසක් තියෙනවා. ආර්ය උපවාද කමා කර ගැනීම තුළින් ඔබට විවරණ කොටසක් තියෙනවා. ආන්නේවා සිදු කරගන්න තමන්ගේ නිවන උදෙසා බොහොම උනන්දුවෙන්, බොහොම භක්තියෙන්, ආදරෙන්, ගෞරවෙන් සම්බන්ධලා කටයුතු කරගෙන ආපු වැඩපිළිවෙලක්. පින්වතුනි අපි මේ අවුරුද්දේ නොනගතේ එළඹෙන වෙලාවට ආරාමේ ඔබ සිළු දෙනාටම සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයෙන් බුදුගුණ සජ්ජහනාවක් පැවැත්වෙනවා. එතකොට සජීව කියලා මේ වෙලාවේ අදහස් කරන්නේ ඔබ උදේ දෙකට මෙහෙ එනවා කියලා නෙමෙයි. අපි ඔබට සුබුරුදු පරිද්දෙන් අපේ YouTube නාලිකාව ඔස්සේ සජීවව ඔබට විකාශනය කරනවා ඒ වැඩසටහන. ඔබ හැමෝටම අපි ආරාධනා කරනවා 14 වෙනිදා උදේ දෙකකුත් ගන්න මම හිතන්නේ ආරම්භ වෙන්න නියමිත. ඔබ සම්බන්ධයෙන් ඔබට කොහොමද ඒ සම්බන්ධයෙන් තව වැඩිපුර විස්තර දැනගන්න ලැබෙයි. ඒ වගේම මේ දේශනාව අවසානයේ වීඩියෝ එකක් සූදානම් කරලා තියෙනවා. ඔබට නරඹන්න පුළුවන් ඒ සැක යන තවදුරටත් විස්තර අඩංගු වෙලා තියෙන. ඒකෙන් ඔබට තවදුරටත් ඒ ගැන විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ සුපුරුදු පරිද්දෙන් ඔබට ආරාමයේ වැඩසටහන් ගැන තොරතුරු ලැබෙන ඒ සංවේදන මාධ්‍ය වලින් තවත් ඉස්සරහට තව සද්දේක කාලයක් තියෙනවා පිටින් ඔබට තවදුරටත් ඒ ගැන තොරතුරු ලැබේවි. මේ කෙසේ හෝ ආන්ගේ වැඩසටහනටත් ඔබ සීලු දෙනාම සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි අලුත් අවුරුද්දක් පින්වතුනි අලුත් විදිහකට පටන් ගන්න සහ ලොකු ආශිර්වාද ශක්තියක් අපේ ජීවිතවලට එකතු කරගන්න හොඳ අවස්ථාවක් පින්වතුනි ඒක. තනියෙන් ගෙදරටලා කරනවට වඩා අපි හැමෝම එකතු වෙලා අපිට කරන්න පුළුවන් වැඩක්. ඔබ හැමෝමත් පින්වතුනි ඔබට පුළු පුළුවන් විදිහට ඔබේ ගෙදරත් ආරාමයේ තියෙන බුද්ධ මන්දිරය වගේ ඔබට පුළුවන් විදිහට ඔබ සකස ගන්න. ඒකෙන් කියන්නේ මණ්ඩපයක් ගහන්න ඕනේ කියලා. ඔබට කරන්න පුළුවන් විදිහේ ගෙදර බුදු කුටිය ගාවට ගිහිල්ලා එතන ඔබට සහ ගෙදර අයට වාඩි වෙන ආසනයක් පනවගෙන අන්න එහෙම ඒ ටික කරන්න විතරයි නා පිරිත් නූලක් සූදානම් කරගෙන ඔබ ආරාමයට ආපු ගියපු කාලේ බුදුගුණ සජ්ජහනා කරපු හැටි ඔබට මතක ඇති. ආන් ඒ විදිහට ඔබට කරන්න පුළුවන් නම් ඔබ ඒ විදිහට කරන්න. ඔබට පුළුවන් නම් පිටින්දනි ගෙදර මණ්ඩපයක් සූදානම් කරගෙන ඒ විදිහට කරන්න. එහෙනම් ඒ විදිහට කරන්න. ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරන්න. එදී අපි ආරාමයේ පින්වතුනේ කටයුතු සිදු කරනවා. ඒක අලුත් අවුරුද්ද උදා වෙන මොහොත දක්වාම ඔබට ඒ වැඩසටහන සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා. එතකොට අපි පින්වතුනේ ඇත්තටම අලුත් අවුරුද්දට පය තියන්නේ බුදුගුණ මානසිකාරයෙන්. ඒ කියන්නේ මේ නිවන අදිෂ්ඨානය. ඒක අපි කලින් කතා කරේ. මේ සූවිසි ගුණවල පින්දින ගැබ් වෙලා තින්නේ අන්තිම නිවනම තමයි. ඒ නිසා නිවන අදිෂ්ඨාන කරගෙන එදා අපේ සීහලයෝ කළා වගේ තමන්ට යමක් කමක් එදා ජීවත් වෙන්න පින්දිනේ හොයාගන්න මහන්සි වුණා විනා මාලිගා හදාගෙන කාම සැප විඳීම පිණිස නෙමෙයි එදා සීහලයෝ තමන්ගේ ජීවිතය කැප කරේ. ඒ තරම් මෝඩ වුණේ නැහැ පින්දිනේ මේ කාලේ මිනිස්සු. ඒ මිනිස්සු හරිම ඥානවන්තයි. හරි බුද්ධිමත්. මොකද එයා ඇසුරු කරේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය ඇසුරු කරගෙන තමන්ට ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය කාලකන්ණි කමින් ගත කරන එක නෙමෙයි කරගන්න ඕනේ කියන එක ඒගොල්ලෝ දැනගත්තා. ඇත්තටම මේක මනුෂ්‍ය තප්පරයක් ලබා ගන්න කොච්චර දුක් විඳින්න ඕනද කියලා. කොච්චර පින් අතේ වැඩ කරන්න ඕනද කියලා පින් මේ මිනිස්සු හොඳ අවබෝධයෙන් හිටියේ. මනසත් භවයක් ලබා ගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි කියන කාරණාවද ගොඩක් මිනිස්සුන්ට අමතක කළා පින්නතු. ඒකයි අවුරුද්දක් කෙළමෙන වෙලාවෙත් මිනිස්සු පුළුවන් තරම් කාමයේ යෙදෙදී සත්ව ඝාතන කර කර අනික් අයගේ දේවල් වලට කෙලහලහල අනික් අයගේ ගෑනුන්ට මිනිසුන්ටත් කෙලහලහල කාමෙන් මුසපත් වෙන තරමට කටයුතු කරගන්න. ඒ ඉතින් අඥානවන්තකම සහ ආර්ය පිරිසක් ඇසුරු කරන්න නොලැබීම තුළ මේ මිනිසුන්ගේ ජීවිතවලට උදා වෙලා තියෙන මහා අභාග්‍ය සම්පන්න අවස්ථා. ඔබ ඒ වගේ පිනෙන් හීන වෙච්ච පිරිසක් නෙමෙයි. ඔබ මහා පින්වන්ත පිරිසක්. ඒ නිසා ඔබට මේවට මේ ටික ඇහෙන්නේ ඔබට මේවට සම්බන්ධ වෙන්න හිතෙන්නේ. මොකද ඔබ දන්නව මේ ඔබේ මහා ගෙදර කියලා. ඉතින් අපි එදාට පින්වතුනි අලුත් අවුරුද්ද ආරම්භ කරමු නිවන අදිෂ්ඨාන කරලා. මේ ලෝකෙට දරන්න බැරි තරම් අතිශ්‍රේෂ්ඨ වූ කෝටි ලක්ෂයක් සක්වලේ පින්වතුනි තියෙන අනන්ත වූ බුදුගුණ හිතේ රඳවාගෙන ආන් මේ බුදුගුණයන් අපිට පුළුවන් මට්ටමින් අපි තුල ගුණ කරගන්න අපි අධිෂ්ඨාන තියලා අපි අලුත් අවුරුද්ද ආරම්භ කරමු. ඉතින් එදාටත් තියෙනවා අපේ ගුරුහාමුදුරන් වහන්සේගේ අලුත් අවුරුදු පණිවිඩේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙයි. ඒ වගේම ඔබට අලුත් අවුරුද්ද පංච ශික්ෂාපද සමාදන් වෙලා අලුතෙන් ඔබේ ජීවිතේ පරණ අවුරුද්දේ මොනවා හරි වැරද්දක් අඩුවක් පාඩුවක් සිද්ධ වුණා නම් ඒ සියල්ල මකා මකා දාලා නැවත අලුතෙන් උපදින හිතක් අලුත් අදිෂ්ඨානයක් එක්ක මේ අලුතෙන් පටන් ගන්න ගමන මෙච්චර කාලයක් කරගත් එකතු කරගත් පුණ්‍ය ශක්තිය මේ අවුරුද්ද තුලදී ඔබට ඔබේ නිවන කරගන්න හේතු මෘක්ෂය වේවා කියලා අදිෂ්ඨාන කරලා ඔබට අලුත් අවුරුද්ද ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා 14 වෙනිදා යෙදෙන ඒ පින්කමටත් ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙන්න කියලා අපි මතක් කරනවා. ඒ සම්බන්ධිනුත් වැඩිතුරු විස්තර ඔබට දැනගන්න ලැබේ. ඒ වගේම මේ දේශනාව අවසානයේ වීඩියෝ දර්ශනයක් ඔබට නරඹන්න අවස්ථාව ලැබේ පින්තුමි. ඒ සම්බන්ධයෙන් වැඩිතුරු විස්තර සඳහන් වෙන. අවසාන වශයෙන් තවත් වැදගත් කාරණාවක් ඒකයි ඔබ කරගත්ත පුණ්‍ය ශක්තිය තියෙනතුනේ ගොඩාක් ඉහළ මට්ටමේ ඇති කියලා අපිට හිතෙනවා. දැන් දෙකටම ඔබ හරි සතුටු වුණානේ. හොඳම දේ අන්තිමටනේ. දැන් නම් තව එකක් තියෙනවා එහෙනම්. අපි හැමෝම එකතු වෙලා තියෙනතුනේ අදිෂ්ඨානයක් ගත්තා, තීරණයක් ගත්තා. 17 වෙනිදා ඔබ ආරාමයට එන්න කාලෙකට පස්සේ ඔබට අවස්ථාව ලැබෙන බව මම කලින් සඳහන් කරා. එතනින් පස්සේ හැම සෙන්සුරාදා දවසකම පෙර පරිද්දෙන් ඔබට ඔබ සියලු දෙනාටම ආරාමයට ඇවිල්ලා සෙන්සුරාදා දවස ඔබට සජීවීව සද්ධර්ම දේශනාවක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. ඉතින් ඔබ කාලයක් පුලපුලා බලාගෙන හිටියා නැවතත් ගුරුහාමුදුරන් වහන්සේගෙන් බණ ටිකක් අහගන් උන්වහන්සේගේ දෙපා මුල වාඩිලා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන ඔබේ නිවන එතනින් එහාට කරගෙන යන්න ඕන ටික කරගෙන යන්න 17 වෙනිදාන් පස්සේ එළඹෙන සෙනසුරාදා ඒ කියන්නේ අප්‍රේල් මාස 23 වෙනිදා සෙනසුරාදා දවසේ ඔබට පුළුවන් වෙනවා පින්විතන එදා පටන් සෑම සෙනසුරාදා දිනයකම ඔබ හැමෝටම ආරාමයට ඇවිල්ලා කලින් නවත්වපු තැන ඉඳන් ඔබට ඔබේ නිවන කරගන්න අවශ්‍ය කරන ගුරුහරුකම් අවවාද අනුශාසනා පෙර පරිද්දෙන් ලබා ගන්න. ඉතින් අපි දන්නවා පින්දින මේක ඔබ ඉතාමත් සතුටටපත් වෙන කාරණාවක් බව. මොකද ඔබ කාලය තිස්සේ බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙනකන්. අපිත් බලාගෙන හිටියා පින්විතනේ ඔබ මෙච්චර කාලයක් මහා සංඝරත්නය කෙරෙහි අප්‍රමාණ ගරුගුණ හිතකින් යුක්තව දානෙන් මානෙන් අපපස්ථාන කළා, සීවපතෙන් අපපස්ථාන කළා. ඔබ අපිට අපේ නිවන කරගන්න ලබා දුන්න සහයෝගයට අපිට ණය ගෙවන්න හම්බෙන්නේ කවදද කියලා. සතේකර සැරයක් දෙසරයක් ඔබට මේ ආකාරයෙන් දහමක් දේශනා කරන්න අවස්ථාව ලැබුණාට තව අපේ ගොඩ පිරිසක් ඉන්නවා අපේ උපතේ ආරාමයේ. ඔබේ දරුවෝ, ඒ ස්වාමීන් වහන්සේලා, අනගාරික පිරිස, තමන්ගේ දෙමාපියන්ට දෙමාපියෝ කිව්වහම තමන්ව මේ ලෝකෙට උප්පද්දවපු අම්මයි තාත්තා විතරක් නෙමෙයි සාසනයට ආවට පස්සෙ ඔබ හැමෝම දෙමාපියෝ වුණා පින්වතුනි. ඔබ හැමෝටම ණය ගෙවන්න බලාගෙන ඉන්නවා පිරිසක්. උන්වහන්සේලා බොහෝම සෑදී පෑදී ඉන්නවා ඔබට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න. ඒ නිසා 23 වෙනිදා ඉඳන් පින්වතුනි ඔබ හැමෝටම පුළුවන් ආරාමයට ඇවිල්ලා ගුරුහාමුදුරන් වහන්සේගේ දේශනාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔබ දන්නවා අපි දැනටත් කරගෙන යන වැඩසටහනක් තියෙනවා සතියේ සඳ අඟහරුවාදා දින දෙක හැරෙන්න. මොකද ඒවා අපි ආරාමේ අපේ වැඩ කටයුතු කරගන්න දවස පින්විතනේ සුද්ධ පවිත්‍ර කිරීම ආදී වශයෙන් ස්වාමීන් වහන්සේලාටත් කරන්න ඕන වතාවත් පොරසක් තියෙනවා මේ ශාසනය තුල. අනෙක් දවස්වල ඔබට අවස්ථාව තිබුණා කුඩා කණ්ඩායම් විදිහට ආරාමයට ඇවිල්ලා ඒ කණ්ඩායම් විදිහට ස්වාමින්වහන්සේ නමක්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්න සද්ධර්ම දේශනාවක් අහගන්න. ඉතින් ඔබ මෙතුවක් ඔබ අපි මේක පටන් ගත්තා මීට සති කිහිපයකට උඩදී ඉතාමත් සාර්ථකව පින්වතුනි වැඩසටහන කෙරීගෙන යනවා ඉදිරියටත් ඒ විදිහටම ඔබ ඒ කටයුත්තට අපි ඒ අවස්ථාව සලසලා දෙන්න තීරණය කරා මොකද සෙනසුරාදා ඔබ ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ පින්වතුනි බොහෝ පිරිසක් එක්ක සමාන ශාලාවන් පිරෙන පිරිස ඉදී එතකොට ඔබට ඔබේ පෞද්ගලිකව ඔබට නැගෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඒක ගැළපෙන සුදුසු තැනක් නෙමෙයි එතනදී පොදු දේශනාවක් යන්නේ ඔබ හැමෝගෙම පොදු පුණ්‍ය ශක්තිය රැඳෙන කොටස පින්වතුනි උන්වහන්සේලා ගුරුහාමුදුරන් වහන්සේ වෙලාවේ දේශනා කරන්න. නමුත් සමහරට ඒ දේශනාවක ඔබට අවබෝධ කරගන්න තව පොඩි පිටුවහලක් ඕනේ වෙන්න පුළුවන්. තව උදාහරණ උපහැරණ කීපයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්න පුළුවන් ඔබට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න. සමහර ඔබට තියෙන ප්‍රශ්නයක් ඒ දහම් කාණ්ඩය තුලින් ගලපගන්නේ කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක් ඉදිරියලා තියෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔබට අවස්ථාව තමයි පින්නේ දැන් අපි ඔබට ලැබුණේ මේ පසුගිය සති කීපය මුළුල්ලේ අපි ඒ අවස්ථාව ඔබෙන් අහිමි කරන්නේ නැතුව අපි දිගටම ඒ වැඩසටහනත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ කාලය ඒ වෙලාව වෙන් කරගෙන ඒ කරගෙන ක්‍රමවේදයක් අපි ඔබට අඳුන්ලා දුන්නා. එක්ක හර්ෂ මහත්තයා සම්බන්ධ කරගෙන නැත්නම් ආරාමේ හොට්ලයින් එකට සම්බන්ධ වෙලා වෙලාවක් බුක් කරගෙන වෙන් කරගෙන ඔබට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් ඔබ දිගට මේ කටයුතු තුළ යෙදෙන්න පින්වතුනි මොකද ඒකෙන් ඔබට ලොකු යහවතක් සැලසෙවි. ඔබ කාලයක් ආරාමයට ආවේ කියන දේ නිසා විශේෂයෙන් ඔබට තියෙන දහම් ප්‍රශ්න, දහම් ගැටලු, ජීවිත ප්‍රශ්න ඇති දහමෙන් ගලපලා තෝර බේර ගන්න ඕන. ඉතින් ආන් ඒවා කරගන්න අපි ඒ ලබා දෙන අවස්ථාව ඔබ ප්‍රයෝජනෙට ගන්න බව අපිට පේන නිසා අපි තීරණය කරා ඒක දිගටම කරගෙන යන්න. ඉතින් මේ හැම එකෙම පින්වතුනි තේරෙන්නේ ඔබ ලෝකෝ පුණ්‍ය ශක්තියක් එකතු පහදු කරගත පිරිසක් බව. ඒකයි මෙතන හැම වෙලාවෙම පින්නේ දිනන්නේ කර්ම විපාක. කර්ම ශක්තියමයි දිනන්නේ. මේ හැම එකක්ම පින්නතුනේ ඔබම වපුරපුව දැන් ඔබට මේ ඵල දෙන්නේ. ඒ නිසා බොහොම ප්‍රසාද හිතින් තුන්සිත පහදවාගෙන ඒ වපුරපු කුඹුරු දැන් අස්වද්දන කාලය ඇවිල්ලා ඉතින්. මේක කියනකොටම පින්වතුනි අර මං කලින් කිව්වා වගේ මේ ආරංචි ඔබට විතරක් නෙමෙයි එන්නේ පරිණිමිත වසවර්තයටත් මේ ආරංචි යනවා ඒ නිසා විවිධාකාරයේ මාර බලවේග ක්‍රියාත්මක වෙන පටන් ගන්න ඉඩ තියෙනවා ඒ නිසා දැන් ඇද්ද පින් කරා නෑ පින්වතුනි ඔබේ පින පළ දෙන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ නැවත් ඒ පින පළ දෙන්න නම් ඔබ දිගරම පිනෙහි සමාදන් වෙලා කටයුතු කරන්න අපිත් දිගරම අදිෂ්ඨාන කරනවා අපි ආශිර්වාද කරනවා පින්වතුනි මේ පටන් ගන්න යන හොඳ වැඩේ මහා යහපතක් වෙන කටයුත්තක් පින්වතුනි ඔබ සීල දනාටම හැමෝටම මේ මුළු රටටම ආන් එක අපිට කරගන්න පරිසරයේ සැකසේවා කියලා ඔබත් දිගින් දිගට මේ කරගෙන ආ වගේ පින් එකම දෙයක්වත් නවත්තන්න නැතුව දිගටම ඔබේ කරගෙන ආපු පින් කටයුතු වල නියැලෙන්න. දැන් අපිට තව කාලයක් මේක කරගෙන යන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නේ පින්වතුනි සමහර හෙට සෞඛ්‍ය ආරක්ෂක අංශ වලින් තමයි අපිට කියන්නේ අපිට දැනුවත් කිරීමක් ලැබෙන්න පුළුවන් මේක කරන්න එපා කියලා. අපි දන්නේ. එතකොට පින්වතුනි අපිට සිද්ධ වෙනවා ඒවට අනුගත වෙලා කටයුතු කරන් සමහර රටේ උදා වෙලා තියෙන උද්ගත වෙලා තියෙන විවිධාකාරයේ ගැටලු මත සමහරට අපිට ගොඩක් දේවල් කරගන්න බැරි වෙන්නත් පුළුවන් බොහොම සීමා සහිත වෙන්න පුළුවන් පින්වතුනි ඒ වගේ තත්ත්වයක් උදා වෙන්න තිබ තියෙනවා නැවත අපි එකක්වත් අපි එනකන් ඒවා අපි කරගෙන යන කරගන්න හිතාගෙන ඉන්න වැඩ කටයුතු සියල්ලම කරගෙන යනවා අපිට එපා කියනක හම්බ කරනවා මොකද හැබැයි අපිට වගකීමක් තියෙනවා හැම වෙලාවෙම ඔබ සියලු දෙනාගේ ජීවිත ගැන ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් ඒ වගේම ආරාමේ ස්වාමීන් වහන්සේලා යනගාරික පිරිසවලට ඒ ආරක්ෂාව ලබා දෙන්න. ඒ නිසා ඔබ ඔබට කරන්න පුළුවන් උපරිමයෙන් ඔබ කරා නම් පින්තුනි. මම දැන් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔබට කරන්න තියෙන දේවල් දෙකයි. එක දිගනම් පින් කරා. දෙක සීලම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව කටයුතු කරගන්න. ඔබ ওই ටික කරා නම් ඊටු ටික බෙදින ඔබේ කර්ම ශක්තියට තමයි බාර දෙන්නේ. එහෙමනම් මං ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලයි මේ නිවේදන ටික දෙන්න කලින් දේශනාව නැවැත්වේ. ප්‍රශ්නයක් ඉතුරු වුණා අපිට උත්තරයක් හොයාගන්න. මතකද මේ ප්‍රශ්නේ? දැන් දැන් මතක නැද්ද එකක්වත්? දැන් සතුට වැඩි ගමට අනික ඔක්කොම ටික අමතකුණාද දන්නේ නැහැ. ආන්දර පැය දෙකක් විතර ඉඳලා බණ කිව්වා. දැන් එකක්වත් මතක නැහැ. ආරාමයට එන්න කීප කිරිය දැන් මතක. එහෙමද? නිවන හැම වෙලාවෙම මං එක පින්වතුනේ ඒක අමතක කරන්න එපා. මොකද මම ඔබට අන්තිමට දුන්න ප්‍රශ්නේ. උදේ 6ට පාන් දෙන්නම් කිව්වා. 8 වෙද්දි පාන් නැහැ. දැන් බත්. 6ටයි පොරොන්දුනේ. 6ට 15 හිතරයි පොරොන්දුනේ පාන් දෙන්නම් කියලා. දැන් මේ අර දාපු හිත ඇයි කියන්නේ? මට පාන් දෙන්නම් කිව්වා නම් ඇයි දැන් බත් කවන්නේ කියලා? එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්න විදියක් නැහැ. හැබැයි වෙනව නේද? කොහොමද එහෙම වෙන්නේ? 8 හිතර කිව්වේ බත් දෙන්නම් කියලා. හරියට 6 හිතර පාන් දෙන්නම් කිව්වා වගේ. එහෙනම් ඇයි 8 හිත 6 හිතර දුන්න පොරොන්දුව දැන් ඉල්ලන්නේ ඉටු කරන්න කියලා? ඒ හිතයි මේ හිත දෙකම එකක් නෙමෙයි. අර හිත වැය වෙලා ගියා, මේ අලුත් හිතක්, බ්‍රෑන්ඩ් නිව් හිතක්. එහෙනම් ඇයි මේ හිත ඒ හිතෙන් ඒ හිතර දුන්න පොරොන්දුව ඉල්ලන්නේ? අනේ එක ප්‍රශ්නය. අනික වෙනතනි ඇයි ඔබට හිතෙන්න ඔබ සුමන බාල කියලා? කලින් හිතනම් සුමන බාල. දැන් ওই හිතර කොහොමද හිතෙන්න ඔබ සුමන බාල කියලා? අඩුම තරමේ සුමන බාලගේ පුතා කියලා හරි හිතෙන්න එපා. එහෙම හිතන්නේ නැහැ. එනවා වුණ ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳ ගන්න. ඔය ප්‍රශ්න වලට ඔබට උත්තර හම්බෙයි. ඔබ යන්න ඉන්න පටන් ගත්තට පස්සේ. නැවතත් ආරම්භෙට. වැරදිලාවත් අපිට අපි බලාපොරොත්තු වෙන විදිහට කටයුතු කරගන්න බැරි වුණොත් අපි එයින් සැරේ ඒවට උත්තර හොයාගෙන යන දේශනාව තුළින්. මොකද අපි මේ වරසට අහන්න දිගටම කරනවා පින්වතනි. ඒකේ අපි දැනට අපිට පේන විදිහට අපි විකර මේ වැඩසටහන කරගෙන යනවා. ආරාමයේ අනෙක් ඔන්ලයින් කරන වැඩසටහන්, ඒ වගේම සියුමග, ඒ අපේ දහම් පාසල, ඒවල කිසි වෙනසක් නැතුව ඒවා කරගෙන යනවා. හීන් සැරේ අපි අපිට කරන්න පුළුවන් වපසරිය දේවල් එකතු කරගෙන යන් අපි එන විදිහට බලමු. පුළුවන් උපරිමෙන් කටයුතු කරගන්න. හොඳයි, එහෙමනම් අපි අද දවසේ දේශනාව එතකින් අවසන් කරමු. අද දවස මුළුල්ලේ ඔබ කරගත සියලුම පුණ්‍ය කටයුතු වල ඒ පුණ්‍ය ශක්තිය කෙලෙහි ගුණ දන්න පිරිසක් විදිහට අපිට මේ අවස්ථාව උදා කර දුන්න හැම කෙනාටම අනුමෝදන් කරලා, අද අපිත් එක්ක එකට ජීවත් වෙලා ඉන්න පිරිස විතරක් නෙමෙයි පින්වතුනි, අම්මා තාත්තා වෙච්ච සංසාරය පුරුල්ලේ අපිට අම්මා තාත්තා වුණා. ඒ වගේම මේ මහා යතිවර සංඝ පරපුර අපිට මේ දහම් දායාදය ලබා දුන්නු. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දෙවි දේවතාවරු, ඒ වගේම අපේ යතින් අවදාස සාධනෙට ලක් වෙච්ච මලගිය ඥාතීන්, නැවත අපිට වතුරු බින්දුවකින් හරි පිංතනේ යහපතක් කරන්න ති දවසක, ඒ හැමෝම සිහිපත් කළා, එයාට පින් අනුමෝදන් කළා, අපි අද දවසේ දේශනාව අවසන් කරමු. හොඳයි, එමනම් පින්වතුනි සීල දනාම සීපත් කරගන්න. අද දවසේ පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්ම දේශනා කරවගෙන දහම් මනසිකාරය ඉදිරිය විවිධාකාරයේ පුණ්‍ය කටිතුළු නිලිලා මෙනගා කියාගත් අනන්තත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සීවන පිරිසටත්, ඒ වගේම ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ උත්තරීතර සීවන පිරිසටත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය චිර ජීවනයේ උදෙසා තමන්ගේ දිවි හිමියෙන් අතක පෙළා කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් යතිවර මහා සංඝරත්නයටත්, ආරාමයේ වැඩවාසය කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් ඒ සියලුම සංඝයා වහන්සේලාටත්, අනගාරික අනගාරිකා පින්වත් පිරිසටත්, ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මින් සිය දෙනාටත්, ඒ වගේම දායකකාරක ආදීන් සෑම සිය දෙනාටත් මේ නගා කියත් ගුණ ශක්ති වීදුව පතුරව හරින් මේ පින් වී දීපතිරි ආමෙන්. එයර වැඩි වැඩි එන්නව රෝගාබාධ අතුරු අන්තරායම් තාක් ඇත්නම් ඒ සියලමක සදූරියන් බුත වෙත්වා ඇස්වහ කටවහ හොවා අවුල් දේව සක සංකා අනිවිද කුණු විරේ නිබන්ධන යම් තාක් ඇත්නම් ඒ සියලමක සදූරියන් බුත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලකෙවල කුම්භාණ්ඩ ආදීගෙන් වැදපමින ආව දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම් තාක් ඇත්නම් ඒ සියලමක සදූරියන් බුත වෙත්වා අටානුවක් රෝග නාවනුවක් වැඩි දෙසිදුනක් අන්තරායම්ක සදූරියන් බුත වෙත්වා නිවන් මගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඇත්නම් ඒ සියලකම නිදහස් වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි මෙතුවක් කාලයක් ශ්‍රී සම්බුදු ශාසනය සම්බුදු දේශනය සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍රදේවින්දතුමා ප්‍රධාන සදෙව් ලෝකවාසී සීලම දෙවිරාජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත් චාතුරු මහා රාජකීය රාජ කරන්නා වූ දුරාසි විරුර විරුපාක්ෂ වෛශ්‍රවණය කියන්නා වූ ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අතුරු කරගත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවරණය ආරක්ෂාව සලසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම ආදී වශයෙන් එකී මෙකී නොකී නාන නම් ගොතුලින් පෙනී සිටිනා වූ දෙවිදේවතාවුන් වහන්සේලාටත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිදේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම පින්ගතනේ මෙආරාමේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නා වූ සීවන පිරිස උදෙසා ආරක්ෂා සම්ප්‍රාප්තිය සලසා දෙන්නා වූ ආරාමේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගානේ විමන් මවාගෙන වැඩ සිටිනා වූ බුහුමාට වූ දෙවියන්ගෙන් පටන් අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ යම් තාක් දෙවිදේවතාවුන් වහන්සේලා පිරිසක් නැත්නම් ඒ සිළු දනටත් මේ පුණ්‍ය ශක්තිය වීදුවා පතුරවා හරිමු. ඒ පින් විහිදී පැතිරී යාමේදී දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිපාලන ඥානයේ පිහිටත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් ඒ සියලුම නිදහස් වෙත්වා දසකුසලින්ම මිදෙත්වා දසකුසලින් වඩත්වා දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කරදෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්දෙන ඔබේ සිජීවත්ව සිටින මවද මාපියන් සහෝදර සහෝදරි ඥාති හිත මිතර ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ නම් ඔබට අකුරු කියා දුන්නු ගුරුවරු ගුරුවරියන් ඒ වගේම කරදරයක් විපතක් වෙච්ච ලාකරට උදව් උපදව් කරන්න ඉදිරිපත් වුණා වූ යහළු මිත්‍ර මිත්‍රාදීන් සියලු දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනි ඔබේ සාපපාසාගෙන නිවාගන්නට ආහාරයක් පානයක් සූදානම් කළා ඔබේ අතටපත් කළා වූ ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් පීඩාවටපත් නොවි ජීවිතයන්ට නිවාස ස්ථාන නිර්මාණය කළා දීලා ඔබේ අතටපත් වෙනකන් මෙහෙස මන්සලා කරදු කරා වූ ඒ වගේම මැසි මතුරු උවදුරුන්ගෙන් විපතටපත් නොවි ජීවත් වෙන්නට ඇනුම් ආයතන නිර්මාණය කළා දීලා ඔබේ අතටපත් වෙනකන් ඒ වෙනුවෙන් මෙහෙස මන්සලා කරදු කරා වූ ඒ වගේම අසනීපයක් ලෙඩක් දුකක් රෝගාබාධයක් හැදුණු වෙලාවක ඔබට වෙද හෙදකමක් ලබා දීලා බේතක් හේතයක් කර කියා දුන්නා වූ යම්තා පිරිසක් නැත්නම් ඒ සුදනටත් මේනගගේගත පුණ්‍ය ශක්ති වීදුව පතර හරිමු. ඒ වගේම පිටින් මේ රට ආරක්ෂා කළ මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කිරීම උදෙසා තමන්ගේ දිවි හිමෙන් අපකලලා කටයුතු කරන යම්තා පිරිසක් නැත්නම් ඒ සිදු නටත් මේනගගේගත පුණ්‍ය ශක්ති වීදුව පතර හරිමු. මේ පින් වීදී පැතිර යාමෙන් ඒ අයට වැඩි වෙල් දී එනව රෝග අබද අතුරු අන්තරා යම්තාක් නැත්නම් ඒ සියලමක සාධූරින් බුත වෙත්වා. ඇස් වහ කට වහ වහ අවුල් දේව සක සංකා නිවින කොළු වෙන බන්ධන යම්තාක් නැත්නම් ඒ සියලමක සාධූරින් බුත වෙත්වා. යක්ෂ ප්‍රේත පිසාච මලගෙවල කුම්බාණ්ඩ ආදීකින් වැදපෙමියා දෝසාන්දකාර පාපාන්දකාර යම්තාක් නැත්නම් ඒ සියලමක සාධූරින් බුත වෙත්වා. අටණුවක් රෝග නවණුවක් වැඩි දෙසිතුණක් අන්තරාම් ගසා ධූරින් බුත වෙත්වා. නිවන් මාර්ගල බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා ඉතිරි වෙත්නම් ඒ සියල්ලක්ම නිදහස් වෙත්වා. දස අකුසලින්ම මිදෙත්වා දස කුසලින් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පිඟුදන ඔබේ නමින් ජන්මාන්තරගතවන් රෙදිනු අම්තාක් ඥාත හිත මිත්‍රාදීන් පිරිසක් නැත්නම් ඒ සියල්ලක්ම මේ මොහොතේ සිහිපත් කරගෙන 91 කල්පය පුරා රොබත් එක විවිධාකාරයෙන් සහ සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආව යම්තා පිරිසක් නැත්නම් ඒ සිදුනටත් ඒ වගේම ඔබ යතින් අවැඩ සාධාරණයට ලක් වෙලා ඔබත් එක්ක වෛරෙන් ක්‍රෝධයෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා අද ඔබේ ලෞකික ලෝකතර ජීවිතේට බාධා කරනවා කියලා හිතාගෙන කටයුතු කරන යම් පිරිසක් කියනවනේ ඒ සිදුනාලා කෙරෙහිත් අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් යුක්තව මේ නගා කියාගත පුණ්‍ය ශක්තිය විදුව පතුරවා හරින් මේ පින් විදී පැතිර යාමෙන් එය අභව ගාමිව ඉන්නවනේ ඒන් අතමි දේවා සම්දිරි සුඛියත් බව ලබත්වා සසර පුරාවට කරගත්තා යම්තාක් නායකන දුන නැත්නම් ඒ සියලක නිදහස් වෙත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වරත්ත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. එවනම් අවසාන වශයෙන් සීපත් කරගම් පින් උතුණි අද දවසට පටන් මේ මොහොත දක්වා කර කියාගත් අනන්තත්මාන පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා. ඒ පහළ වන්නෝ අරිහතුන් වහන්සේලා අතරට ඔබ ප්‍රසිද්ධ දෙනාටම එකතු වන්න වාසනාව ලැබිලා මේ මනසත් භවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවි සැනසි පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඔබ සිරි දනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. හොඳයි පින්තුනේ එහෙමනම් මහා සංඝරත්නයම සිරි දනාටම මෙත්තානි සංසින් ආශිර්වාද කරන සිරි දනා වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර निबान परम सुखयन सुखित तार वेत्वा ममद सियलु लोक सियलु सत्वयो निबान परम सुखयन सुखित तार वेत्वा निब्बान परम सुखयन सुखित तार निब्बान परम सुखयन सुखित तार राग गिनी देश गिनी निवेवा मोह गिनी निवेवा युवान सप लदेवा युवान सप लदेवा निवान सप लदेवा තුනුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්ත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු. හදපේ ගතනේ මනං අපි අදකින් අදාස දේශන අවසන් කරමු. මේ දේශනාවෙන් අනතුරුව වීඩියෝ දර්ශනයක් තියෙනවා ඔබට නරඹන්න පුළුවන්. අලුත් අවුරුදු වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වෙනු. අපි සියලු දෙනාටම ඒකටත් සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් සිරිතනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතව ඉත්වා.